දරුවන් සන්නයි පින්වත් සිළු දෙනාටම පින්වත්නි අදත් ඔබ සූදානම් වෙලා සිටින්නේ තමන්ගේ නිවන් මඟ පූර්ණ කරගෙන යන මේ ගමනේ තවත් පියවරක් ඉදිරියෙන් තියන්නේ මහා සංඝරත්නෙ විදියට අපි ඒ වගේම ලෝකයේ කොහේ හෝ තැනක වැඩ වසමින් මඟ වඩන ඒ උත්තරීතර මහා සංඝරත්නය උන්වහන්සේලාගේ නිවන කරගන්න වෙර වීර්ය දරන අතර වාරි කොහොමරි මම නිවන කරගන්නවා කියලා අදිෂ්ඨානයේ තියෙන ඔබ සියලු දෙනාට ආන් මේ නිවන කරලා දෙන්න උන්වහන්සේලා අප කැප වෙලා ඉන්නවා පිටින් උන්වහන්සේලා තනි තනියෙන් හෝ වේවා පිරිසක් විදියට හෝ වේවා ඒ අදිෂ්ඨානයෙන් කටයුතු කරනවා. ඒකට හේතුව පින්වතුනි එකක් උන්වහන්සේලා නිවන වඩාගෙන යනකොට ඒ මෙත් ගුණ ශාන්තිය උන්වහන්සේලා හිතවල නැගෙද්දී මේ ලෝක සත්‍යව සුවපත් කරන්න ඕනේ කියලා උන්වහන්සේලාගේ හිතට ඒ අරමුණ නැగిලෙනවා. ඒ අදිෂ්ඨානය නැగిලෙනවා. ඒක ආව නාව පින්වතුනි උන්වහන්සේලාගේ ශාස්ත්‍රඥ වහන්සේ හෙවත් සංඝ රජ ඒ උත්තමයන් වහන්සේ මේ සංඝයා වහන්සේගේ රජුරෝ ආන්ගේ උත්තමයන් වහන්සේ පින්වතුනි යම් දවසක චීවරයක් පාත්‍රයක් ශාසනයක් පනවල ඒ දායාදය ඒ ශාසනයට එකතු වෙච්ච භික්ෂු භික්ෂුණී කියන මේ දෙපිරිසට ලබා දුන්නා නම් ඒ ලබාගත් මොහොතින්නම් පින්වතුනි ඒ පිරිසට උන්වහන්සේගේ ආඥාවක් එක්කයි ඒ ටික ලැබුණේ. ඒ ආඥාව තමයි සියලු ලෝක සියලු සත්වයන්ට තමන්ගේ දිවි හිමියෙන් යහපත අභිවෘද්ධිය නිවන කරලා දෙන්න ඔබවහන්සලා බැඳී සිටිනවා කියලා මතක් කරලා දීලා. ආන්නේ ආඥාවක් එක්කයි පින්වතුන් අපි හැමෝම ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා ඔබට මාව විශ්වාස නැති වුණාට කමක් නැහැ පින්වතුනි. ඔබට තථාගතයන් වහන්සේ විශ්වාසයි. මම තථාගතයන් වහන්සේගේ ආඥාව ක්‍රියාත්මක කරන උන්වහන්සේගේ සේවකෙක්. උන්වහන්සේගේ ආඥාව ක්‍රියාත්මක කරනව හැරෙන්න මට වෙන ඔප්ෂන් එකක් නැහැ පින්වතුනි. ඒක මගේ කැමැත්ත අකමැත්ත අදාළ නැහැ එතනට. යම් දවසක මං සිවුරු ඉල්ලගත්තා නම් අපේ ගුරුවරුන්ගෙන් ඒ ගුරුවරු අපිට ඒ සිවුර දුන්නේ පින්වතුනි. උන්වහන්සේලාගේ ගුරුවරු උන්වහන්සේලාට සිවුරු දුන්න විලයටමයි. ඒ ගුරු පරපුරේ මුලට යනකොට පින්වතුනි යම් දවසක පස්වග මහණුන් ශාසනය පූර්ණේ කරගන්න සිවුරු පිරිකර උන්වහන්සේලාව ශාසනයට පැවිදි කරපු ගුරුවරයාගෙන් ලබා ගත්තා නම් ඒ ලබාගත් දවසේ උන්වහන්සේ නිකුත් කරපු මේ මහා අණ ආන්නේ මහා අණ එදා ඉඳන් අද දක්වා මේ අද අලුතෙන් පැවිදි වෙන ස්වාමීන් වහන්සේට ඒ අණ ඒ අයුරින්ම බලපවත්වනවා. ඒ මහා අණත් එක්ක තමයි පින්වතුනේ මේ මහානකම ඉදිරියට යන්නේ. එහෙනම් අපිව නිවා ගන්න අතර වාරයේ ඔබව නිවනක අපි කැමතිනම් කරන්න කැමතිනම් නොකර ඉන්න වගේ දෙයක් නෙමෙයි පින්වතුනි. අපිට කැමැත්තක් අකමැත්තක් නැහැ ඒ සම්බන්ධයෙන්. මම කැමති වුණත් එකයි නැතත් එකයි ඔබව නිවන යුතුයකම මට පැවරලා තියෙනවා. ඒකයි මම කිව්වේ ඔබට මාව විශ්වාස නොකරත් කමක් නැහැ පින්වතුනි. ඔබට තථාගතයන් වහන්සේ විශ්වාසයි. තථාගතයන් වහන්සේ නම් උන්වහන්සේගේ ඒ කලන වැට හරහා මේ චීවරය මට අද ලබා දීලා තියෙන්නේ. ඒ චීවරේ එක නූල් පොටක් මේ ඇඟ වටේ එතෙද්දී ඒත් එක්කම පින්වතුනි මේ ජීවිතේ වෙනස් වෙනවා. එදා පටන් පින්වතුනි අපි ජීවත් වෙන්නේ අපේ නිවනත් ලෝක සත්‍යයේ නිවනත් කියන මෙන්න මේ කරුණ දෙක අරබයා. මේ ලෝකත්‍රේ කොහේ හෝ වැඩ ඉන්න මහා සංඝරත්නය සීල දෙනා වහන්සලා ඒවා අයුරුමයි පින්වතුනි ක්‍රියාත්මක වෙන්නේ. පොඩි හාමුදුරන් වහන්සේ නමද ලොකු හාමුදුරන් වහන්සේ නමක්ද අනුපසම්පන්න උන්වහන්සේ නමක්ද උපසම්පන්න උන්වහන්සේ නමක්ද වස් කීයද ඔය එකක්වත් එතනට අදාළ වෙන්නේ නැහැ. උන්වහන්සේ පන්සලක වාසය කරනවද ආරණ්‍යක වාසය කරනවද ගම්බද වාසය කරනවද නැත්නම් හද්ද පිටිසර වනාන්තරයක වාසය කරනවද ඔය එකක්වත් එතන එතනට අදාළ නැහැ. උන්වහන්සේලා යම් දවසක ජීවරය ඇඟදවට ගත්තා නම් එතෙන් පටන් උන්වහන්සේලා ඒ අනක්‍රියාත්මක කරන්නයි උන්වහන්සේලා බැඳිලා ඉන්නේ. ඒක උන්වහන්සේලාගේ ඩියුටි එකක්. ඔබට ඔබ වැඩ කරන රාජකාරී ස්ථානයේ වගකීම් යුතුකම් පැවරලා තියෙන පින්විතනේ. ඔබට ඒවා නිදහස් වෙන්න බෑනේ. නිදහස් වෙන නම් ඔබ එතනින් ඉවත් වෙන්න ඕනේ. එහෙම නේද? ඔබ යුතුකමින් බැඳිලා ඉන්නේ. ආන් ඒ වගේ අපි යුතුකමින් බැඳිලා ඉන්නේ. ආන්නේ තථාගතයන් වහන්සේට තමයි පින්විතනේ. අපි මේ දේශනාව ආරම්භයේදී নমස්කාරය කරන්නේ. ඇත්තටම ඔබට උන්වහන්සේව සිහිපත් කරගෙන අද මේ දේශනාව අහන්න මුල පුරා ගන්න එක පින්දුන හරි වටිනවා. ඔබ මතක් කරන්න ඕනේ පින්තුනි මතක් කර ගන්න ඕනේ මේ කියන කාරණාව. එදා තථාගතයන් වහන්සේ උන්වහන්සේගේ සංඝපරපුරට ඒ ආඥාව දුන්න නිසායි සමහරක් විට අද ඔබට මේ දේශනාව අහන්න ලැබෙන්නේ. සාමීන් වහන්සේලා මග වඩාගෙන උන්වහන්සේලා ලෝක සත්‍යයට මෙත් වඩන වැඩ පිළිවෙල තුල යෙදිලා ඉන්නවා තමයි. ඒක හරි. නමුත් තවත් පැත්තකින් පින්වතුනි උන්වහන්සේලා වැඩුවා නැත. උන්වහන්සේලා වගකීමෙන් බැඳලා ඉන්නවා. යුතුකමෙන් බැඳලා ඉන්නවා. ඔබ සියලු දෙනාට යහපත සලසන්න. අන්න ඒකට එහෙනම් ඔබ ඒ নমස්කාරය කෘතවේදීත්වය හිතින් දරන්න ඕනේ. කා ගැනද? ඔබේ ශාස්ත්‍රඥ වහන්සේ ගැන. උන්වහන්සේට පින් සිද්ධ වෙන තමයි පින්වතුනි අද ඔබට මේ බණ ටික අහන්න ලැබිලා තියෙන්නේ. උන්වහන්සේ තමයි පින්න අපිව වෙනස් කරේ. උන්වහන්සේ තමයි අද මේ කටින් මේ වචන ටික ඔබට අහන්න සලස්සලා තියෙන්නේ. උන්වහන්සේ නොහිටින්න පින්වතුනි ඔබට අද මේ කටින් මේ වචන ටික නෙමෙයි අහන්න ලැබෙන්නේ. මේ ලෝකේ ආශ්වාදයි සැපයි සාරයි කියන වචන ටික තමයි අහන්න ලැබෙන්නේ. එහෙනම් අන්නේ උත්තමයන් වහන්සේ වන්දනා කරගෙන උන්වහන්සේ නිසා තමයි මේ හැම දෙයක්ම අපිට ලැබිලා තියෙන කියන කාරණාව සිහිපත් කරගෙන මේ ආරාමේ වැලි කැටයක් කැටයක් ගානේ පින්විතනේ තථාගතයන් වහන්සේ නිසායි මේවා පහළ වෙලා තියෙන්නේ. මොකද උන්වහන්සේ නොහිටින්න ශාසනයක් නැහැ. ශාසනයක් නොහිටින්න ආරාමයක් නැහැ. ආරාමයක් නොතිබෙන්න අද මගේ පායට පෑගෙන වැලි ටික පෑගෙන්නේ ලෝකේ වෙන කොයි හරි තැනක සමහර මේ ලෝකෙත් නෙමෙයි පින්වතුනි. සමහරට මහා ගිනිදැල් ජාලාවක් මැද්දේ ගින්දර පා ගන්න තමයි අපිට සිද්ධ වෙන්නේ. නද උන්නහසට පින් සිද්ධ වෙන්නේ. අද අපිත් නිවන ගමන් ඔබත් නිවන වැඩ පිළිවෙලක අපි යදලා ඉන්නවා. ආන්ගේ ශාස්ත්‍රඥ වහන්සේට අපි নমස්කාරය කරනවා. ඒ වගේම පින්වතුනි දේශනාව ආරම්භයේදී අපි මතක් කරගමු පසුගිය සතියේ මොනම හේතුවක් නිසා තමන්ගේ අතින් ශික්ෂාපද බිඳුණාද කියලා. ඇයි ඒ හහා පුරා කියලා වැඩ පටන් ගන්නකොටම නිකන් අසුබ දේවල් ගැන හිතන්නේ? එහෙමද? එහෙම හිතන්න එපා. අපි මේ කරන් හදන්නේ මොකද්ද කියන ගැන හොඳ අවබෝධයෙන් කටයුතු කරන්න පිණිස. අපි මේ කරන් හදන්නේ අපේ ජීවිතේ ගොඩදා ගන්න හදන එක. ගොඩදාන්න ඕනේ මඩේ වැටලා ඉන්න නිසා. නැත්තම් ගොඩදාන්න ඕනේ නැහැ. තනිකරම පින්ගදනේ බුද්ධ ශාසනය කියලා කියන්නේ තමන්ගේ වැරදි හදාගන්න වැඩපිළිවෙලක්. වැරදි නැති උත්තමයෙක්ට ශාසනයක් ඕනද? යම් දවසක පින්ගදන ඔබ ජාතිය ෂය කරා නම් ආන් එදාට ඔබට මහා සීහනාදයක් කරන්න පුළුවන්. කීනා ජාති උසීතම් බ්‍රහ්මචර්යං කතං කරණීයං නාපරං ඉත්තත්ථායාති පජානාති කියලා. ජාතිය ෂය කරා බඹසර වැස නිම කරා මින් මත්තට යමක් කරන්න ඉතිරිව නැත. ඒ කියන්නේ ශාසනයෙන් මට එතනින් එහාට ප්‍රයෝජනයක් නැහැ. ඔන්න ඔය සීහනාදේ යම් දවසක පින්වතුනි යමෙක්ට කරන්න පුළුවන් නම් ඒ කියන්නේ උන්වහන්සේ ඒ උත්තමයන් වහන්සේ පින්වතුනි ජාතිශය කළා තියෙනවා. ඒ කියන්නේ තමන් තනිකර ගොඩ ගිහිල්ලා තියෙන පින්වතුනි. කාම මඩගොහරේ රූප මඩගොහරේ අරූප මඩගොහරේ මෙතුවක් කාලයක් මේ සසර ගත කළා. දැන් ඒ මඩගොහරෙන් ගොඩ ගිහිල්ලා හොදගෙන හොඳට සබන් ගාලා නාගෙන පිරිසුදු වෙලා එතනින් පස්සේ සාසනෙන් ඇති වැඩක් නැහැ පින්වතුනි. ඒ උන්වහන්සේට වැඩක් නැහැ. අනෙක් ලෝක සත්තර වැඩක් තියෙන නිසා උන්වහන්සේලා ධර්ම දේශනා. නමුත් උන්වහන්සේට වැඩක් නැහැ. ඒකෙන් අපි තේරුම් ගන්න ඕන කාරණා පින්වතුනි මේ සාසනය තියෙන්නේ මොකක් හරි විශේෂ වැඩක් කරගන්න. උපකරණයක් මේ සාසනය කියලා කියන්නේ. ආයුධයක්. හරියට ඇණයක් ගලවන පාවිච්චි කරන ස්කෘප්පිනිය වගේ. ඒ ඇණේ ගලව ගත්තට පස්සේ ඔබට ඒ ස්කෘප්පිනියෙන් ඇති වැඩක් නැහැ නේ පින්වතුනි. ඒක ඔබ පැත්තකින් දාන්න. නැත්නම් මොකක් හරි කපන්න පාවිච්චි කරන්න පිහිය වගේ. ඔබේ වැඩේ ඉවරුනාට පස්සේ පින්වතුනි ආයුධය ඔබ පැත්තකින් තියෙනවා. ඒක ඔළුව දිහා යන්නේ නැහැ නේ. කරේ බඳන් යන්නේ නැහැ නේ පින්වතුනි. නැත්තම් ගඟක් ඈතර වෙන තියෙන පාරුව වගේ. ඒ ගඟ ඈතර වුණාට පස්සේ පින්වතුනි ඔබ පාරුව ඔළුවේ බැඳගෙන යන්නේ නැහැ. එහෙනම් අන්න ඒ වගේ තමයි පින්වතුනි මේ සම්බුද්ධ ශාසනය කියලා කියන්නේ යම් වැඩක් කරගන්න තියෙන වැඩපිළිවෙලක්. යම් කාර්යයක් කරගන්න තියෙන උපකරණයක්. ඔබට පෞසිද්ධ වෙන්නේ නැහැ පින්වතුනි මේ විදිහට හිතුවා කියලා. ඔබ හිතන්න එපා එහෙම හිතන එක හරිද? මේක බුද්ධ ශාසනයනේ. වැඩක් කරගන්න නිකන් හරියට අපි එක පාවිච්චි කරනවා වගේ. ඉතින් පාවිච්චි කරන්න තමයි තියෙන්නේ. තථාගතයන් වහන්සේ දේශනා කරේ භාවිතා බහුලී කතා කියලා. මේක භාවිතා කරන්න තියෙන්නේ. භාවිතා කරන්න ඕනේ මොකකටද? වැඩක් කරන්න නෙමෙයිද? ඒ වැඩේ කරගත්තට පස්සෙත් භාවිතා කරන්න ඕනද? නැවිනේ ගරුත්වය කියන එකයි බය කියන එකයි දෙක පටලව ගන්න එපා. ඔබ සාසනයට බය වෙන්න එපා. සාසනයට ගරු කරන්න. ගරු කරනවා කියන එක පින්වතුනි යම් හිතක සිද්ධ වෙන්නේ ඒ අදාළ කාරණාව ගැන හරි අවබෝධයට පත් වෙනකොට. ඒකයි කියන්නේ පින්වතුනි තථාගතයන් වහන්සේට සාරිපුත්තයන් වහන්සේ ගරු කරපු තරම් මම නම් ඉස්සන්නේ නැහැ පින්වතුනි මේ ශාසනය පහළ වෙදෙන කිසිම කෙනෙක් තථාගතයන් වහන්සේ ගරු කරලා තියෙන්නේ. ඒකට හේතුව පින්වතුනි තථාගතයන් වහන්සේව ශ්‍රාවකයන් වහන්සේලා අතර උන්වහන්සේව දන්න කෙනෙක් ඉන්නවනම් ඒ දන්නේ සාරිපුත්තයන් වහන්සේම පමණයි. සාරිපුත්තයන් වහන්සේගෙන් පස්සේ තථාගතයන් වහන්සේව දන්න උත්තමෙක් ඉන්නවනම් ඒ දන්නේ මහා මුගලන් මහරහතන් වහන්සේ තමයි. ඒක තමයි පින්වදින ක්‍රමවේදය. තමන්ගේ ප්‍රඥාවේ අනුපිළිවෙලට තමයි පින්වදින. මොකද තථාගතයන් වහන්සේ කියලා කියන්නේ ප්‍රඥාවේ ප්‍රතිමූර්තිය. ප්‍රඥාව වැඩෙන තරමට තමයි යමක් අවබෝධ කරගන්න හැකියාව ලැබෙන්නේ. ඉතින් අන්න ඒ වගේ ඔබ මේ ශාසනය අවබෝධ කරගන්න තරමට පින්වතුනි ඔබට ශාසනය ගැන ගරුත්වයක් හිතේ හට ගන්නවා. එහෙනම් ශාසනය තියෙන්නේ යම් වැඩක් කරගෙන ශාසනය පාවිච්චි කරන්න. අර ඔබ ගෙදර කඩේ ගියාට පස්සේ ලස්සන මොකක් හරි බඩුවක් දැක්කහම යම් දවසක පාවිච්චි කරන්නම් කියලා ගෙදර අරන් ඇවිල්ලා කබඩ් එකේ දාලා තියලා තියෙනවා. කඩේ ගියාම ඒව දකිනවා. සමහර පත්‍රයේ ඔබ දැක්ක නැත්නම් ටීවී එකේ දැක්ක අනේ ඒක හොඳයි කියලා හිතුණා කඩේ ගියා අරන් ආවා කීයක් හරි වේදම් කළා ගෙනාවට පස්සේ තමයි පින්දි මතක් වෙන්නේ ඒක පාවිච්චි කරන්න අපිට මුකුත් අවශ්‍යතාවයක් නැහැ නේ කියලා. ඉතින් දැන් ගෙනාවු නිසා දැන් තියලා තියෙන කුස්සිය හරි සාලේ හරි ඇඳගාව හරි කොහෙ හරි තියලා තියෙනවා. නැවත ඒක පාවිච්චි කරන්න අවස්ථාවක් එන්නේ නැහැ. මොකද ඒක දැක්ක හොඳයි කියලා හිතුණා තව කවුරු හරි ඒක කිව්වා හොඳයි කියලා ඒ නිසා අරන් ආවා. එහෙම ඕන තරම් දේවල් ඇති ඔබේ ගෙදර. හරියට අර එක්සර්සයිස් කරන්න ගෙනාපු නැත්නම් එක්සර්සයිස් මැෂින් එක වගේ. අර වෝකර් එකක් තියෙන. ගෙදර අර ඔබ ඇඳුම් එල්ලන්නේ පින්වතුනේ. හොදල වෙල ගන්න බැරි වුණා. අන්න ඒක. සාසනය කියලා කියන්නේ එහෙම එකක් නොවෙන්න ඕනේ. සාසනය දෙන්නේ පාවිච්චි කරන්න. හොඳට පාවිච්චි කරන්න දෙන්නේ. ආයෙ බය නැතුව පාවිච්චි කරන්න සාසනය. සබන් කැටයක් වගේ. මොකද සබන් කැටේ තියෙන්නේ? නාල පිරිසුදුයි. සබන් කැටේ පාවිච්චි කරන්න බය වෙන්න ඕනේ. ඔබ සබන් කැටේ කියන්නේ මොකද්ද කියලා දැනගන්න පින්වතුනි ඔබ ඒක පරිස්සම් කරනවා. සබන් කැටේ කියන්නේ මොකද්ද කියලා දන්නේ නැත්නම් ඔබ ඒක බිම් වැටෙනකොට ඔබට ගාණක් නැහැ. නමුත් ඒක හරියට තේරුම් ගත දවසට අන්න එදාට පින්වතුනි ඔබ ඒක හරියට පරිස්සම් කරනවා. පරිස්සම් කරන්නේ ඇයි? ඔබට තේරුම් යනවා පින්වතුනි ඔබට අවශ්‍ය කාරණාවක් තියෙනවා ආන් එක කරගන්න නම් ඔබට සබන් කැටේ ඕන වෙනවා කියලා. ආන්ගේ වගේ මේ ශාසනය ඔබ පාවිච්චි කරන්න පින්වතුනි ඔබට තේරෙනවා මේ ශාසනය කියලා කියන්නේ මොනතරම් වැදගත් දෙයක්ද කියලා. මොනතරම් වටින දෙයක්ද කියලා. ඒක තේරෙන්න තේරෙන්න ඔබ ශාසනය පරිස්සම් කරනවා. අපි මේ කරන්නේ පින්විතනේ පැවිදි වෙලා. අපි ශාසනය පරිස්සම් කරන්න අමුතුවෙන් දෙයක් කරන්න අවශ්‍ය නැහැ පින්විතනේ. අපි ශාසනය කරනවා. ඒකෙන් තමයි ශාසනය පරිස්සම් වෙන්නේ. ඔබට අපි විශ්වාසයයි අද. ඔබ ඇයි මේ බණ අහන්නේ? අවංකව උත්තර දෙන්න. ඇයි පින්විතනේ මෙච්චර මේ තරුණ පිරිස මේ ආරාමයට එන්නේ? අපි මොකක් හරි අමුතුවෙන් දෙයක් කරනවද? අපි අවුරුද්දට සැරයක් පාටියක් දානවද? අපි පෝස්ටර් ගහලා තැන් තැන්වල ගහගෙන යනවද? පිළිනේ කොටිම වෙ එලීට කියලා බණ ටිකක්වත් කියන්න බෑ. බලන්න හොඳට තේරුම් ගන්න පින්නතු. එලීට ගිහිල්ලා අපිට බණ ටිකක්වත් කියන්න බෑ. ඒත් පින්නතුනේ එන ජනගංගාව නම් තාම නැවතිලා නැහැ. එදාරත් වඩා අද බොහෝ තරුණ පිරිසක් පින්විතුන උනන්දු වෙන එනවා. ඒ එන්නේ පින්විතුන වෙන මොකක් කරන නිසා නෙමෙයි. අපේ ආරාමයේ හොඳට අපි ලැන්ජන 3-4ක් එක්ක හැමදාම තුන් වෙලක් බත් දෙන නිසා හොඳට කාලා බීලා ඉන්න පුළුවන් නිසා තමයි මේ තරුණ පිරිස ආරාමයට එන්නේ. ඔබට hina ගිහිල්ලා ආයෙත් hina යන්න ඕනේ ගහුවා. අපේ පිරිසට අපේ ඒ පිරිස දෙන්නුතුනේ ආරාමයට එන්නේ. ඕව බලාගෙන නෙමෙයි. හොඳට කාපු බීපු මිනිස්සු. හොඳට ඇඳ පැළඳලා හිටපු මිනිස්සු. හොඳ ලොකු වාහනවල රජ්ජුරුවෝ වගේ පින්විතනේ ජීවත් වෙච්ච මිනිස්සු. ඒ ඔක්කොම උදේ පහරපු කෙළපින වගේ දාලා එනවා. හිඟන්නෝ වගේ ජීවත් වෙනවා. හිඟන්නෝ වගේ ජීවත් වෙනවා. දෙන දේ වළඳලා ජීවත් වෙන්නේ නෝ. දුන්න නැත්නම් නොවළඳා ඉන්නවා. දුන්නොත් වළඳන. දෙන දේ ඇඳලා ජීවත් වෙන්නේ නෝ පින්වතුනි. ඉස්සර කඩේ දෙකල ඇඳුම් ගත්තා. තෝරලා බේරලා අනිවාර්යෙන් උපන් දිනේට අලුත් ඇඳුමක් කිල්ලුවා. බලන්න ඔබේ දරුවෝ එහෙම කරන්නේ නැද්ද කියලා. නැත්නම් ඔබ හිතනවාද පින්දින අපේ ආරාමයේ පොඩි හාමුදුරන් වහන්සේලාවත්. උන්වහන්සේලාගේ උපන් දිනේ දවසට ගිහිල්ලා උන්වහන්සේගේ ගුරුවරයන් අහන ඇති කියලා. ලොකු හාමුදුරනේ මට අලුත් සිවුරක් දෙන්න බැරිද? හැබැයි පින්නේ මම නම් ඕන තරම් දැකලා තියෙනවා. පොඩි මහඳුරන් වහන්සේලාගේ ඉඳන් පින්වතුනි අපේ ආරාමේ වැඩිමහල් ස්වාමීන් වහන්සේලා දක්වා ඕන තරම් මං සිවුරු දැකලා තියෙනවා පින්වතුනි. පැච් දදා උන්වහන්සේලා පොරොන්. මොකද සිවුරු ඉරාගෙන ඉන්න අවසරයක් නැහැ. චුට්ටක් හරි සිවුරක් ඉරලා තිබ්බා. සමහර මේ භාවනා කරන්න වාඩි වෙච්ච වෙලාවේ පින්වතුනි ගහක අත්තක පොඩ්ඩක් පැටලිලා යන්තම් ඉරුණා. උන්වහන්සේලාගේ ගුරුවරුන්ට තියෙන උකුසු ඇස් හැතැම්ම කෑතින් නම් පේනවා පින්තුනේ සිවුරක් යන්තම් හරි ඉල්ල තියෙනවා. ළඟට වඩින්න කියලා අහනවා මොකෝ අපේ හඳුරුනේ. ඔබහන්සේගේ සිවුර ඔබහන්සේගේ මග වැඩිල්ල වගේද? හිල්ද? ආදරේට යහන්. ඔහොම හරියන්නේ. වැඩගත් විදිහට ඉන්න ඕනේ. ශාක්‍ය පුත්‍රයෙක් වගේ. වහාම ගිහිල්ලා සිවුර මහ ගන්න ඕනේ. හෙට උදේ බුද්ධ පූජාර වැඩිද්දි සිවුර මහලා තියෙනවා. දුන්නාසේ දන්නේ නැතු වෙලාවට පින්දින ගොඩක් දුරට. පෙන්නලා දුන්නාම අනේ ඔබ හතර අප්‍රමාණ පින් අපේ හඳුනේ. එහෙමම කියලා එක උන්වහන්සේ මහ ගන්නවා. නැත්තම් දන්න කාට හරි කියලා මාසව ගන්න. එහෙමනම් පින්දින ඕන තරම් මන් දකිනවා. සමහර ස්වාමීන් වහන්සේලාගේ සිවුරු මම දැකලා තියෙනවා. වැල්වල දාලා තියෙනවා. ඒ සිවුරේ සිවුරු ප්‍රමාණයට වඩා තියෙනවා බින්න පැච් ප්‍රමාණය. සිවුරෙන් බාගට වඩා පැච්. ඒකට හේතුව බින්න උන්වහන්සේලා ඒවා බොහොම අරපිරිමැස්යෙන් පාවිච්චි කරන්න උත්සාහ කරනවා. අලුත් සිවුරු ඉල්ලන වැඩ පිළිවෙලක් නැහැ බින්න උන්වහන්සේලා. උන්වහන්සේ ඒක නෙමෙයි ආවේ. ඒකයි යන්තම් තමන්ගේ හෙළුව වහගන්න පුළුවන් නම් පින්වතුනි අවුවෙන් වැස්සෙන් පින්නෙන් ආරක්ෂාලා ඉන්න පුළුවන් නම් භාවනා කරන ලාඩ පිංගුතුනේ මැසි මදුරුවන්ගෙන් පීඩාවටපත් නොවී ඉන්න පුළුවන් නම් සමා දවසවල සීතලයි පිංගුතුනේ වැලිමලුව පැත්තේ සමා දවසවල රස්නේ අවුවෙන් ආරක්ෂා වෙලා ඉන්න පින්නෙන් ආරක්ෂා වෙලා ඉන්න උන්වහන්සේට පුළුවන් නම් පිංගුතුනේ ඕන් වයි ටික වෙනවා නම් එච්චරයි උන්වහන්සේ ජීවිතෙන් බලාපොරොත්තු වෙන්නේ හේතුව අඳින්න පළඳින්න නැතුව ආව නෙමෙයි උන්වහන්සේලා කියන්නේ නැහැ පින්වතුනි මට අර කුටිය ඕනේ මේ කුටිය ඕනේ ලොකු කුටියක් ඕනේ පොඩි කුටියක් ඕනේ මට අහවල් තැන සතපෙන්න ඕනේ මේ තැන සතපෙන්න ඕනේ ලොකු ඇඳක් ඕනේ පොඩි ඇඳක් ඕනේ මගේ මේ කන්ද කර නම් පින්වතුනි මේ වෙන කවදාකවත් එහෙම එකක් ඇහිලා නැහැ හේවනයි නම් අවුවෙන් වැස්සෙන් පින්නෙන් ආරක්ෂාලා ඉන්න පුළුවන් නම් ගෝනුස්සංගෙන් විස ගෝර සර්පයන්ගෙන් තමගේ ජීවිතයට හෝ ශරීරයට හානියක් කරන්න පුළුවන් සත්තුන්ගේ ආරක්ෂලා ඉන්න පුළුවන් නම් උන්නතර එච්චරයි මම මේ කතා කරන්න තියෙන්නේ මේ වාස 60ක් විතර පිරිච්ච මහා යතිවරයන් වහන්සලා ගැනීම නෙමෙයි අවුරුදු 12 13 14 15 16 ඔය වයසේ තරුණ ස්වාමීන් වහන්සේලා ගැන මම මේ කියන්නේ පින්වතුනි. ඉතින් ඔබ කල්පනා කරලා බලන්න ඔබේ දරුවොත් එක්ක සාපේක්ෂව සංසන්දනය කරලා. ඔබේ දරුවට පුළුවන් ද පින්වතුනි සතියක් බිම නිදාගන්න? දරුවා ඉල්ලලා නෙමෙයි ඔබ කියලා. පුතේ අදින්නම් බිම නිදාගන්න ඕන. බලන්න සතියක් බිම නිදාගන්න පුළුවන් ඉද කියලා. අමි ඩර්ටි අම්මි කියලා කියයි. අපේ ස්වාමීන් වහන්සේලා නම් එහෙම ගානක් නැහැ පින්වතුනි. ඔබේ දරුවට පුළුවන් ද පින්වතුනි අණ්ඩක් දාපු ඇඳුමක් අඳින්න? මම කියන අලුත් කාලේ ජීන්ස් තියෙන්නේ ඒව ගැන නෙමෙයි. ඒ ජීන්ස් ගන්නම තියෙන්නේ මඬු දාලානේ. අලුත් ෆැෂන් එකනේ. දැන් ඒව අලුත් නැතුව ඇති. මම පැවිදින ආපු කාලේ නම් ඒව ටිකක් අලුත්. මම දන්නේ නැහැ දැන් ෆැෂන් මොනවාද කියලා. දැන් සමහරවිට ඇඳුම් කලිසමක් නැතුව යන එක දන්නේ නැහැ ෆැෂන් එක. නමුත් එහෙම කාලයක් තිබ්බා. ඉතින් අණ්ඩක් දාපු ඇඳුමක් ඔබේ දරුවට අඳින්න කිව්වොත් ඒ අණ්ඩෙත් පාටක් වෙනස් හැබැයි බලන්න පුළුවන්ද කියලා කාපාර ෂර්ට් එකේ පොඩ්ඩක් පැනක ඉරුණා අණ්ඩක් දාන බැලුවම තියෙන්නේ රතු පාට හතරස් කොටු කැල්ලා කපාගත්ත තව දිරා පච්චිත නැත්තම් අයින් කළා දාපු ඇඳුමකින් ඒක අල්ලගෙන දැන් ඒ දරුවට යන්න කියන්න බෑනේ පිටින් පාටි එකට පුළුවන්ද කියලා අමි ඊයා අමි එදිනෙ මෙහෙ හිටපුවාත් එහෙම තමයි ඉස්සර. නෝ දැන් එහෙම නෑ උන්වන්සල. හේතුව දහම ඇහුණා. වැටුණා. වෙනස් වුණා. ආවා. කරගන්න ඕනේ කියලා. තථාගතයන් වහන්සේට පොරොන්දු වුණා. පටන් ගත්තා. ඉවරනකම් දැන් කරගෙන යනවා. ඒ යනකොට බින්දුතුනේ අර ඉස්සර තිබ්බ ගති එකින් එක එකින් එක එකින් එක හැලි හැලි යනවා. අනේකයි මම කියන්නේ බින්දුතුනේ. ඔබ මාව විශ්වාස කරන්නේ. මම රටවටේ කියලා බණ කියන නිසා නෙමෙයි. අපි දැන් එම් බණ කියන්නේ නැහැ නේ. එන්නේ දෙය කියන දේශනාවක් ඉන්ටර්නෙට් එකට දාන්න කරන දේශනාවක් ඉන්ටර්නෙට් වල දාන්නත් පින්තුනේ සමහර 3-4 පාර එඩිට් කරනවා ඒක ඇලයින් කරන ඔය කැල ලයින් කරන අර කැල යන්න එපා ඒක දාන්න එපා එළියට කොච්චර සැරට කිව්වද එම සමහර මිනිසුන් ඉදිරි දෙයක් දාන්නේ වැඩි ඔය කාමයට ගැරහුව කොච්චර කිව්වොත් නම් සමහර මිනිසුන්ට කර පවුල් කාලේ ඉන්න බැරි වෙයි එනසයි කැල ලයින් කරන් අර කැල කිව්වොත් එහෙම මිනිස්සු ආයේ උසි ගන්නවෙයි ඔය විදිහට පින්වතුනේ කැලි බැලි අයින් කරලා තමයි සමහරවිට ඔබට දේශනාව දෙන්නේ දෙක ඔබ දකින්න සමහරවල් මේ දේශනා මැද්දේ දෙක පාට මෙහෙම ඉන්න හාමුදුර එක පාට මෙහෙම වෙලා. නැත්නම් මෙහෙම තිබ වටත් ඊළඟ පාරවල් මෙහෙම වෙලා. ඒ මොකෝ එක පාට ආශ්චර්යයක් නෙමෙයි වින්දුනේ. ඒක නෙමෙයි එඩිටින් කියන. හේතුව ඒ මැද්දේ වින්දුනේ මොකක් හරි කරුණක් කිව්වා වෙන්න පුළුවන්. සමහර හාමුදුරන්ට කැස්සක් ගියාද ඇති කිවිසුමක් එහෙම යනවා එහෙම වෙනවා වෙන්න පුළුවන්. සමහරවල් වින්දුනේ කියපු කාරණාව පොදුවේ ඔබට අහන්න සලස්වන්න සුදුසු නැහැ මදි. මේක සමහරට පෞද්ගලික ඔබ ආපු වෙලාවක කියන්න පුළුවන් කාරණාවක්. මොකද සමහරට ඒක එළියට ගියොත් එමාය ඔබට බණ කියන්න හම්බෙන්නේ නැහැ අපිට. ඒක සතියකට සැරයක් හරි ඔබ මේ බණ ටික අහනවා නම් එතනින් පස්සේ ඒකත් නවතිනවා. ඉතින් ඔන්න ඔය විදිහට පින්වතුනේ. අපි මේ මග වඩනවා. අප මේ මග වඩන බව පින්වතුනි මිනිසුන්ට දැනෙනවා. ඔබ ගුරු හාමුදුරන් වහන්සේගේ හෝ අපේ ආරාමයේ දේශනා කරන තව ස්වාමීන් වහන්සේ නමකගේ හෝ මේ වෙනකොට දේශනා ඉන්ටර්නෙට් එකෙන් අහනවා ඇති. නමුත් සමහරක් අය ඇති පින්වතුනි ඇත්තටම මූණවත් දැකලා නැති තරම්. සැබවින්. හැබැයි ඒ පින්වතුනි එදා වගේ අද එදාටත් වඩා අදත් බොහෝ පිරිසක් පින්වතුනි මේ දේශනාව ශ්‍රවණය කරනවා. බොහෝ රටවල් ගානකින්ද මේ බණටි ගහනවා. මේ බණ අහන්නේ පින්වතුනි. අපි එකම දේශනාව දේශනාවල් විවිධ රටවල් වලට විවිධ විදිහට දේශනාව විහිරුවල පතුරුල යවන්නේ නැහැ පින්වතුනි. එකම YouTube එකට දාන දේශනාව එකම විදිහකට දැම්මේ එදත් දැම්මේ අදත් දාන මේ විදිහටමයි. ඒවා මිනිස්සු අහනවා. ඒ අහන්නේ පින්වතුනි ඔබට දැනෙන නිසා. මේ සාමිනාසල මග වඩනවා කියලා. ආන්ගේ දැනෙන එක තමයි පින්වතුනි වටිනේ. ඉතින් ඒ හැම එකක්ම පින්වතුනි අද අපිට ලැබිලා තියෙන්නේ නිදහස අපිට ලැබිලා තියෙන්නේ තථාගතයන් වහන්සේ නිසායි. ඔබ මේ ශික්ෂාපද සමාදන් වෙන්න ඕනේ කියන කාරණාව මම මතක් කරන්න ගියේ. ඔබ මේ ශික්ෂාපද සමාදන් වෙන්න ඕනේ පින්වතුනි මේ පසුගිය සතිය තුල ඔබ යතින් මේ ශික්ෂාපද කැඩුනද කියලා කල්පනා කරලා බලන්න. නිකන් දැන නිසා නෙමෙයි. ආන්දෝති ඔය දෙන එකේ ඔන්න ඔය සමාදන් වෙලා ඉමුකෝ. ඒක වැඩක් නෑ පින්වතුනි. මං කලින් ඔබට මේ කාරණා කියලා තියෙනවා. එනිසා මතක් කරලා බලන්න ඔබ යතින් පසුගිය සතියේ ඔබ යතින් බොරුවක් කියවුණාද කියලා. මතක් කරලා බලන්න කිසි ප්‍රශ්නයක් නෑ. ඒකට බය වෙන්න එපා. මොකද ඒක ඔබ අතින් නෙමෙයිනේ උනේ පින්වතුනි. ඒ කියන්නේ මේ දැන් ඉන්න ඔබ අතින් නෙමෙයිනේ ඒක උනේ. එදා ඒ වෙලාවේ පාලවෙච්ච හිතෙන පිංගුදනේ ඒ සිදුවීම සිද්ධ වුණේ. දැන් ඇත්තටම එදා බොරු කියූප එක ගැන අද ඔබට මොකද හිතෙන්නේ? කතනා කළ බලන්න පසුගිය සතිය ඔබ ඇතින් බොරුවක් කියුණා. අද ඔබට දැන් ඒක ගැන මොකද හිතෙන්නේ? ලැජ්ජාව හිතෙන්නේ නැද්ද? අපරාධෙ මං ඒ බොරුව කිව්වා. ඔබ ඇතින් හොරකමක් වුණා. අද ඔබට දැනෙන්නේ නැද්ද මේ මහා කාලකන්ණි හැංගීමක් ඒ සම්බන්ධයෙන්? ඔය දේ දැනුන්නේ නැහනේ දෙක කරන වෙලාවේ. එහෙනම් ඒ වෙලාව හිටපු කෙනා නෙමෙයි දැන් ඉන්නේ. දැන් වෙනස්ම කෙනෙක් නෙවෙයි. නමුත් මේ ඔබට පුළුවන් ඔබ ඒ වැරද්ද අවබෝධ කරගත්තේ නැත්නම් සමහරක් විට අනාගතයටත් ඒක නම් මතුවෙන්න පුළුවන්. හැබැයි වැරද්ද තේරුම් ගත්තා නම් දැන් ආන් ඒ කෙනා ආයේ මතු නොවෙන්න ඔබට යමක් කරගන්න පුළුවන්. ඒක තමයි සාසනෙන් කරගන්න තියෙන්නේ. වෙන භික්ෂුන් වහන්සේලා දිනපතා ඇවැද්දසනම් සාමනීර ස්වාමීන් වහන්සේලා දිනපතා උන්වහන්සේලා දස ශික්ෂාපද සමාදන් වෙනවා. ඒ සමාදන් වෙන වෙලාවට බින් උන්වහන්සේලා කල්පනා කරලා බලනවා. සමහර ඔබේ දරුවා පින්තුනේ මාසකර සැරයක් සමහර අවුරුද්දේ සැරයක්ද දන්නේ පන්සිල් ගන්න. හැබැයි ඒ දරුවා මෙහෙට ආවට පස්සේ පින්තුනේ හැමදාම අඩුම තරමේ දවසකට දෙසරයක්වත් දස ශික්ෂාපද සමාදන් කරනවා. ඉතින් ඒයින්ම කොච්චර ශ්‍රේෂ්ඨයිද? අපිද මේ උන්නාසය අතින් ඒක කැඩෙනවා කියලා. ඉවසල උන්නාසය අතින් කැඩෙනවා කියලා. ඒත් පින්වතුනේ උන්නාස දිනපතා දෙසරයක් දවසට දෙසරයක් දස ශික්ෂාපද සමාදන් වෙනවා. ඔබ සමහර මාසකර සැරයක් සමාදන් වෙන්නේ ශික්ෂාපද 8යි. උන්වහන්සේගේ මිනිමම් අවමය ශික්ෂාපද 10යි. ඒක අපි කොයි පැත්තෙන් බැලුවත් යමෙක් මේ ශාසනයට ආව නම් පින්නතුනේ මේ ශාසනයට එන්න පහළ වෙච්ච ඒ පහළ වෙච්ච හිතේ ඉඳන් පින්නතුනේ ලෝකේ ජීවත් වෙන ලෝකේ ඉඳගෙන ඒ ගිහි ජීවිතයක් ගත කරගෙන ඉන්න ඕන කියලා හිතන හොඳම කෙනාටත් වඩා පින්නතුනේ යමෙක් හිතේ අවංකවම පදාසක් පාවුණා නම් මං කොහොමද මේ ශාසනය කරගන්න ඕන කියලා හැබැයි ඇත්තම ශාසනය කරගන්න. ඒ කියන්නේ කොහොමද මේ නිවන පූර්ණ කරගන්න ඕන කියලා පින්න අවංකම හිත පහළ වුණා නම් ආන් මේ පහළ වෙච්ච හිත මේ නෙක්කම සුවයට පත් වෙන්න ඕනේ. රාග ද්වේෂ ගේ මෝහ ගිනි මං දන්නෙත් නෑ රාග ද්වේෂ මෝහ කියන්නේ මොනවද කියලා. නමුත් මට ඒවෙන් කොහොමද නිදහස් වෙන්න ඕනේ? මේ හිතේ නැගෙන පීඩාවෙන් මං නිදහස් වෙන්න ඕනේ. අනික ලෝක සත්‍යයට ඒ නිදහස ලබා දෙන්න ඕනේ. පින්වතුනි ලෝකේ ඉන්න හොඳම ගිහි කෙනාටත් වඩා පින්වතුනි ඒ පුංචිම පල්ලෙහම අවබෝධය තියෙන ඒ මනුස්සයත් පින්වතුනි ශ්‍රේෂ්ඨයි. ඒකට හේතුව පින්වතුනි යම් දවසක එහෙම අදහසක් පහළ වුණා නම් ආන් ඒ සැව බුදු හිමි සරණ ගියෝ. ඒකයි. ඒ අදහස පහළ වෙන තාක් කල් යමක හිතේ පින්වතුනි ඒ සැම මාරයා සරණ ගියෝ. තථාගතයන් වහන්සේගේ පායට පෑගෙන දූවිල්ලත් පින්වතුනි මාරයා හිසේ පළඳගෙන ඉන්න ඔටුන්නට වඩා ශ්‍රේෂ්ඨ නැද්ද? මම ওই දෙකෙන් ඔබට දෙක දෙනවා දෙකම. නැත්නම් එකක් තෝරගන්න කියලා ඔබ මොකද්ද තෝරගන්නේ? වසවත්ති මාරයා කියලා කියන විදිහ උඩම දිව්‍ය ලෝකේ ඉන්නේ. වසවත්ති මාරයා පළඳගෙන ඉන්න ඔටුන්නක් තියෙනවා. ආන්ගේ ඔටුන්නේ. ඒ ඔටුන්න ඔබට දෙනවා පින්වතුනි. තථාගතයන් වහන්සේගේ පායට පෑගෙන දූවිලි කැටයක් අරගෙන ඔබට දෙනවා. කොයි දෙකෙන් මොකද්ද ඔබට වටින්? ඔබ කල්පනා කරලා බලන්න. එන යමෙක් යම් දවසක පින්වතුනි මම මේ ගිහි ජීවිතෙන් අයින් වෙලා මේ ගැරහිය යුතු වැඩපිළිවෙලෙන් අයින් වෙලා උත්තමත්වයට ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන වැඩ පිළිලක් තුල යෙදෙනවා කියලා පින්නේ හිත හරි පහළ වුණා නම් යම් දවසක ආන් ඒ කෙනා ලේසි පහසු මනුස්සයෙක් නෙමෙයි පින්නේ. මොකද එයා හිතින් තථාගතයන් වහන්සේ සරණ ගියා. හිතින් පැවිද්දෙක්. හිතින් තමන්ගේ විදි පහ කරගන්නවා කියලා අදිෂ්ඨාන ගත්ත කෙනෙක්. ජීවිතය කියලා කියන්නේ පින්නේ තමන්ගේ විදි ඒ විදිහෙන් පවත්වාගෙන ආන් ඒ විදි සාක්ෂාත් කරගන්න විවිධාකාරයේ ක්‍රම හොයන වැඩ පිළිවෙල. අපි ගැන කතා කරමු තව ටිකක් ඉස්සරහට ගිහිල්ලා. එහෙනම් අපි ලොකු කාරණා ගොඩක් කියහගෙන ඉන්නේ ඔබට පන්සිල් ගන්න ඕනේ කියලා මතක් කරලා දෙන්න. එහෙනම් ඉතින් තමන් ගැතින් එහෙම වැරදි වුණා නම් අපි උභාසේ ඔබ අතින් කාමයේ වරදව හැසිරුණා පසුගිය සතිය තුල. ඔබට හිතෙන ප්‍රමාණය සමාන මං හරි පහත් මිනිස්සෙක් නේ. මම මෙතනින් එහාට බණ ටිකක් කතාලා වැඩක් තියනවාද? මං වගේ මම බොහොම තුච්ච නිඳිත වැඩ කරන මනුස්සෙක්. ඉතින් මම ඔබට කියන්නේ පින්තුනේ, ඒ ඔබ නෙමෙයිනේ. ඒ වෙලාව හිටි වෙන කෙනෙක් නේ. ඒ වෙලාව හිටපු කෙනාට ওই ටික හිතුන්නේ නැහැ නේද? දැන් ඔබට ওই ටික හිතනවා කියලා කියන්නේ පින්තුනේ, ඒ වෙලාව හිටපු කෙනා නෙමෙයි නෝ ඉන්නේ. දැන් ඔබ වෙන කෙනෙක් නේ එහෙනම්. එහෙනම් ඒ වෙලාව හිටි වෙන කෙනෙක් නේ. ඒ නිසා ඔබ පින්තුනේ ඒක ගැන කලකිරෙන්නේ නැන්නේ. ඔබ ගැන කලකිරෙන්නේ නැන්නේ. ඒ ක්‍රියාව ගැන කලකිරුණා නම් ඇති. ඔබ වගේ ශ්‍රේෂ්ඨෙක්ට ඒ වගේ ක්‍රියාවක් ගැලපෙන්නේ. ඔබ වගේ ශ්‍රේෂ්ඨෙක්ට ඒ වගේ වචනයක් ගැලපෙන්නේ. ඔබ වගේ ශ්‍රේෂ්ඨෙක්ට පින්වතුනි ඒ වගේ සිතුවිලි ක්‍රියාව වදන් පින්වතුනි ඔබ වගේ ශ්‍රේෂ්ඨෙක්ට ගැලපෙන්නේ නැති නිසා තමයි ඔබ එවැනි සිතුවිලි ක්‍රියාව වදන් නැවත අනාගතයේදී මතු නොවෙන්න. දැන් ක්‍රියාත්මක වෙන්න ඕනේ. එහෙම වෙන්න නම් ඔබ ඔබේ වැරදි දකින්න ඕනේ. ඒ වැරදි වුණේ ඇයි කියලා අවබෝධ කරගන්න ඕනේ. ආන් ඒ වැරදි වෙන්න හේතුව ජම් කරුණ ටිකක් තියෙනවා නම් ආන් ඒ කරුණ ටික අයින් කරගන්න ඕනේ. එහෙම කරගත්තාම ආයේ ඒ වැරදි නොවන තත්ත්වයටපත් වෙනවා. එහෙනම් ඉතින් පෙර අතීතයේ හෝ යම් දවසක ඔබ ඇතින් වැරද්දක් වුණා නම් අර අපි කීසති කතා වුණේ පින්වතුනේ එක්තරා කාන්තාවක් අපිට ලීලාවල තිබුණේ එතුමගේ ජීවිතේ විස්තරය. ඔබ හිතනවද පින්දුන එතුමිය බොහොම පහත් මිනිසෙක් කියලා? පුළුවන් ඔබට එහෙම කටක් කියලා මොකක්ද මේ මිනිසෙයි මහා මහා පහත් ජීවිතයක් ගත කරන මිනිසෙක් කියලා ඔබට කටක් කියලා කියන්න පුළුවන්ද පින්දුන? ඒ ලිපිය ලියවෙනකොට ඔබේ හිතේ මොකද නැගුණේ? තුනොදකින් කියලාද නැත්නම් සාදුකාරයද නැගුණේ? කල්පනා කරලා බලන්න. ඔබ දැක්කේ නැද්ද පින්දුන මහා වීරයෙක් ඒ තුල? අලු ගසා දාලා නැගිටින්න උත්සාහ කරන ආන්ගේ වීරත්වය පින්තුනේ. දැන් මේ වෙලාව ඔබේ හිතේ නගා ගන්න. එහෙනම් තමන්ගේ අතින් වෙච්ච වැරදි අතීතයක් තුල නැවත ඔබ අතින් නොවෙන්න දැන් අදිෂ්ඨාන ගන්න මේ වෙලාවේ. ඒ අදිෂ්ඨානයත් එක්ත ශික්ෂා පද සමාදන් වෙන්න. වැරදිලා හරි පින්තුනේ ඔබ අතින් සත්ව ඝාතනයක් වුණා නම් ආයක නොවෙන්න ඔබ අදිෂ්ඨාන ගන්න. වැරද්ද වැරදිද දකින්න ඒක නොවෙන්න අදිෂ්ඨාන ගන්න. ඒ අදිෂ්ඨානයත් එක්ක පින්දින බණ ටික අහද්දී ඒක කරන්නේ නැතු ඉන්නේ කොහොමද කියන එක ඔබට දේශනා තුලින් ඇහෙන්න පටන් ගන්නවා. ඒකේ අදිෂ්ඨානය ඕනේ. මොකද ඔබ අදිෂ්ඨානයෙන් තමයි දින විභාග අද්දලා දෙන්නේ. ඒක බොහොම විද්‍යාත්මක බොහොම තර්කානුකූල ක්‍රමවේදයක්. දැන් ඔබට ඕනේ කියලා හිතුනොත් නෑ දෙපින් යම් දවසක දොස්තර කෙනෙක් වෙන්න. ගුරුවරයෙක් වෙන්න. ඉංජිනේරුවෙක් වෙන්න. එහෙම නැත්නම් අපි මෙතන පොඩි හාඳුනනට වගේ පැවිද්දෙක් වෙන්න. ඒ අදිෂ්ඨානය ගත්ත මොහොතේ ඉඳන් පින්තුනේ ඒකට අදාළ කරන විපාක තමන් සසර කරගත්ත කර්ම වල ඇදෙන්න පටන් ගත්තා. ඒ විපාක තමයි පින්තුනේ ඔබව හෝ උන්වහන්සේ වෙතට අරන් ආවේ. එහෙනම් අදිෂ්ඨානයක් ඔබව ඔබ බලාපොරොත්තු වෙන ඉලක්කයට හේවත් ඒ අදිෂ්ඨානය පූර්ණේ කිරන වස් ඒ අදිෂ්ඨානය ඔබව ක්‍රියාත්මක කරනවා. අන්න එහෙම වැඩ පිළිවෙලක් මෙතන තියෙනවා. ඒ නිසා ඔබ ඔබේ අතින් වෙච්ච වැරදි හොඳට බලලා හොඳට දැකලා ඒවා උනේ ඇයි කියලා තේරුම් අරගෙන ආයෙ ඒවා නොවෙන්න අදිෂ්ඨාන තියලා මේ දේශනාව අහලා බලන්න. ඔබට මේ දේශනාව පුරාවටම හිතින් හඳුනේ ඒ වගේ වැරදි නැවත නොවෙන්න ඔබ ඔබ සූදානම් කරගන්න උනා කාර්යය. ඒ නිසා තමයි පින්වතුනි දේශනාවක් මුලදී අපි පංච ශික්ෂාපද සමාදන් වෙන්නේ. ඔබ අරිහත්ලා හිටියොත් ඔබ හිතනවාද පින්දුනි මම ඔබට පංච ශික්ෂාව සම්බන්ධම් කරවයි කියලා දේශනා කර කලින්? එහෙම කරන්න. ඇයි මොකද ඔබ අදිෂ්ඨාන තියන්න ඕනේ නැහනේ දැන් මගේ අතින් දස අකුසලේ නොවේවා කියලා. දැන් එහෙනම් ඔබට තේරෙනවද මේ හැම එකක්ම බොහොම තේරුමක් ඇති බොහොම වැදගත් දේවල්. දැන් ඔබ සමහර දැන් මටත් මගේ ඉස්සර ජීවිතේ ප්‍රශ්න තිබෙන්නේ. ඇයි ඇයි හැම වෙලාවෙම හාඳුනන හසනමක් දේශනා කරන්න කලින් පන්සිල් දෙන්නේ? ඇයි ඒ? ඇයි බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියවන්නේ? ඇයි පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා ඇයි ඒක කියවන්නේ? ඉතින් මේක දේශනා අන්තිමර කරන්න පුළුවන්. මුලින් කරන්නේ ඇයි? ඒක කොහොමද කරන්නේ ඇයි? ඔයගේ ප්‍රශ්න මට තිබ්බ පින්නද? නවතින අපිට තේරෙනවා ඇයි ඒක කරන්න කියලා. මොකද එතනදි කරන්න පින්නතනේ ඒ උන්වහන්සේ ඒ බණහන මිනිස්යාගේ හිතේ අදිෂ්ඨාන තියන්න කියලා ආරාධනා කරන්නේ. දිවිහිමියෙන් බුදු සරණ යන බව අදිෂ්ඨාන තියන්න පුතේ. ඒ කියන්නේ කොහොම හරි ඔබ මහන්සිලා මේ භවය උදුරලා දාගෙන මේ ජාතියින් නිදහස් වෙනවා කියලා අදිෂ්ඨාන තියන් පුතේ. භවය උදුරලා දාන්න නම් ඒ භවය හැදෙන විදිය දකින්න ඕනේ පුතේ. භවය හැදෙන විදිය. ඒකට හේතු. ඒක නිරුද්ධ කරගන්න විදිය. ඔය ටික දහමේ ගැබ් වෙලා තියෙනවා මයි පුතේ. එහෙනම් ආන්ගේ දහම දිවි හිමියෙන් සරණ යනවා කියලා අදිෂ්ඨාන තියන්න පුතේ. ඕනෝ අදිෂ්ඨානයේ තියෙනකොට තමන් මෙතුවක් කාලයක් එක එක විදි පවත්වමින් ඒ විදි සාක්ෂාත් කරගන්න බලාපොරොත්තුෙන් කටයුතු කරපු වැඩපිළිවෙලක් තිබ්බා. නමුත් දැන් කරන්න තියෙන්නේ මෙතුවක් කල් තිබ්බ විදි පහ කරගන්න. ආන්ගේ තත්ත්වයටපත් වෙන්න. අවිද්‍යා තෘෂ්ණාව මුලින් උපට ගාදාලා මේ කෙලෙස් මලු අතහැරලා දාලා මේ හිත සුවපත් කරගෙන වැඩපිළිවෙලට අනුයුක්ත වෙන එක. සුපටිපන්න වෙන්න. ආන්ගේ ප්‍රතිපදාවට පිළිපන් වෙන්න. එහෙනම් ඒක සංඝ ගුණයේ කොටසක්. එහෙනම් තමන් දිවි හිමියෙන් මේ සංඝරත්නයේ සරණ යන බව අදිෂ්ඨාන තියන්න පුතේ. බලන්න කොච්චර අර්ථයක් ගැබ් වෙලා තිබ්බද ඒ තුල. අදෝක නිකන් කියන්නම් වාලේ කියනවා සමහරක් තැන්වල. මං කියන්නේ හැමෝම කියලා. සමහරක් අය එහෙම කියනවා ඇති. මොබින් එක අපිට ඇහැට පේන්නේ නැහැ. මම දන්නවා මොබින් මගේ ජීවිතේ මම විසරණේ සමාදන් වුණේ අවබෝධයකින් නෙමෙයි ඉස්සර. සාමුරු කියන නිසා කිව්වා මට තේරුමක් තිබෙන්නේ නැහැ මොකක්ද ඒ කියලා. ඇයි කියන්නේ කියලාද දැනන් හිටියේ නැහැ. මට නම් තේරුනේ මොකද මම ඉස්සර බණ අහන්න හරි ආසයි. අපරාදේ බණට කලින් විනාඩි 5ක් හරි 10ක් හරි හාමුදුරු ගන්නෙ මොකද තිසරණේ දීලා සංසිල් දෙන්නේ. මොකද ඒ කියන එකක්වත් මට තේරෙන්නේ නැහැ. ඒව නොකර ඉන්න ඕනේ කියලා තේරෙන්නේ නැහැ. නමුත් බණ ටික අහන්න ආසයි. ඉතින් අපරාදේ කාලය කියලා දැන් මට හිතුනේ. මම බලන් ඉන්නේ බෙදනේ හාමුදුරුව පන්සිල් දීලා ඉවරනකම් දේශනා පටන් ගන්න. මොකද ඒ ශික්ෂාපද සමාදන් වෙන්නේ ඇයි කියන එක මට අවබෝධයක් තිබ්බේ නැහැ. ඒවල ප්‍රායෝගිකත්වයේ පිළිබඳ මට වැටහුන්නේ නැහැ. නවත් අද තේරෙනවා. ඒ හැම එකකෙම කරන්නේ අදිෂ්ඨාන ගන්න එක. ඔබ විභාගෙට යන කලින් අදිෂ්ඨාන තියන්නේ නැද්ද? කැම්පස් යන කලින් අදිෂ්ඨාන තියන්නේ නැද්ද පින්වතුනේ? මඟුල් පෝරුවට නගින්න කලින් අදිෂ්ඨාන තිබ්බේ නැද්ද? ලෝන් එකක් ගන්න බැංකුවට යන කලින් අදිෂ්ඨාන තිබ්බේ නැද්ද? ගෑන් ළමෙක් ගිහිල්ලා තමන්ගේ කැමැත්ත ප්‍රකාශ කරන්න කලින් අදිෂ්ඨාන තිබ්බේ නැද්ද? ඔය හැමදැනකදෙම විතර අදිෂ්ඨාන තිබ්බා. අදිෂ්ඨාන තිබ්බ නිසා මොකද වුනේ? ඒක රදාල කරන විපාක ඇදෙන්න පටන් ගත්තා. ඉතින් මේක බොහොම සාර්ථක ක්‍රමවේදයක්. ඒ නිසා ඔබ බොහොම අවබෝධයෙන් මේ වැඩේ කරමු. එහෙනම් වෙච්ච වැරදි මතක් කරගන්න. ඒව වෙච්ච අවස්ථා, ඒ වෙච්ච හේතු කල්පනා කරලා බලන්න. ඒවා ආයි මන් දිවි හිමියෙන් නොකරන බව අදිෂ්ඨාන තියන්. ආන් එතකොට පිළිඳින මේ දේශනාව පුරාවට ඔබට ඒව නවත්ත ගන්න පුළුවන් ක්‍රමවේද අහන්න ලැබේවි. ඒව නවත්ත ගන්න අවශ්‍ය කරන දහම් කරුණු ඔබට අහන්න ලැබේවි. කොහොමද ඒවා දේශනා කරනවා තමයි. නමුත් ඔබ අදිෂ්ඨාන තියෙන කම්පින් උදුනේ ඔබට ඒවා ඒ විදිහට ගැළපෙලා ඉන්නේ නැහැ. ඒක ඔබෙන් වෙන්න ඕන කොටසක්. When the student is ready, the teacher appears. ශිෂ්‍යයා සූදානම් වෙනකොට තමයි ගුරුවරයා මතුවෙන්නේ. ඒ කියන්නේ ගුරුවරයා මිට කලින් හිටියේ නැද්ද? හිටියා. එහෙනම් ඇයි එයා ගුරුවරයා නෝනේ? ශිෂ්‍යයා නොවෙච්ච නිසා. ඔකයි හේතු. ඒ වගේම අප දන්නවා පිළිඳින අපි සුපුරුදු පරිදි අපි කෙලෙහි ගුණ දන්න පිරිස අපිට උදව් කරපු මිනිස්සු අද මිනිස්සු අතර ඉන්න මිනිස්සු අතර නැති මළගිය පිරිස අතර ඉන්න ඒ වගේම මේ සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන දෙවි දේවතාවරු ආන්ගේ හැමෝම ගැන පිළිඳින අප්‍රමාණ කෙලෙහි ගුණයකින් ජීවත් වෙන පිරිසක් අපි ඒ හැමෝම නිසා තමයි අද අපි මේ විදිහට පිළිඳින යන්තම් නිවන කරගන්නකම් ජීවත් වෙන්න පුළුවන් වැඩ පිළිවෙලක් තුල කටයුතු කරන්න කියලා අපි හැමෝම දන්නවා. මොකද අපි කරපු අවැඩ අසාධාරණ මෙච්චරයි කියලා කියන්න බෑ පින්දින ලෝක සත්‍යයට. එච්චර අවැඩ අසාධාරණ කළත් පින්දින සමහරකට ඒ කරපු අය අපේ අතින් අවැඩ විඳපු අය අද සමහරට අපි දිහා බලාගෙන ඉවසගෙන ඉන්නවා. කාගෙන ඉන්නවා පින්දින. ඔබ නිකමර හිතලා බලන්න පින්දින ඔබේ අතින් අවැඩ අසාධාරණ ලක් වෙච්ච හැමෝම ඒක පාට හිතුනොත් එහෙම කොහොම හරි ඒ වාඩුව ගන්න ඕනේ කියලා දැන් ඉතින් ඔබට එක තප්පර පහක්වත් මෙතනින් එහාට ජීවත් වෙන්න හම්බෙන්නේ නැති වෙයි. හිතන්න ඔක්කොම එකපාරට එනවා කියලා. ඔබ කකුල් දෙකෙන් අල්ලලා පොළවේ ගහන ගමන් පින්නතුනේ ඇසිඩ් ඔබේ මූණේ හලන ගමන් ඔබව තව පැතින් ඇවිල්ලා ඔබව හැම ගහන ගමන් ඔබේ බොකු බඩවැල් ඉරාගෙන කන ගමන් ඔබව දෙකට ඉරන ගමන් ඔබේ දිව පිච්චෙන්න ලෝදිය හලන ගමන් ඔබේ ඔළුව කුඩු වෙනකම් පින්නතුනේ පොල්ලකින් තලන ගමන් ඇද්ද කිව්වා ඔය ඔක්කොම ට එකපාර වෙනවා පින්නතුනේ ඔබට ඒ හැමෝටම දැන් අවස්ථාව දුන්නොත් ඇවිල්ලා ඉදි කරන්න කියලා ඔබේ අතින් වෙච්ච වැරදි වලට ඔන්න දැන් ඇවිල්ලා වාඩුව ගන්න කියලා එහෙනම් පින්නතුනේ ඒ අය මොකක් හෝ හේතුවක් නිසා තාම එහෙම කළා නැහැ එයා එහෙම නොකර ඉන්න නිසා තමයි පින්දුන ඔබ යන්තම් ඔහම ජීවත් වෙන්නේ. මතක තියාගන්න පින්දුන මුගලන් මහරහතන් වහන්සේ පිරිනිවන් පාන්න උනේ. කොයි විදිහටද කියලා. එහෙනම් ඔබේ ගුණය එතනදී අදාළ වෙන්නේ නැහැ. කර්ම ශක්තිය තරම් බලවත්. හැබැයි මොකක් හෝ හේතුවක් නිසා පින්වදනේ තාම එයා එහෙම දෙයක් කළා නැහැ ඔබට. මේ ජීවිතේ තාම වෙලා නැහැ නේ. ඔබ තාම ජීවිත උනතර ඉන්නවනේ. ඔබට හොරු 500ක් කියලා තාම මුකුත් කරේ නැහැ නේද? තාම ඉන්නවනේ එයාසාගේද? එහෙනම් පින්වදනේ අපි AI ගැන ගරුගුණ හිතෙන් කටයුතු කරන්න ඕන. අපි විශ්වාස කරන්න ඕනේ පින්වදනේ AI ගේ ගරුගුණ හිත නිසා තමයි අද AI අපිට එහෙම කරදරයක් නොකර ඉන්නේ කියලා. එහෙනම් ඒ ගරුගුණ හිතෙන් අපිට සලකද්දී අපිට තියෙනවා නේද යුතුයකමක් අනිත් පැත්තට? ඒර ගරුගුණ හිතෙන් සලකන්න. එහෙනම් අපේ අතින් වෙච්ච වැරදි වලට පින්වදනේ අපි වන්දි ගන්න. වන්දි ඉල්ලන්න නැත්නම් වන්දි ගෙවන්න. අපි AIට මේ පින පූර්ණේ කරගන්න අවස්ථාව සලසලා දෙන්න ඕනේ. ඒ වගේම එය මහා පීඩාවකින් ඉන්නව ඇත්ත පින්තුනි. ඔබ යම් දවසක යමකින් යමක් හොරගම් කරා නම් පින්තුනි මේ මනුස්සයෙක් දැනගත දවස ඉඳන් අප්‍රමාණ පීඩාවකින් ඉන්නේ. ඒක කරේ ඔබ කියලා දැනගත්ත නම් පින්තුනි දැන් ඔබෙන් ඒකට වන්දි ගන්න අප්‍රමාණ පීඩාවකින් ඉන්නේ. හම්බෙනකන් ඉන්නේ කවදාරි දවසක මම ඔකට හොඳ වැඩක් කරන්නම් කියලා. ඉතින් ඒ පීඩාව නිසා ඉස්සල්ලා ඔබ බය වෙන්න එපා. ඒක මට මොනවා හරි කරයිද දන්නේ නැහැ කියලා. පින්තුනි ඊට කලින් ඔබ දන්නව නේද? ඒ පීඩාවෙන් එයා දුක් විඳිනවා කියලා ඔක්කොටම කලින් තරහ කියලා කියන්නේ පින්වතුනි හරියට තව මනුස්සයෙක්ට අනින්න රත් වෙච්ච යකඩ පොල්ලක් අතර ගත්තා වගේ වැඩක් නේ. නැත්නම් යකඩ උලක් රත් වෙච්ච යකඩ උලක් අතර ගත්තා වගේ වැඩක් තරහ කියලා කියන්නේ. එහෙනම් යමෙක් ඔබත් එක්ක තරහෙන් ඉන්නවා නම් පින්වතුනි ඔබ විනාශ වෙන්න කලින් ඒ මනුස්සයා විනාශ වෙනවා. කවුරු හෝ මනුස්සා මනුස්ස කවුරු හෝ මේ මනුස්සය විනාශ වෙනවා. ඒ කෙනා විනාශ වෙනවා. ඔබට ආන් ඒ කෙනා ගැන අනුකම්පාවක් හිතේ ඇති කරගෙන ඒ අයව ඒ පීඩාවෙන් දුරු කරලා දෙන්න මේ දහම අහන්න ලැබේවා කියලා අදිෂ්ඨාන කරා. අන්න ඒතකොට පින් ඔබේ හිතේ මහා මෙත් ගුණයක් වැඩෙන්න පටන් ගන්නවා. ඒ නිසා පින්වතුනි ඔබ හොඳට සිහියට අරගෙන ඒ අර මේ ස්ථානවල එන්නද කියලා ආරාධනා කරා. පිනි අඩුපාඩුවක් තියෙනවා නේ පින පූර්ණේ කරගන්න කියලා. දහම අවබෝධය මදිකම නිසා දුකටපත් වෙලා ඉන්නවා නම් ආන් ඒ දහම අවබෝධය ලබාගෙන එයා ඒ පීඩාවෙන් නිදහස් වෙත්වා කියලා. ඔබේ පැත්තෙන් නෙමෙයි වෙන්නේ මම මේ කාරණාව කියන්නේ. එයාගේ පැත්තෙන්. ඒගොල්ලන්ගේ පැත්තෙන් බලන්න මේක දිහා. අනේ පව්වේ මිනිස්සු. පව්වේ සත්වය. ඔබේ හිතේ හරි අනුකම්පාවක් එන්න ඕන පින්වතුනි. ඔබ නිසා එයා පීඩාවටපත් වෙලා ඉන්නවද? ඔබ නිසා කියලා කිව්වේ අවිද්‍යාව තුෂ්ණ නිසා තමයි. නවත් ඒකෙම දන්නේ නැනේ පිංගුදනේ ඒගොල්ලෝ. ඔබේ අතින් වෙච්ච වැරද්ද නිසා අද ඇය හිතන් ඉන්නවා පිංගුතුනි. ඔබ නිසා තමයි ඇය පීඩාවටපත් උනේ. ඒ නිසා ඔබත් එක තරහින් ඉන්නවා. ඉතියේ තරහ ඒගොල්ලන්ගේ හිතෙන් අයින් වෙන නම් පිංගුතුනි ඔබෙන් එකට වන්දි අරගෙන හරියන්නේ නැහැ. මොකද ඒක කරොත් ආයේ තව පාරක් ඇයට ඒකට දුක් විඳින සිද්ධ වෙනවා. ඔබ එහෙම දෙයක් ඇයට කරේ යයි යම් දවසක ඒ පිරිස විසින් ඔබට යමක් කරපු නිසා ඔබට හෝ කාට හෝ යමක් කරපු නිසා එහෙනම් පින්වතුනි දැන් ඔබේ අතින් වෙච්ච වැරද්දට AI ගිල්ල ඇවිල්ලා වන්දි ගත්තොත් එහෙම ආයෙත් මොකද්ද වෙන්නේ? අර ගනුදෙනු දිගටම අරගෙන යන එකයි වෙන්නේ. එහෙනම් පින්වතුනි ඔය අபிසංකරණේ ඇති පළක් නැහැ. කරන්න දෙන එකම දේ තමයි දහම් ආબોධ කරගෙන සමාව දෙන එක. ඒ සමාව දෙන්න පින්වතුනි ඔබ බලාපොරොත්තු වෙන ඉන්නපානේ මට සමාව දීලා මාව නිදහස් කළ දායිනේ මට කරදරයක් නොකර ඉන්න දේවිනේ. එහෙම කරනවා තමයි. නමුත් එනි ඒක නෙමෙයි ඔබ මූලික කරගන්න ඕනේ. ඒක නෙමෙයි ඔබ ફોકસ එක වෙන්න ඕනේ. ફોકસ එක වෙන්න ඕනේ බින්දි AI ගේ පැත්තෙන් හිතන්න. දැන් අපි ගිය සතියේ කතා වුණේ බින්දි මිනිස් එක්කල්ල ඔබට බස් එකේ කරදරයක් කරන්න ආවොත් ඔබ AI ගේ පැත්තෙන් හිතන්න කියලා. ඒක නෙමෙයි AI ගේ පැත්තෙන් හිතලා ඕන එකක් කරන්න දෙන්න කියන එක නෙමෙයි මං කිව්වේ. ඉතින් අයින් වෙලා යන්න බින්දි මේ මනුස්සයට විනාශයක් වෙන්න ඔබ පාර කපන්න නැතුව. ඒ වගේ ඔබට යමකින් වරදක් වුණා නම් පින්වතුනි අපි දොළොස් පිරිකර පූජාවල් තියෙන පින් ඥාති බතක් තියෙන. අපේ අතින් වරදක් වුණා නම් ඒ ඇයිට ඒකට සමාව දෙන්න ඒ ඇයිගේ හිත්වල හැකියාව ලැබේවා. අපිට වෙන වාසිය බලලාද? නෑ පින්වතුනි ඒක දෙවිනිම බලන්න තියෙන කාරණාව. නිවන කරගන්න අවශ්‍ය කරන පරිසරය සැකසෙන්න. පළමුව පින්වතුනි ඒ ඇයට යහපත සැලසෙන්න. එනිසාන් මේ කාරණාව. එහෙනම් ඔන්න ඔය ටික ඔක්කොම කැටිකල්ල ගත්තාම පින්වතුනි ඔබේ හිතේ මේ සියලු සත්වයන් කෙරෙහි මහා මෙත් ගුණයක් ඔය හිතේ නැගිලා ඉන්න ඕනේ. ඒ නිසා තමයි අපි තමන් දිවිහිමියෙන් මේ මෙත්තා සහගතව ලෝක සත්‍යය කෙරෙහි කටයුතු කරනවා කියන ශික්ෂාපදය අපි සමාදන් වෙනවා. ඉතින් ඒකත් ඔබ කල්පනා කරලා බලන්න පිටින ඔබ යතින් පසුගිය සතියේක නැත්නම් මේ පහුගිය සතියේ ඔබ යතින් එහෙම වැරද්දක් වුණා නම් ඒක මතක් කරගන්න. මතක් කරගෙන පීඩාවටපත් වෙන නෙමෙයි තියෙන්නේ. මතක් කරගෙන එහෙම ඒ ඔබේ අතීතයේ තිබ්බ තරහ ගන්න නෙමෙයි තියෙන්නේ. මොන තරහ ගත්තා කියලා කියන්නේ ආය ඔබේ හිතේ මෙත්තාව නෙමෙයි දැන් වැඩෙන්නේ. දැන් ආය ද්වේෂය වැඩෙන්නේ. තමන් ගැන ද්වේෂය වැඩෙන්නේ පිටින්. එහෙම අවශ්‍යතාවයක් නැහැ. මොකද මෙත්තාව වඩන්න ඕන කාටද? තමන්ටද අනික් කාටද? මොකද බෙහෙතන්නේ? ඔව් මෙත්තාව වඩන්න ඕන කාටද? තමන්ටද අනික් කාටද? බල්ලොන්ටයි පුසන්ටයි හරකන්ටයි එළුවන්ටයි එයාටද? නැත්නම් අනික් මිනිස්සුන්ටද, දෙවිවරුන්ටද, බ්‍රහ්මයන්ටද, ගෙදර අම්මර තාත්තටද, නැත්නම් තමන්ටද, කාටද? මොකද ඔබ දෙන උත්තරේ මට ඇහෙන ඔබ කියන හැමෝටම කියලා. හැමෝටම නෙමෙයි පිංගුදු, ඔබ මෙත් වඩන්න ඕන හිතකට. හිතකටයි මෙත් වඩන්න ඕන. එහෙනම් හිතකට නම් මෙත් වඩන්න පිංගුනේ, ඒ හිත කාගේ හිතද කියන එක වැඩක් නැහැ නේද? ඒ හිත ඔය හිත වෙන්න පුළුවන්, ඒ හිත මේ හිත වෙන්න පුළුවන්, ඒ හිත බල්ලගේ හිතක් වෙන්න පුළුවන්, හරකෙක හිතක් වෙන්න පුළුවන්, දෙවි කෙනෙක් හිතක් වෙන්න පුළුවන්, බ්‍රහ්මෙක් හිතක් වෙන්න පුළුවන්. පින්වතුනි හිත කාගෙද කියන එක වැඩක් වෙන්නේ නැහැ. මොකද කොහොමත් කාගෙද කියලා ඒවා නැහැ පින්වතුනි. හිත තියෙන්නේ ඒවා පස්සේ තේරුම් කරගම්. නැවත ඔබ අවබෝධ කරගන්න පින් මේ හිතකටයි මෙත් වඩන්නේ. එහෙනම් ඔබේ අතීතයට ද්වේෂ කරනවා නම්, ඔබේ අතීතයට වෛර කරනවා නම් පින්වතුනි, එහෙනම් ආයෙත් ඔය මේ වෙලාවේ පහළ වෙච්ච හිතට ඔය කරන්න සාධාරණයක්. ඔබ මේ වෙලාවේ පහළ වෙච්ච හිතට මෙතක් නෙමෙයි වැඩන්නේ. සාධාරණයක් නෙමෙයි මේ කරන්නේ. හොඳට මේවා තේරුම් ගම් පින්වතුනි. පැහැදිලි කරලා දෙන්නම් පොඩ්ඩ. නමුත් මේ ඔක්කොම ටික පැහැදිලි කරලා දීලා කරන්න කිව්වොත් අපිට තව අවුරුදු 10කින් තමයි මේක හරියටම කරන්න හම්බෙන්නේ. ඒ නිසා මේ යන ගමන් ඒකයි දවස ගානේ පින්වතුනි ඔබ ශික්ෂාපත සමාදන් වෙන්න ඕනේ කියලා මම කියන්නේ නැද්ද දේශනාවේ? තමාර ඔබට හිතෙන්න පුළුවන් මේ හැමදාම උන්වහන්සේ කියනෝනේ ශික්ෂාපත සමාදන් වෙන්න නැහැ කියලා. හැමදාම කියනවා දෙවියන්ට ආරාධනා කරන්න නැහැ කියලා. ඕක දැන් අපි අහලා තියෙන්නේ අපේ හඳුන්නේ නැද්ද? අලුත් එවුවා මොකද? නැවින එදාහපු දෙයට වඩා අද දෙයක් ඔබට හම් වෙනවා, අනිවාර්යෙන් ලැබෙනවා. තමාට මේ කියන කාරණා මම මේ කියන 50 වෙනි යතාව වෙන්න පුළුවන්. නැවත හැම අවස්ථාවකම පින්දින ඔබට අලුතෙන් යමක් කියලා දුන්නා. මොකද මේ නිවන තියෙන්නේ ප්‍රැක්ටිකලි කරගන්න පින්වතුනි. දහම තියෙන්නේ ප්‍රැක්ටිකල් ජීවිතේ. ප්‍රායෝගිකව ඔබ ওই දේවල් කරන ජීවිතය තුළ ඒ දේවල් අවබෝධයෙන් කරගෙන ඉස්සරහට යන්න. එතකොට තමයි ඔබ නිදහස් වෙන්නේ. එනව දෙවියන්ට ආරාධනා කරන එක පින්වතුනි ප්‍රායෝගිකව කරගන්න කියන එකයි මම මතක් කරන්නේ. මිසක් ඒ ටික ඔක්කොම කරලා ආ දැන් අපි ප්‍රායෝගික නිවන කතා කරමු කියලා එහෙම එකක් නෙමෙයි තියෙන්නේ. ඔබ කරන දේ අවබෝධයෙන් කරන එකටයි ප්‍රායෝගික නිවනක් කියලා කියන්නේ. ඉතින් නිවන කියලා කියන්නේ මොකකටද? අවබෝධයට පින්වතුනි. ඉතින් ප්‍රායෝගික නිවන් මඟ කියලා කියන්නේ එන්නේ මොකක්ද? ඔබ එදිනදා ජීවිතයේ ප්‍රායෝගික කරන දේවල් අවබෝධයෙන් කරන්න. ඔන්න ඔක. එන අලුත් දේවල් කර කර ඉන්න නෙමෙයි, කරන දේ අවබෝධයෙන් කරන්න. අලුත් බණ ටිකක් කියන්න නෙමෙයි පිටින් මම මේ උත්සාහ කරන්නේ. ඔබ නිවෙනකොටත් කරන දේවල් අවබෝධයෙන් කරන්න. අවබෝධ වෙන්න පින්තුනේ ඔබ කරන ඒවා ගැළපෙන්නේ නැති දේවල් තියෙනවා නම් ඒවා හැල්ලයයි. ගැළපෙන දේවල් තියෙනවා නේ, ඒවා තව දිගටම කරගෙන යයි. අවබෝධ වෙන්න තවත් දේවල් එකතු වුණා නම් හොඳයි කියලා හිතනවා නේ, ඒවා එකතු වෙයි. අන්න ඒකට ඔබ ඉඩද? ඒකයි සාමාන්‍යයෙන් දේශනාවක ආරම්භ කරන්න කලින් මේ ටික කරන්නේ ඇයි කියලා අපිට මතක් කරලා දෙන්න. මේ හැම එකක් පිටිපස්සෙන් බෙදෙන්නේ ලොකු හරයක් තියෙනවා තේරුම් ගන්න අවශ්‍යයි. ආගේ අවබෝධය තමයි ඔබේ දහම් අවබෝධය. ඇත්තටම මේ නිවන කියලා කියන්නේ මිනිස් ජීවත් වෙන හැටි ඉගෙන ගන්න කාරියට. මොකද ජීවත් වෙනවා කියලා කියන්නේ විපාක වලට. නැද්ද? නිවන කියලා කියන්නේ මිනිස් විපාක අවබෝධ කරගන්න එකට. විපාකයේ යථා ස්වභාවය අවබෝධ කරගන්න එක. එහෙනම් මේ ජීවත් වෙනවා එක අවබෝධ කරගන්න එක නෙමෙයි නිවන කියලා කියන්නේ. ආන්න ඒකට තියෙන මග නෙමෙයිද පින්න නිවන් මග කියලා කියන්නේ. ඒක තියරිටිකලි අනික් කෙනාට අහවල් කෙනාට මෙයාටයි වෙන විදිහ ගැන කල්පනා කරගෙන ඉන්නේ නැතුව තමන්ගේ ජීවිතේම අරගෙන මොකද තමන්ගේ ජීවිතේ මෙච්චර කාලයක් කරන්නේ මොනවද කරගෙන ආවේ මොනවද කරගෙන යන්නේ හිතන් ඉන්නේ ආන් මේ ටිකට අවබෝධයෙන් කරගන්න ඒක තේරුම් අරගෙන කරගන්න වැඩ පිළිවෙලට මේ දින ප්‍රායෝගික නිවන් මාර්ගය කියලා කියන්නේ ඒක නේද ඔබ දැන් අපි පොරොන්දු වෙන ඔබට අපි දෙනවා කියලා දන්නවනේ පින් මේ වැඩතරහනේ මාතෘකාව ඒක කියලා එහෙනම් ඒක බලාපොරොත්තු වෙන්නේ ඔබ ඔබ එන්නවනේ පින් මේකට සම්බන්ධ වෙන්න ඕනේ මිසක ඔබ ආවේ නැහැ නේද පින්වතුනි මම ත්‍රිපිටකය පෙරලලා ඔබට සූත්‍රයක් කියලා දෙයි කියලා බලාපොරොත්තු වෙන්නේ. ඉඳලා හිටලා අපි ඒ වගේ දේවල් උත් කරමු. නව මේ වැඩසටහනේ නවට සාධාරණයක් කරන්න බෑ. මොකද මිනිස්සු එන්නේ ඒක බලාපොරොත්තු වෙන්නේ. මම නිවන කරන වැඩ පිළිවෙල ඔන්න ඕකනේ පින්වතුනි. ওই ක්‍රමයට අපි යන්නේ ඉස්සරහට. ඉතින් මම කරන දේ තමයි ඔබට කියලා දෙන්න පුළුවන්. ඉතින් අපි එහෙම කරලා ඊට පස්සේ අපි අපේ ඉංග්‍රීසි වැරදි වලට සමාව ඉල්ලගෙන ආරි උපාද කමා කරගෙන ඒ වගේම පින්ද ඔබ කරගත යම් පුණ්‍ය කර්මයක් තියෙනවා නම් ඔබේ හිතේ බොහොම ප්‍රසාද හිතින් මහා ප්‍රසාදිතයක් නැගිලා තුන්සිත පහදවාගෙන කරගත් ආන්න එකත් මේ වෙලාවේ මතක් කරගන්න දැන් මතක් කරගෙන ඔබ අදිෂ්ඨාන තියන්න තියෙනතනේ අර ඔබ ඔබේ අතින් වෙච්ච දස කුසලෙ නැවත නොවෙන්න ඒ වගේම ඔබේ හිතේ නැගෙන පීඩාව සමනයකටපත් වෙන්න අවශ්‍ය කරන කරුණු කාරණා ඔබ මේ කරගත් පුණ්‍ය ශක්තිය අනුභවයෙන් මේ දේශනාව තුලින් ඇදිලාවිල්ලා ඔබට නිදහස් වෙන්න හැකියාව ලැබේවා කියලා ඔබටයි මේ ලෝකේ සීල සත්‍යයන්ට මොකද මේ අපි නිවන දේශනා කරන්න පින්නදනේ ඔබටද ඔබේ අම්මටද තාත්තටද කාටද මසිනාටද අල්ලපු ගෙදර මිනිස්සුන්ට නැවෙන්නේ මේ නිවන දේශනා කරන්නේ හිතකට මොකද හිතක් නිවන් දකින්නේ කෙනෙක් නෙමෙයි නිවන් දකින්නේ හිතක් හිතක් තමයි නිවන පූර්ණේ කරන්නේ කෙනාලා නෙමෙයි දෙවිවරුද රක්නද මිනිස්සුද පිළිබඳ නිවන පූර්ණේ කරන්නේ අරිහත් වෙන්නේ කවුද? මනුස්සයෝ. දෙවිවරු. අරිහත් වෙන්නේ හිත. හිත අරිහත් වෙන්නේ. ඒ අරිහත් වෙනවා කියලා කියන්නේ පිළි ලෙඩේ හොඳ වෙන කරන. එහෙනම් ඒ බෙහෙත් තියෙන්නේ. මොකද බෙහෙත් තියෙන්නේ? ලෙඩේට. ලෙඩේ හැදිලා තියෙන්නේ හිතකට. එහෙනම් තථාගත දහම කියලා කියන්නේ පින්වතුනි හිතකට දුන්න බෙහෙත් හිතකට දුන්න ඖෂධ එහෙනම් ඔන්න ඔය කරුණු ගන්න හොඳ ආකාරයෙන් අවබෝධ කරගෙන තේරුම් අරගෙන අපි අද දවසේ වැඩසටහන ආරම්භ කරමු එහෙනම් තථාගතයන් වහන්සේ වන්දනා කරගෙන අපි මෙතනින් ඉහළට පිළිඳ කටයුතු කරගෙන යමු
නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස
හොඳයි අපේ මුතුන් සිල් දනාම මා කීවායින් පසු තිසරණේ සහිත පංච ශික්ෂාපද සමාදන් වීම සඳහා මේ ආකාරයෙන් සජ්ජහන කරා
බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පුන්නං පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධිං පංචශීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කත්වා අප්‍රමාදේන සම්පාදේත
එහෙමනම් පින්දුන අපි දැන් දස දහසක් ලෝක ධාතුවේ වැඩ වාසය කරන්නා වූ සීලම දිව්‍යයක් බ්‍රහ්මාදීන්ට මේ ස්ථාන වලට එන්නට කියලා ආරාධනා කරගමු. ඒ වගේම මේ සම්බුද්ධ ශාසනය මෙතුවක් කාලයක් ආරක්ෂා කරා වූ සක්‍රදේන්ද මහ ප්‍රධාන කොටගත් ඒ සතරවරම් දෙව් මහරජ දරුවන් ඇතුළු අයගේ පරිවාර පිරිසටත් ඒ වගේම පින්වතුනි මේ අනාදිමත් සංසාරයේ ඔබ අපි ආපු ගමනේ විවිධාකාරයෙන් අපිත් එක්ක ඥාති සම්බන්ධකම් ඇති කරගෙන කටයුතු කරපු අපිත් එක්ක විවිධාකාර සසර ගනුදෙනු ඇතුළු කටයුතු කරගෙන ආව යම්තා පිරිසක් ඇත්නම් ඒ සිවිදනත් මේ මොහොතේ සිහිපත් කරගෙන ඒ අයටත් මේ ස්ථාන වලට එන්නට කියලා ආරාධනා කරගමු. ඒ වගේම පින් විශේෂයෙන් ඔබේ අතින් අවැඩ අසාධාරණයට ලක් වෙලා ඔබත් එක්ක අද වෛරෙන් ක්‍රෝධයෙන් පසුවෙන යම් පිරිසක් ඉන්නවා නම් ආන් ඒ සිළු දෙනාම සිහිපත් කරගෙන තමන්ගේ අතින් වෙච්ච වැරදි කමා කරගෙන ඒ අයට ඒ වෙච්ච වැරදි වලට වන්දියක් ගෙවනවා කියලා අදිෂ්ඨාන කරලා මහා මෙත්තා සාගත චේතනාවෙන් යුක්තව ඒ සිළු දෙනාටම අප්‍රමාණ මෙත්සුව පැතිරේවා කියලා අදිෂ්ඨාන තියලා එය සූපත් වෙත්වා කියලා අදිෂ්ඨාන තියලා එයාට මේ පින අනුමෝදන් කරගන්න පින්තුනි මේ ස්ථාන වලට එන්නට කියලා ආරාධනා කරන්. ඒ වගේම ඒ පින අනුමෝදන් කරගෙන යම් කෙනෙක් අභවගාමීව ඉන්නවා නම් එයින් අත මිදලා සුගති මුදිත වෙත්වා කියලා අදිෂ්ඨාන කරලා ඒ වගේම සුගතිගාමීව ඉන්න යම් තා පිරිසක් ඇත්නම් ඒ සියලු දෙනාට මේ සද්ධර්මයේ කන වැකිලා මේ සද්ධර්මයේ ආબોධයටපත් කරගෙන උත්තරීතර නිර්වාණ ශාන්තිය සාක්ෂාත් කරගන්න හේතු වාසනා සැකසෙත්වා කියලා අදිෂ්ඨාන තියලා මම දැන් දෙවියන්ට ආරාධනා කරන මොහොතේ ඔබ සියලු දෙනාම හිතින් ඒ සියලුම දෙනාට ආරාධනා කරා. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම සවන කාලෝ අයං බදන්තා ධම්ම සවන කාලෝ අයං බදන්තා ධම්ම සවන කාලෝ අයං බදන්ත ඒ වගේම දෙයක් තුනේ අපි සීල දනාම දැන් මේ අනාදිමත් සංසාරයේ අපි ආපු ගමනේ අපේ ඇති විවිධාකාරයේ ආර්යයන් වහන්සේලාට අපවාද උපවාද වෙලා තිනවා නම් දැනුවත් හෝ නොදැනුවත් හෝ වේවා අසත්පුරුෂයන්ගේ ඉගැන්වුම් බහට ලක් වෙලා ඒ බස දරාගෙන ඒ උන්වහන්සේලාගේ ගුණ හඳුනා ගන්නට බැරිව ඒ උත්තරීතර ආර්යයන් වහන්සේලාට කරගත්තා වූ යම්තාක් අවලාද අපවාද අපහාස උපහාස කෙනෙහිලිකම් ආදී කොටගත් ඒ සියල්ලකටම උන්වහන්සේලා දස දහසක් වාරයක් කෝටි ලක්ෂයක් වාරයක් මාහට කමාකර වැඩවදාරන සේක්වා කියලා කල්පනා කරගෙන මම මේ කියන කාරණාවට ඔබේ අවධානය යොමු කරන්න. අනන්ත සසර පටන් මේ මොහොත දක්වා මම පැමිණි ගමන තුළ මගේ සිත කය වචන යන දෙදොරින් අති උත්තරීතර වූ බුද්ධ රත්නයේ ධම්ම රත්නයේ සංඝ රත්නයේ සම්මා සම්බුදු පියාණන් වහන්සේලාට පසේ බුදු පියාණන් වහන්සේලාට අරහත් බුදු පියාණන් වහන්සේලාට අනාගාමී සකෘදාගාමී සෝතාපන්න මග්ගඵලලාභී උත්තරීතර ආරණ වහන්සේලාට ශ්‍රී සම්බුද්ධ ශාසනයට දන හෝ නොදන හිංගියක් හිංසාවක් අකටයුත්තක් අසාධාරණයක් අවඩක් අපවාදයක් උපවාදයක් අපහාසයක් උපහාසයක් පමණකින් හෝ සිදු වියත් නම් ඒ උත්තරීතර ආරණ වහන්සේලා මා කෙරෙහි පතල දයානුකම්පාවෙන් යුක්තව මාහට දස දහසක් වර කෝටි ලක්ෂයක් වර කමාකර වැඩවදාරන සේක්වා කියලා සිළු දෙනා මාරිපවාද කමා කරගම්. ඒ වගේම පින්තුනි මේ පසුගිය සතිය මුළුල්ලේ හෝ වේවා ඊට පෙර ආතුව හෝ වේවා ඔබ කර ගියාගත් යම්තාක් පුණ්‍ය කර්මයක් ඇතනම් තුන්සිත පහදවාගෙන අප්‍රමාණ ප්‍රසාද හිතින් යුක්තව කර ගියාගත් ආංගේ කාරණා මේ මොහොතේ සිහිපත් කරගෙන මහත් වූ ප්‍රසාද සිතින් යුක්තව පින්දින අදිෂ්ඨානයක් තියන් මේ ධම්සපා මණ්ඩපය තුලදීම දහසක් නැයින් ප්‍රතිමණ්ඩිත වූ උත්තරීතර සෝතාපන්න ඵලයේ පිහිටන්නට හේතු වාසනා සැකසෙත්වා කියලා මටත් සියලු දෙනාටත් ආංගේ අදිෂ්ඨානයෙන් යුක්තව ඔබ දැන් සියලු දෙනාම මේ සද්ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න සූදානම්. දේශනාව ආරම්භයේදී පින්තුනේ අපිට යම් කාරණාවක් ගැන මම සඳහන් කරා. ටිකක් ගැඹුරු කාරණාවක්. නමුත් අපි එතනින් කතාව පටන් ගමු. මම ඔබට කිව්වා පින්තුනේ මේ මෙත් වඩන වැඩපිළිවෙල තුළ අපිට මෙත් වඩන්න මෙතන කෙනෙක් නැති බව. මොකද කොහොමද දන්නව පින්තුනේ අපි සරලව ගත්තත් අද මිනිස්සෙක් වෙලා ඉන්නේ අද මිනිස්ස කෙනෙක් පෙර අත්භවයක පින්තුනේ සමහර දෙවි කෙනෙක් කලින් අත්භවයක හරක් කෙනෙක් ඒ කියන්නේ හරක් මිනිස්සෙක් නෙමෙයි හරකෙක් සමහරකට ඊට කලින් පින්තුනේ ගෙම්බෙක් ඊට කලින් සමහර රිලවෙක් සමහරිට කලින් බ්‍රහ්මෙක් ඒ වගේම පින්වතුනේ මිම්මත්තට සමහර ආයත් මනුස්ස කෙනෙක් අද පිරිමියෙක් නම් සමහර ගැහණියෙක් ඊට පස්සේ ආයෙ සමහර දෙවි කෙනෙක් බ්‍රහ්ම කෙනෙක් සමහර ආයෙත් තිරිසනෙක් එහෙනම් පින්වතුනේ ඔබට මේ කෙනෙක්ට ඔය මෙත් වඩනෝ කියන වැඩපිළිවෙල කරන්න බැරි බව ඔතනින් යම් අදහසක් ගන්න ඕනේ. මොකද වෙනස් නොවන කෙනෙක් ඔතන නැති බව පින්දුන ඔබට තේරෙන්න ඕනේ ඔය මට්ටමින් හරි මූලිකව. මේක තව ලොකු හරයක් ගැඹුරක් තියෙනවා පින්දුන. නමුත් අපි මූලිකව ගත්තොත් සරලව ගත්තොත් බොහොම සරලව නොවෙනස් වෙන කෙනෙක් ඔතන නැති බව අපට තේරෙන්න ඕනේ. එහෙනම් පින්දුන ඔබ මෙත් වඩන්නේ අපි තුම ඔබ අල්ලපු ගෙදර ඉන්න සයිමන් අල්ලපු ගෙදර සයිමන් උන්න හැම මතක් කරලා පින්දුන යාර මෙත් වඩන දැන් ඔය සයිමන් හැමදාම සයිමන්ද පින්දුන ගියත් බෑ යා ජුවානිස් ඊට කලින් අත්භවයේ රොසලින් ඊට කලින් අද්භවයේ පින්වතුනි දෙවි කෙනෙක්. ඊට කලින් අද්භවයේ තිරිසනෙක්. දැන් ඔය අතරින් කාටද පින්නම මෙත් වැඩ? සයිමන්ටද? අනාගතේ බැලුවොත් පින්වතුනි. අද සයිමන් හෙට මැගිලින් හෙටවත් ඊළඟ අද්භවයේ. ඊට පස්සේ දේවතාවක්. ඊට පස්සේ නා එළදෙනක්. ආයේ වැඳිරියක්. ආයේ මනුස්ස. දැන් ඔබ සයිමන්ට මෙත් වැඩනවා නම් පින්වතුනි. ඔබ කොහොමද ඔබ බොහොම පටු සීමාවක් තුල නේද පින්වතුනි? ඒක කරන්න සිද්ධ වෙන්නේ. ඒක මම සයිමන්ට මෙත් වැඩනවා. සයිමන් සයිමන් මනුස්සෙක්ම වෙන්න ඕනේ. මේ මනුස්සර විතරයි මම මෙත් වැඩන්නේ. එතනින් පස්සේ යාට මොකක් වුණත් මම දන්නේ නැහැ. එයාට නෙමෙයි මම මෙත් වැඩන්නේ. ඒ කියන්නේ සයිමන් මැරිලා ගිහලා දෙවි කෙනෙක් වුණොත් එමා එයාට මෙත් වැඩන්නේ නැහැ. මම සයිමන්ට මෙත් වැඩන්නේ. අතීතයේ නමතක කරන්නකෝ. අතීතයේ හිටපු කෙනාට මෙත් වැඩ වැඩක් නැහැ කියලා ඔබට හිතන්න පුළුවන්. හරි. මෙතනින් එහාට මොකද එහෙම නැත්නම් සයිමන් මලාට පස්සේ දැන් ආයෙ යාර මෙත් වැඩන්නේ නැහැ. හරිත් නිකම් පින්වතුනි අර ඔබේ පොඩක් කල්පනා කරලා බලන්නකෝ ඔබේ දෙමව්පියෝ නැත්තම් ඒ දෙමව්පියන්ගේ දෙමව්පියෝ ආච්චි අම්මා සීයා මැරිච්ච දවසල ඔබ ගොඩාක් මහන්සි වුණා පින්වතුනි එයාගේ නමින් පින් කරන්න නැද්ද කල්පනා කරලා බලන්න හත් දවස් දාන තුන් මාස දාන බොහොම ලොකුවට කළා බොහොම ගරුගුණ හිතෙන් පින්වතුනි ස්වාමීන් වහන්සේලා වඩම්මලා ගෙදරට ඒ අයගේ නමින් පුණ්‍යානුමෝදනා කළා. ඔය විදිහට පින් ලොකු වැඩපිළිවෙලක් ඔබ කරා. මැරිච්ච මුල් කාලේ. අවුරුද්දක් විතර පින් තුනේ ඔබ මතක් කර කර හත් දවස් මාසේ තුන් මාසේ අවුරුද්ද ඔහොම කරා පින් තුනේ. සමහරට ඔබ ඒ අවුරුද්දෙන් පස්සේ අවුරුද්දකට සැරයක් තියෙන සමහරට අවුරුදු 3-4ක් සමහරට පහක් කරගෙන ආව ඇති. හැබැයි ඊට පස්සේ බින්දින පොඩ පොඩ ඕක මගහැල්ලා ගියා වෙන්නත් පුළුවන්. මතක් කරලා බලන්න එහෙම වෙච්ච අවස්ථා නැද්ද කියලා ඔබේ ජීවිතේ. ඔබත් රාජකාරී බහුල වුණා. ඊට පස්සේ පින්තුනි ඔබට ඒ පුද්ගලයා අමතකලා ගියා. දැන් ඉන්නේ කොහොමද? සයිමන් නැහනේ. සයිමන් නැති නිසා ඉතින් ආයේ සයිමන්ට මෙතන වැඩක් නැහැ. හැබැයි සයිමන් හිටියනම් ඔබ සයිමන්ට මෙත් වැඩනවා. මොකද ඔබ සයිමන්ටයි මෙත් වැඩන්නේ. හැබැයි පින්වතුනි ඔබ තේරුම් ගත්තා නම් මෙතන මේ හිත් පරම්පරාවකටයි මම මෙත් වැඩන්නේ කියලා. එහෙනම් දැන් හිත් පරම්පරාව පින්වතුනි අරිහත් ඵලයට පත් වෙලා පිරිනිවන් පානකන් ආන්ගේ හිත් පරම්පරාව මේ ලෝකේ කොහේව තැනක විද්‍යමාන වෙනව නේද? එහෙනම් සයිමන් මලාට පින්වතුනි ඒ හිත් පරම්පරාව මේ මොහොත වෙනකොටත් අලුතෙන් හිතක් ඒ පරම්පරාවට එකතු වුණා. ඔය තව එකක් එකතු වුණා. තව එකක් එකතු වුණා. මම මේ කියන වේගෙන් නෙමෙයි. ඔබ දන්නවා මේ කාරණාව. මේ කියන වෙලාවේ පින්වතුනි කෝටි ප්‍රකෝටි ගාණක් එකතු වුණා. එහෙනම් ඔබ සයිමන්ට මෙත් වඩන්නේ කොහොමද? මොකද ඔබ එහෙම කරොත් පින්වතුනි ගොඩක් පටු වෙනවා ඔබේ මෙත. ඒ නිසා ඇත්තටම දැන් ඔබ සමාන මෙත්තරණ නැති පින්වතුනි ඔබේ මරිචාත්‍ය ආච්චි අම්මට. එහෙම නැත්නම් ඔබ සමාන මෙත්තරණ නැති ඔබේ ජීවිතුන් අතර ඉන්න ආච්චි අම්මට. එතකොට පින්වතුනි එහෙම කියද්දි ඔබට කෙනෙක් අරමුණු වෙනවා. මේ මගේ ආච්චි අම්ම. සමාන මැන්නාට පස්සේ ආච්චි අම්මගේ ඒ මූණ මතක් කරලා නැත්නම් ආච්චි අම්මගේ ෆොටෝ එකක් ගාවට ගිහිල්ලා සමාන මෙත්තරණ නැති. සමාන ඔබ ගෙදර ඒ ආරි මෛත්‍රී හැම වඩන වෙලාවක් තියෙනවා නම් පින්වතුනි ඒක සමහර ආරේ මෛත්‍රියම කියලා කියන්නත් බෑ අපි මෙත් වැඩනවා කියලා. ඒතර කොයි පැත්තටත් හරිනේ. ඔව් මෙත් වැඩන ලාවට සමහර ඔබ ඇස් දෙක පියාගෙන ඔබේ ආච්චි අම්ම මතක් කරගන්නවා ඇති. නැත්නම් වෙන කවුරු හරි ඔබ මළගිය ඥාතියෙක් ඔබ බොහොම ළඟින් ඇසුරුනේ සුරු කරපො බොහොම ආදරෙන් කටයුතු කරපු ඒ කෙනා මතක් කරගෙන පින්වදනේ ආන්ගේ මුහුණ නැතේ කෙනාව ඒ රූපේ මතක් කරගෙන විතර ඔබ මෙත් වඩනවා ඇති. මං කියන්නේ පින්වතුනි, ඔබ කාටද මෙත් වඩන්නේ? හරියට තේරුම් ගන්න. ඔබ මෙත් වඩන්නේ ආච්චි අම්මටද? නැත්තම් හිත් පරම්පරාවකද? මොකද ආච්චි අම්ම පින්වතුනි මැරුණනේ. ඔබේ ආච්චි අම්ම මැරුණාට පස්සේ මොකටද ආච්චි අම්මට මෙත් වඩන්නේ? ආච්චි අම්ම මලානේ පින්වතුනි. ඉතින් දැන් තවදුරටත් එයා ඔබේ ආච්චි අම්ම නෙමෙයි, දැන් වෙන කෙනෙක්ගේ ආච්චි අම්ම කෙනෙක් තව ටික කාලෙකින්. දැන් සමහර සත්තු ඉන්නවා පින්වතුනි බොහොම පොඩි කාලයක් තුලදී පරපුරක් බිහි කරනවා. ඊට පස්සේ ඒ අලුතෙන් බිහි වෙච්ච පරපුර ආයෙ තව පරපුරක් බිහි කරනවා. તો ඒ වගේ මැස්සෝ જાතියක් එහෙම ඉන්නවා පින්වතුනි. එක්තරා මැස්සෙක් කියන මම දන්න තරම් විදිහට එක දවසක් ඇතුළත ඌගේ ජීවිත කාලය ඉවරයි. මේක දවසක් ඇතුළත. ඉපදිලා පැටව ගාලා මැරිලා යන දෙකම දවසයි. එතකොට මේ පැටවුනොත් පැටව ගැහුවොත් පින්වතුනි. දැන් මේ මැස්සා එක දවසක් ඇතුළත ආච්චි අම්ම කෙනෙක් වුණා නේද? එතකොට මේ ආච්චි ඔබේ ආච්චිද? නැත්තම් අර මැටි මුණුබුරාගේ ආච්චිද? ඒක දැන් ඔබ ඔබේ ආච්චිව අරමුණු කරගෙන මෙත්වැඩුවොත් පින්වතුනි, එයා ඔබේ ආච්චි වෙන දෙක නැතුරු තැනින් ඉඳන් ඔබට යාර මෙත් වඩන්න බැරි වෙනවා. ඒක බොහොම පටු මෙත් වැඩීමක්. හරිම සීමා සහිතයි ඒක. ඒකෙන් ලොකු ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න බෑ. හැබැයි ඔබේ හිත පරම්පරාව අරමුණු කළ මෙත් වැඩුවොත් පින්වතුනි, ඒ කියන්නේ හිතකට නෙමෙයි හිත පරම්පරාව. මොකද හිතකට මෙත් වැඩුවත් ඒ හිත වැය වෙලා ගිරව ඉවරයි. ආයේ හිත මේ සතරේ කවදාකවත් උදා වෙන්නේ නැහැ පින්වතුනි. හිතක් උදා වුණා නම් උදා වුණාම තමයි ආයේ ඒ හිත කවදාකවත් උදා වෙන්නේ නැහැ. ඒ වගේ හිත උදා වෙන්න පුළුවන්. නමුත් ඒ හිත උදා වෙන්නේ නැහැ. කණයි ශබ්දයයි ගැටුණාම ඒ ಜಾති හිත තමයි පින්වතුනි කොයි කණයි ශබ්දයයි ගැටුණාත් උදා වෙන්නේ. එනේ ඒ ශබ්දෙම ඒ කනත් එක්ක නැත්තම් කනක් එක්ක ඒ ශබ්දෙම නම් ගැටෙන්නේ පින්වතුනි ඒ ಜಾති හිතම තමයි උදා වෙන්නේ. කොටෙම කිව්ව කනකුයි ශබ්දකුයි ගැටුණොත් උදා වෙන හිත් જાතියක් තියෙන. මොනවාද ඒ හිත් වලට කියන්නේ? ඒකට කියනවා සෝත විඥාන කියලා. ඕන් ඔය જાතිය තමයි පින්වතුනි කොයි කනයි ශබ්දයයි ගැටුණත් උදා වෙන හිත් જાතිය. එකම જાතිය. එකම જાතිය වුණාට අර එක මච්චුවේ වුණාට පාන් ගෙඩිය වෙනස් වගේ. හැබැයි ඔකම පාන්. මේක මච්චුවෙන්. ඒ වගේ පින්වතුනි මේ ලෝකේ ඔක්කොම හිත් තමයි. ඒ කියන්නේ ලෝකේ ඔක්කොම හිත කෙනෙක් නෙමෙයි කියන්නේ හිත තමයි පින්දුන ඔක්කොම උදා වෙන්නේ. හැබැයි උදා වෙච්ච හිතට විතරක් ඕමෙත් වඩනවා නම් ඒ හිත උදා වෙලා වැය වෙලා ගියාට පස්සේ දැන් එතනින් ඉවරයි. ඒතර ඊළඟ හිතට ආයෙ ඔබ මෙත් වඩනවා. මෙත් වඩන සුදුසුම ක්‍රමය පින්දුන හිත පරම්පරාවට මෙත් වඩන. ඒනේ පරපුරක් ඇතින් ආන්නේ පරපුරේ හටගන්න හැම හිතකටම සුඛී සුවපත් භාවය අදිෂ්ඨාන කර. මොකද මේ හිත පරපුරේ පිංගුතනේ ඒ හිත පරපුර දිගටම යනවා පිරිනිවන් පානකම්. එක මිහිතක් නෙමෙයි මම මේ අදහස් කරන්නේ ඒ පරපුරේ පරම්පරාව. හරි නිකන් ඔබේ අත්තා ඊට පස්සේ සීයා තාත්තා ඔබ ඔබේ දරුවා එතනසේ ඔබේ මුණුබුරා දවසක ඔබත් අත්ත කෙනෙක් වෙන දවසක් එනවනේ පින්වතුනි. ඒ කොහොමද පරපුරක් කියන්නේ? ඒ හැමෝටම සුඛී සුවපත් භාවයක. ආන් ඒ වගේ පින්වතුනි අර මිනිස්සු සමහර වෙලාවෙ ශාප කරද්දි එහෙම කියන්නේ. උන්ගේ මුළු පරම්පරාවම හැදි ගෑවියන් කියලා. හෙන වදින්න ඕන කියකේ පින්ද මිනිස්සු කියන්නේ. මහා දරුණු දේවල් එවුවා. කවදාක මනුස්සෙක් වීලුරක් කියන හොඳ නැති දේවල් පිටු නේ. යාරි දරුණුයි. ඉතින් මං කියන්නේ එතකොට මේ හිතේ නැගෙන චේතනා මොකද්ද බින්දුනේ? ඒ එක්කෙනෙක්ට නෙමෙයි නේ කිවි. ඒ පරපුරේ ඔක්කොටම. එන අත්ත මුත්ත නත්ත පනත්ත ඒ පැත්තේ ඉඳන් ඉස්සරහට ඔක්කොටම. කොහොමද අතීතයේ හිටපු අයට එනවත් දන්න බෑ නේද අනාගතේ නැරද ඒ කියන්නේ ආන්ගේ වගේ පින් ඔබ මෙත් වඩද්දී ඒ පරපුරටම මෙත් වඩයි එතකොට පින් උතුනේ දැන් සයිමන් මැරලා දෙවි කෙනෙක් වුණා කියන එක ප්‍රශ්නයක් නෑ මොකද ඒ හිත් පරපුරේ මෙච්චර කාලයක් මනුස්ස හිත උදා වුණා එයානේ මනුස්ස ගතිය පිටිපිට හිත උදා වුණා සයිමන් මලාට පස්සේ දැන් දේව ගතිය පිටිපිට හිත උදා වෙලා තියෙන නමුත් ඔක්කොම එක පරම්පරාවේ හිත එතකොට පින් උතුනේ ඒ දෙවියා චුත වෙලා බ්‍රහ්මෙක් වෙච්ච දවසට ආයෙත් ඒ පරම්පරාවටම තමයි එකතු වෙන්නේ ඒ උදා වෙලා වැවලා යන හිත් ටික එහෙනම් ඔබ හිත් පරපුරට පින් උතුනේ මෙත් වඩනවා නම් කවදා හෝ දවසක ඒ හිතේ අන්තිම ඒ පරපුරේ අන්තිම හිත උදා වෙලා වැවලා යනකොට අනේ අන්තිම උදා වෙච්ච හිත තියෙන්නේ ආන්ගේ හිතට පින් උතුනේ ඔබ සුඛී සූපත් භාවය තමයි ප්‍රාර්ථනා කරලා තියෙන්නේ නැත්නම් අදිෂ්ඨාන කරලා තියෙන්නේ එතකොට සමහරවිට ඔබ ඒ වෙනකොට පින්තුනේ ඔබට මෙත් වඩන්න විදිහක් නැහැ. සමහරවිට ඔබ නැහැ වෙනකොට. නැත්නම් ඔබට ඒ වෙනකොට අපිටම ඔබ වෙන වැඩක් ඔබට අමතක කළා. හැබැයි ඔබ යම් දවසක පින්තුනේ මෙත් ශක්තිය නැගුවා නම් ඒ හිත් පරපුර අරමුණු කරලා පින්තුනේ ඒ හිත් පරපුර පවතින තාක්කල් ඔබ නගපු ඒ මෙත් ශක්තියෙන් එයාට යහපතක් කරනවා. නැවත ඔබ සයිමන්ට මෙත් වැඩුවොත් පින්තුනේ සයිමන් වෙන දවස නැවතුණාට පස්සේ ඒ කියන්නේ සයිමන් ජොසපින් වෙන දවසට පින්තුනේ දැන් ඒක ඉවරයි මොකද ඔබ සයිමන් අරමුණු කළා තමයි මෙත් වැඩුවේ එතකොට දැන් එහෙනම් ඔබ ගෙදරදී ඔබේ පවුලේ උදවිය හරි පින්තුනේ ඔබ අරමුණු කළා එයාට මෙත් වැඩනවා නම් අම්මා තාත්තා වෙන්න පුළුවන් දූ දරුව වෙන්න පුළුවන් සහෝදර වෙන්න පුළුවන් ඒ කවුරුන් හෝ පින්තුනේ ඔබ උත්සාහ කරන දකින්න එතන හිත් පරපුරක් හිත් පරම්පරාවක් මතකගෙන කොහොමද මේ පරණ අපි කතා කරපු කර්මස්ථානේ මොකද්ද මස්ලේ කඳකුයි හිත් වැලකුයි නැතේ හැර ඔබකුයි මමකුයි මතකද දේශනා ගොඩකට ඉස්සර අපි කතා කරනවා බොහොම කාලයකට උඩදී මස්ලේ කඳයි හිත් වැලයි ඔය ටික තමයි තියෙන්නේ පිටත දැන් ඔබ කියලා කියන්නේ මොකද්ද ඇට මස්ලේ නහර කඳක් තියෙනවා හිත් වැලක් තියෙනවා එතන හිතක් තියෙනවත් නෙමෙයි හොද ඔය මස්ලේ කඳ ඇතුළේ එක හිතක් මුළු ජීවිත කාලයක අවුරුදු 80ක් විතර මෙහෙම උදා වෙලා අවුරුදු 80 ඉවරනට පස්සේ වැයලා යනවා එහෙම එකක් නෙමෙයි ඔය තියෙන්නේ ඔබ ජීවත් වෙන අවුරුදු 80 තුල පින්දි නම් ඇත්තට මොකද වෙලා තියෙන්නේ? ශරීරයේ සෛල අලුත් වෙනවා වගේ පින්තුනේ ඔය හිත් පරපුරෙත් අලුත් හිත් උදා වී වැය වී යනවා. බිලියන ට්‍රිලියන ගණන් වලින් පින්තුනේ එක විනාඩියක් ඇතුළත හිත් උදා වෙලා වැය වෙලා යනවා නම් එහෙනම් අවුරුදු 80 තුල කොච්චර ප්‍රමාණයක් හිත් උදා වෙලා වැය වෙලා යනවද කියලා අපිට හිතා ගන්නවත් බෑ. ඒ තරමට පින්තුනේ හිත් ප්‍රමාණයක් තියෙනවා. කොටිම බුදු කෙනෙක්ට විතරක් වෙන්නේ නැති මං ඉඳන් කියන්නම් පුළුවන්. අවුරුදු 80ක් මනුස්ස ජීවත් වුණත් හිත කීයක් උදා වුණාද කියලා. ඒකත් සමහර උනස උපමාවකින් කියයි. දේශනා කරයි. මහා මේරු පර්වතයේ තියෙන වැලිකඩ ගන්නට වඩා හිත උදා වෙලා වැය වෙලා ගියා කියලා සමහර උනස දේශනා කරයි. අවුරුදු 80ක් තුල ඔබට වැය වෙලා යන උදා වෙලා යන හිත ගන්න. ඒ තරම් පිංගුතුනි. ඉතින් මම කියන්නේ ඉතින් ඒ තරම් හිත ඔතන තියෙනවා නම් පිංගුතුනි. ඒ හැම හිතකම දුක හැදෙන්න පුළුවන් නේද? අවිද්‍යා තෘෂ්ණා පින්තුනි බලපානේ මොනවාද? ඇඟටද? සයිමන්ටද? නැත්නම් හිතකටද? අවිද්‍යා තෘෂ්ණාව කියලා කියන්නේ මොකකට බලපාන දේවල්ද? මේ ගස් වැල් වලට බලපානද අවිද්‍යා තෘෂ්ණා? නැත්නම් මේ ගොඩනැගිලි, කඳු, කෙත් වතු ඒවට බලපානද පින්තුනි? මේ වටාතර බලපවන අවිද්‍යා තෘෂ්ණාව නෑ අවිද්‍යා තෘෂ්ණාව කියන දේවල් පිළිබඳව අපි කතා කරේ ආරම්භයේදී තථාගතෝ මේ ලෝකෙට පහළලා ධර්ම දේශනා කරන්නේ බුදු දහම තියෙන්නේ පිළිබඳනේ හිත් සුවපත් කරා කෙනෙක් සුවපත් කරන්නේ නෙමෙයි එහෙනම් හිතකින් තමයි පිළිබඳනේ හිතක් තමයි අවිද්‍යා සහගත වෙන්නේ මොකද අවිද්‍යාව කියලා කියන්නේ මොකක්ද? යමක් පිළිබඳ වැරදි ඥානය. යමක් පිළිබඳ වැරදි දැනුමක්. ඒක ලෞකික වෙන්න පුළුවන්, ලෝකෝත්තර වෙන්න පුළුවන්. ඔබ හිතන් ඉන්නවා නම් මේක ෆුට්බෝල් එකක් කියලා. ඒක ලෞකික අවිද්‍යාව පිළිබඳ. මොකද මේක ෆුට්බෝල් එකක් නෙමෙයි නිසා. ඒ ලෞකික අවිද්‍යාව. ඉතින් මේක ඔබ ෆුට්බෝල් එකක් කියලා හිතාගත්තද? හිතාගත්තේ මොකෙන්ද? හිතාගත්ත කියලා කියනකොටම තේරෙනව නේද ඉතින් මොකෙන්ද ඒක කරේ කියලා? අතින්ද කරේ? හිතාගන්නේ නැත්තම් ඇස් දෙකෙන්ද හිතාගත්තේ? මොලෙන්ද හිතාගත්තේ? අද බටහිර විද්‍යාවේ ගොඩක් දුරට මොලේ කියන එක ලොකු තැනක් දීලා තියෙනවද මේකට? මොලෙන්ද හිතුවේ? එහෙනම් අරූපේ කොහොමද හිත? අරූපේ හිත පහළ වෙන්නේ නැද්ද? මොලේ කොයි කැලෙන්ද දන්නේ අරූපේ හිත පහළ වෙන්නේ? හදවතින්ද එනං හිත පහළ වෙන්නේ? නෑ. එදනේ. හිත පහළ වෙන්න පරිසරය තියෙනවා නම් අන්න එතන හිත පහළ වෙනවා. ඒක ඔළුවේද, ගලක් ඇතුලේද, ගහක බෙනයක් ඇතුලේද, මහ මුහුද මැද්දේද, හඳේ උල්කාපාතයක් ඇතුළද? හඳේ උල්කාපාතයක් ඇතුළද? ඒක එකක අදාළ නැහැ පිටුතුනි. අහස් කුසේ වෙන්න පුළුවන්. මේ මහ පොළවේ යටම හරිය වෙන්න පුළුවන්. ඉතින් හිතක් උදා වෙන්න පරිසරයේ තියෙන නම් ආන් එතන හිතක් උදා වෙනවා. එහෙනම් දැන් ඔය ඔබ ඔබට ඔය හිත උදා වෙන බව අපිට තේරෙනවනේ පිටුතුනි. මොකද ඔබට මාව ඇහෙනවනේ. ඔබට පේනවා මේ දේවල්. එනවා දන්නෝයි හිතකින් කරන වැඩ පිළිවෙල කොතන අනිවාර්යෙන් සිද්ධ වෙනවා කියලා. ඔතන හිතක් උදා වෙන්නේ පිංගුදන එකට හේතුව හිත උදා වෙන පරිසරය ඔතන තියෙන නිසා. මොකක් නිසාද? හිත උදා වෙන හිතක් උදා වෙන පරිසරය ඔතන තියෙන නිසා තමයි පිංගුදන හිතක් උදා වෙන්නේ. එහෙනම් ආන්ගේ පරිසරය කොහේ තිබ්බත් පිංගුදන හිතක් උදා වෙනවමයි. ඇහැයි රූපය යම් තැනක තියෙනවා නම් මම කියන්නේ මූලික වශයෙන් තව ඒවට හේතු වෙන තව සාධක තියෙනවා අපි ඒ අභිධර්මයේ ගැඹුරු කරුණු ඒ තියෙනවා. නමුත් අපි එච්චර ගැඹුරට යන්න ඕනේ නැහැ මේකට. ප්‍රසාද රූප කියන්න පුළුවන්. ඒ වගේම පින්තුනේ ඒ හදේ වත්තු ඇසුරු කරගෙන ඒ හිත උදා වෙන ක්‍රම වේද ගැන ඒවා ගොඩක් විස්තර තියෙනවා. අපි එතනට යන්න ඕනේ නැහැ. සරලව ගම් පින්තුනේ ඇහැයි රූපයයි යම් තැනක තියෙනවා නම් එක සජීවී ඇහැක් නා. එහෙනම් ඒ සජීවී ඇහැක් එක පිඟුතුනේ රූපයක් ගැටුනොත් අනිවාර්යෙන් හිතක් උදා වෙනවා. එහෙනම් කොහේ විතරද ඒක වෙන්නේ? කොයි රටේ විතරද ඒක වෙන්නේ? ඇහැ රූපයක් ගැටනොම හිතක් උදා වෙන්නේ කොයි රටවල විතරද? බටහිර රටවල විතරද? නැත්නම් නැගෙනහිර රටවල විතරද? නැත මොන ප්‍රාන්තයේ දෙක වෙන්නේ නැත්නම් මොන මහද්වීපයේ දෙක වෙන්නේ කඳු මුදුන් වලද නැත්නම් මහ මූදේ පතුලේද කොතන දෝක වෙන්නේ ඇහැ රූපය ගන්නවා හිතක් උදා වෙන්නේ නෑ මිදින ඔබට තේරෙනවා මම මේ කියන කතාවේ තේරුමක් නැහැ කියලා මොකද ඒකට හේතුව හිතක් උදා වෙන ඇහැ රූපය ගැටෙන්න යෝනේ ඒක කොතනද වෙන්නේ කියන කතාව නෑනේ එහෙනම් ඇහැ රූපය ගැටනවා කියලා කියද බින ආ එතනින් එහාට ඔබ මං කියන එක දෙයක්වත් අහන්න ඕනේ නෑ නේද හිතක් උදා වුණා කියලා කියන්නේ ඇහැ රූපේ ගැටනවා. එහෙනම් මොකද වෙන්නේ? හිතක් උදා වෙනවා. ඒක සම්මුතද ගහරුවද බදද්ද කියලා දැනගන්න ඕනේ. කොයි රටේද? කොයි වගේ මිනිස්සුද? ගැහණේද? පිරිමියෙද? දෙවි කෙනෙක්ද? බ්‍රහ්මයෙක්ද? මිනිස්සෙද? තිරිසනෙක්ද? නිර්සත්ත්වෙක්ද? අදාළද වෙන්නේ? අදාළ වෙන්නේ නැහැ. එහෙනම් අපි තේරුම් ගන්න ඕන කාරණා පිංගුතනේ මේ හිතක් උදා වෙනවා ඇහැ රූපේ ගැටනවා. ඒ තිනේ හිත උදා වෙන ක්‍රමවේදයන් වලින් එකක්. තව ක්‍රම පහක් තියෙනවා. හිතුදරය මූලික වශයෙන් තව ක්‍රම පහක් තියෙනවා එකක් තමයි ඇහැ රූපය කරනම හිතක් උදා වෙනවා දැන් ওই උදා වෙන හැම හිතකම පින්නතනේ දෘෂ්ටියක් තියෙන්න පුළුවන් ඒ හිතේ මොකද දෘෂ්ටිය නැත්නම් ඥානයක් නැත්නම් දැනුමක්. ඒ දැනුම හරි දැනුම වෙන්න පුළුවන් වැරදි දැනුම වෙන්න පුළුවන්. මොකද දැනුම කියන එක වෙන එක හරි වෙන්න පුළුවන් නැත්නම් වැරදි වෙන්න පුළුවන් දෙකම දැනුමනේ. දැන් ඔබ හිතන් ඉන්නවා උදාහරණයක් ඇරෙද්දී අද බදාදා කියලා. දැන් මේ දේශනාව ඔබ බලින්න තවරණම් අහන්න මේක අහන්න සෙනසුරාදාන පින්නදද? පස්සේ පටිගත කරලා අහනවා වෙන්න පුළුවන් නැත්නම් වෙන දවසක අහනවා වෙන්න පුළුවන්. නමුත් අද සෙනසුරාදානම් පින්නදනේ. ඔබට හිතන්න පුළුවන් මොනවාද බදාදා කියලා. ඒ කියන්නේ එතම ඔබ ඔබට අමතක කරා. ඔබ හිතනවාද බදාදා කියලා. දැන් ඒක දැනුමක්නේ. ඒ දැනුම වැරදිනේ පින්න දෙයකුණාට. ඒක ලෞකික අවිද්‍යාව. ලෞකික විද්‍යාව තමයි අද සෙනසුරාදා. ඒ වගේ පින්තුනි හිතට පුළුවන් ලෞකික වශයෙන් සහ ලෝකෝත්තර වශයෙන් දැනුම ගන්න. දැනුම දරන්න. යම් ඥානයක්. ඒ ඥානය හරි වෙන්න පුළුවන් වැරදි වෙන්න පුළුවන්. ප්‍රකෘති ඥානයක් වෙන්න පුළුවන් විකෘති ඥානයක් වෙන්න පුළුවන්. එතකොට බින්දේ ලෞකික වශයෙන් ඕක ගත්තොත් ඒ දින සම්මුති සම්බන්ධයෙන් තියෙන දැනුම. එහෙනම් අද දවසක් මොකද්ද? රටේ ජනාධිපතිතුමා කවුද? තමන් ගෑනියෙද පිරිමියෙද? ඔය දින ඔක්කොම සම්මුති ඥාන. සම්මුතියෙන් පින්දේ කියන්නේ කට්ටියක් එකතු වෙලා එකඟ වෙච්ච කාරණා. මේක උසද? කොටද? ඔය ආදි වශයෙන් පින්දේ. එහෙම නැත්නම් මේ මොන පාටද? මේ මොකද මේ කෑම? මොකද මේකට කියන නම? අද මේ මොකද මේ ගම? කවුද අරයා? අරගොල්ල මොකද අර කරන්නේ? ඔය කියන බින්දේ අනන්ත අප්‍රමාණ තියෙනවා. සම්මුති වශයෙන් නැත්නම් ලෞකික වශයෙන් පින්දේ ඥාන නැත්නම් දැනුම් සම්භාරය. ලෝකෝත්තර වශයෙන් වැදගත් වෙන දැනුම් සම්භාරයකුත් තියෙනවා ඔය අතර. ඒකට ලෝකෝත්තර කියලා කියන්නේ හේතුව තමයි පින්වතුනි. ලෝකය හැවත් මේ දුක හදන වැඩපිළිවෙල වලින් එතර වෙන්න අවශ්‍ය කරන යම් දැනුමක් තියෙනවා. මොකද ලෝකය කියලා කියන්නේ පින්වතුනි දුක හදන වැඩපිළිවෙලට. ඉතින් අප හොඳට තේරුම් ගන්න මම මේ කියන කාරණාව. එතකොට දැන් මෙතනදී ඔබ තේරුම් ගන්න ඕනේ මේ ලෝකය කියලා මම අදහස් කරන්නේ මේ ඉර හඳ ගහකොළ තල ඇලදොල තාරකා නැත්තම් මේ රූප ඒවා ගැන නෙමෙයි මම කියලා. ඇහැට පෙනෙන රූපවත් කනට ඇහෙන ශබ්දවත් මේ වටපිටාවේ ඉන්න මිනිස්සු තිරිසන් සත්තු මේ බඩු බාණ්ඩ බාහිරාදී ඒවා ගැන නෙමෙයි මම කියන්නේ. මේ කතා කරන්නේ පින්තුනේ ඔය හිත ඇතුළේ ඔබ ගොඩ නගන ලෝකය. මේ බාහිර දින ලෝකය ගැන නෙමෙයි. හිත ඇතුළේ ගොඩ නගන ලෝකයක් තියෙනවා. අපි ඔකර කියනවා බින්නේ ස්කන්ධය ලෝණ වැඩ පිළිවෙල නැත්තම් කය ලෝණ වැඩ පිළිවෙල. ස්කන්ධය කියලා කියන්නේ නැත්තම් කය කියලා කියන්නේ සමූහයට. ගොඩක් යම් එකතුවක්. අන්න ඒකට පින්තුනේ ඇලිලා බැඳිලා කටයුතු කරන වැඩ පිළිවෙලක් තියෙනවා. ඔන්න ඔකර කියනවා ලෝකය කියලා. ඒ කියන්නේ ඇත්තටම ලෝකය කියලා කියන්නේ මේ වැඩ පිළිවෙලක්. මිසක් දෙයක් නෙමෙයි. ඒක ඇත්තම කියනවා නම් නාම පදයකට වඩා ක්‍රියාපදයක්. දබල ලෝකයේ කියලා අඳුනන නාම පදයක් තියෙන්නේ. මේ ලෝකේ අපි ජීවිතෙන් ලෝකේ මේ තියෙන්නේ. රව මුට තියෙන්නේ ලෝකේ. පෘථු මේ ඉරේ ඉඳන් තුන්වෙනි ග්‍රහ ලෝකේ. සාදි වශයෙන් පින්නතනේ. ඒ ලෝකේ සහ ඒක ඇතුලේ තියෙන දේවල්. එදිනේ සම්මුති වශයෙන් තියෙන ලෝකේ. නමුත් පින්වතනේ ලෝකෝත්තර වශයෙන් වැදගත් වෙන කොටසක් තියෙනවා. අපි ලෝකය ගැන කතා කරද්දී ඒකට ඒ අර්ථකථනය දෙන හේතුව තමයි ලෝකෝත්තර කියලා කියන්නේ මේ කයලවන වැඩපිළිවෙලින් එතර වෙන. එතර වීම සඳහා ඔබ දැරිය යුතු යම් ඥානයක් තියෙනවා. අනේ ඥානෙට මොකක් කියලාද කියන්නේ? ලෝකෝත්තර ඥානය. නැතනම් සම්මා ඥානෙ. ආන්ගේ ඥානයක් පින්වතුනේ ඔය හිතට දරන්න පුළුවන්. එක්ක වැරදියට නැත්නම් හරියට. ඉල්දර ලෝකෙන් එතරන වැඩ පිළිවෙල කියලා පින්වදනේ වැරදි අදහසක් දරන්නත් පුළුවන්. ලබ හිතනවා නම් ලෝකෙන් එතර වෙන්න මම පස්සෙන් පස්සට ඇවිදින්න ඕනේ කියලා. ඉතින් ඒකත් දැනුමක් නේ. දෙක එක ආකාරයේ දැනුම් දරාගෙන හිටපු මිනිස්සු හිටියා පින්වදනේ ඉස්සර. කට්ටියක් හිතාගෙන හිටියා ලෝකෙන් එතර වෙන්න නම්. ඒ කියන්නේ මේ දුකෙන් නිදහස් වෙන්න නම් බල්ලෙක් වගේ ඉන්න ඕනේ කියලා. ඒ බල්ලෙක් වගේ ඉන්න ඕන කියලා කියන්නේ අර නිහතමානීව ඉන්නවා කියන එක නෙමෙයි. ඇත්තටම බලු ෘතේ රකින්න ඕන කියලා. බලු ෘතේ සමාදන් වෙන්න ඕන කියලා. ඇත්තටම පින්දිනේ මිනිස්සු බල්ලෝ වගේ ඇවිද්දා. බල්ලෝ වගේ කෑව බිව්වේ. බල්ලෝ වගේ හැසිරුණා. දුකෙන් නිදහස් වෙන්න කියලා. ඒතර ඒගොල්ලෝ පින්දිනේ ලෝකෝත්තර ඥානය කියලා දරාගෙන හිටියේ ඒක. හරිද දැන් ඒක? ලෝකෙන් එතර වෙන්න. නැත්තම් මේ කය ලොවන වැඩපිළිවෙලෙන් එතර වෙන්න. දුකෙන් නිදහස් වෙන්න ඒ කාරණාව උදව් වෙනවද? උදව් වෙනවද? මාත්‍රයක්වත් උදව් වෙන්නේ නැහැ. තවත් පිරිසක් හිතාගෙන හිටියා. බෝධිසත්වයන් වහන්සේ ඇතුළු කොට යම් කාලයක් උන්වහන්සේගේ ජීවිතේ අන්තිම කාලේ. දැඩි ලෙස දුක් දෙන්න ඕන කියලා කයට. උන්වහන්සේ ඒ කාලේ පිළිදී ලෝකෝත්තර ඥානය කියලා හිතාගෙන හිටියේ ඒක. නමුත් ඒක සැබෑ ලෝකෝත්තර ඥානය නෙමෙයි නිසා ඒක ලෝකෝත්තර ඥානයට අහු වෙන්නේ නැහැ. ඒ නිසා ඒක මිච්ඡා ලෝකෝත්තර ඥානය. ඒක වැරදි දැනුමක්. ඒ නිසා තමයි උන්වහන්සේ බුද්ධත්වයට සාක්ෂාත් කරගෙන පළවෙනි දේශනාවෙම උන්වහන්සේ සඳහන් කරේ මෙන්න මේ අන්ත දෙකක් තියෙනවා මහණෙනි. ඔය අන්ත දෙකේ කටයුතු කරන්න යන්න එපා. ඒකෙන් අන්තිමට දුකක් විතරයි ඉතුරු වෙන්නේ. ඒ කියන්නේ කයලවන වැඩ පිළිවෙලෙන් එතර වෙන්න බෑ ඒක කරහම. ඇයි දුකක් නම් ඉතුරු වෙන්නේ පින්වතුනේ දුක හදන වැඩ පිළිවෙලෙන් එතර වෙනව වෙන්න බෑ නේද කරහම. දුක්ඛෝ ආරියෝ අනත්ත සංහිතෝ. ඔය අන්ත දෙකරම පින්වතුනේ උන්වහන්සේ ආකාරයෙන් පැනවුවා. එහෙනම් ඒ දෙකෙන් එකකින්වත් පින්වතුනේ ලෝකෝත්තර වෙන්නේ නැහැ. ඒ නිසා නිවැරදි ලෝකෝත්තර ඥානයට ඔක අහුවෙන්නේ නැහැ. එතකොට දැන් එහෙනම් බලන්න අපි කතා කරගෙන ආපු කාරණාව මේ මෙත් වැඩීම සම්බන්ධයෙන්. ඇහැ රූපය යම් තැනක තියෙනවා නම් බින්ද නාංග එතන හිතක් උදා වෙනවා. ඒ උදා වෙච්ච හිතට දැනුමක් දරන්න පුළුවන්. මොකද හිතකට පුළුවන් යමක් දරන්න. යම් දැනුමක් දරන්න පුළුවන්. යම් අවබෝධයක් දරන්න පුළුවන් පිළිතුර. යම් ඥානයක් දරන්න පුළුවන් ඒ හිතට. ආන්නේ හිතේ පිංගුතුනේ යම් ඥානයක් තියෙනවා නම් ලෞකික පැත්තෙන් නෙමෙයි මම දැන් කියන්නේ ලෝකෝත්තර පැත්තෙන්. ඒ ඇහැ සහ රූපේ සම්බන්ධයෙන්. මූලික වශයෙන් අපි එක ගමුකෝ. ඇහැ සහ රූපේ සම්බන්ධයෙන්. යම් දැනුමක් තියෙනවා නම් පිංගුතුනේ. කොහොම දැනුමක්ද? ඒ ඇස අනිච්චයි කියලා. ඒ ඇස දුක්ඛයි කියලා. ඒ ඇස අනත්තයි කියලා. ඔන්න ඔය අදහස නම් පින්වතුනේ හිත දරාගෙන ඉන්නේ ඇස සම්බන්ධයෙන්. එහෙනම් කවදාකවත් ඒ ඇස නැමැති කය ලොවන වැඩපිළිවෙල කවදාකවත් ඒ හිතෙන් නිවෙන්නේ නැහැ. එහෙනම් ඒ ඇස පාවිච්චි කරලා ලෝකය ගොඩනගන්නේ නැහැ. ඒ කියන්නේ දුකටපත් වෙන වැඩපිළිවෙල සිද්ධ වෙන්නේ නැහැ. සිද්ධ වෙන්නේ නැත්තේ ඇයි? දුකටපත් වෙන වැඩපිළිවෙල සිද්ධ වෙන අවශ්‍ය කරන දැනුම ඒ හිතේ නැති නිසා. එහෙනම් මොන දැනුමද තියෙන්නේ? දුකටපත් නොවි ඉන්න දැනුමයි ඒ හිතේ තියෙන්නේ. තායිත් මං කියන්න. ඇහැ රූපය ගැරුණාම හිතක් උදා වෙනවා. කොහෙද හිත උදා වෙන්නේ? ඒක අදාල නැහැනේ පින්වතුනි. කාටද හිත උදා වෙන්නේ? ඒක අදාලත් නැහැ. මොකද කොහෙද කාගේද කවදද කින්ද මන්ද ඒකක්වත් පින්දිනේ මේ කියන මේ 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 හේතු වලට අදාළ කරුණු නෙමෙයි. ඒ ඵලය මේ හිතක් චක්කු විඥානේ නැත්තම් ඒ හිත උදා වෙන්න පින්වතුනි අවශ්‍ය කරන හේතු ටික තමයි ඇහැ රූපය ගැටීම. සජීවී ඇහැක් නම් රූපයක් නම් ඒ ඉස්සරහට ආවෙ පින් ඔන්න ඔය දෙක ගැටුණු වෙලාවෙ චක්කු සම්පස්සේ සිද්ධ වුණා නම් බින්දු අනිවාර්යෙන් එතන හිතක් උදා වෙනවා. ඒ උදා වෙච්ච හිතට පුළුවන් බින්දු යමක් දරන්න, යම් දැනුමක් දරන්න පුළුවන්. මොකක් සම්බන්ධයෙන්? ඒ ඇස සම්බන්ධයෙන්, ඒ රූපේ සම්බන්ධයෙන්. තව තියෙනවා සම්පස්සේ සම්බන්ධයෙන්, ඒ හිත හිත සම්බන්ධයෙන් ලොත් දැනුමක් දරන්න පුළුවන්. ඒ හටගත්ත වේදනාව සම්බන්ධයෙන් ගැනත් දැනුමක් දරන්න පුළුවන්. අපි පස්සේම පින්වතුනි. නව දැන් මූලික වශයෙන් ගන්න ඒ ඇස සහ රූපය සම්බන්ධයෙන් ඒ දෙන්නාගේ ගැටීමෙන් උදා වෙච්ච හිතට යම් දැනුමක් දරන්න පුළුවන්. ඒ දරන දැනුම මොකක්ද කියන එක මත පින්වතුනි ඒ හිත එක්ක දුකටපත් වෙනවා නැත්නම් සතුටටපත් වෙනවද? දුකටපත් වෙනවා නැත්නම් සතුටටපත් වෙනවා එහෙමද? එක්ක දුකටපත් වෙනවා නැත්නම් දුකටපත් නොවී තියෙනවා. සතුටටපත් වෙනවා කියලා එකක් නැහැ පින්නද. මම මේ ගැන ආශාවද කියන්නේ නෙමෙයි. මොකද ආශාවදටපත් වෙනවා කියන්නේ ඉතල දුකටපත් වෙලා ඒකෙන් නිදහස් වෙනවා. නැත්ද? ආශාවද කියලා කියන්නේ මොකක්ද? පෙළීමෙන් නිදහස් වෙන වැඩ පිළිවෙල. මම කියන්නේ හිතක් උදා වුණා තාම ඒකේ පෙළීමක් නැහැ. දැන් ඇහැ කියන කය ලොවන්න පටන් ගන්න වැඩපිළිවෙල තුල ඇයි ලොවන්නේ? දැනුමක් තියෙනවා ඒ හිතේ මේක ලෙව්වොත් හරි කියලා. ලොවනවා කියලා කියන්නේ මොකද්ද බින්ද මෙතන? අල්ලගත්තොත්. මේක අල්ලගත්තොත්. ඇයි? ඇයි අල්ලගන්නේ? මේක ආශ්වාදයි සැපයි සාරයි කියලා අල්ලගත්තොත් ආශ්වාදයේ ගන්න පුළුවන් මේක කියලා අල්ලගත්තොත් ඉඳෙනේ ඇහැ. දැන් ඒ හිතේ දුක හදන වැඩපිළිවෙල සිද්ධ වෙන පටන් ගත්තා. එහෙනම් ආශ්වාදයේ සැපයි සාරයි කියලා කියන පින්තුනේ වැරදි දැනුම ලෝකෝත්තර භාෂාවෙන්. ලෝකෝත්තර භාෂාවෙන් වැරදි දැනුම. දැන් අපි ගමු මෙහෙම. දැන් ওই හිතට හිතෙන්න පුළුවන් පිංගුනේ මේ ඇහැ කළු පාටයි. දැන් සමහර අය තියෙන්නේ කළුයි. සමහර අයගේ ඉංග්‍රීසියාව දඹුරු පාටයි. සමහර අයගේ නිල් පාටයි. සමහර ගෑස් පාට මිනිස්සුගේ ගෑස් පාට පාට තියෙන්නේ. ඉතින් දැන් ඔන්න හිතර හිතා ගන්න පුළුවන් නේද? ඇහැ දඹුරු පාටයි. දැන් ඒකට තියෙන ලෝකෝත්තර සම්බන්ධතාවය මොකද්ද? ඒ කියන්නේ මේ ඇහැ ලොවමින් දුක හදගන්න හදාගන්න වැඩපිළිවෙල තුල යෙදීමට සම්බන්ධයිද පින්වතුනි? ඇහි පාට මොකද්ද කියලා දරන්නේ අදහස නෑ. රහතන් වහන්සේ නමක් ඉන්නව නම් පින්වතුනි ඇස් නිල් පාට. අපි උන්වහන්සේගෙන් අහුවම සාමීනි ඔබ හසේ ගෑස් මොන පාටද කියලා. උන්වහන්සේ කියනවා ඇස් නිල් පාටයි කියලා. එහෙනම් ඒක ලෝකෝත්තර වශයෙන් අදාළ කොටසක් නෙමෙයි පින්වතුනි. ඒක සම්මුතියක්. එන සම්මුතියෙන් දුක ගෙනත් දෙන්න. මේ සම්මුති ලෝකෙ බින්ද දුක ගෙනත් දෙන්න. ඒකයි මේක මේ සම්මුති ලෝකේ වෙනස් කරන නෙමෙයි පිටින් මෙතන මේ තියෙන්නේ. මේ සම්මුති ලෝකය ඔබ අර්ථකථනය කරගන්න විදිහක් තියෙනවා. නැත්නම් ඔය හිත අර්ථකථනය කරන විදිහක් තියෙනවා. ආන්ගේ විදිහට අර්ථකථනය කරද්දී පිටුතුනේ එහෙම අර්ථකථනය කරන්නේ වැරදි දැනුමක් තියෙන නිසා. වැරදි දැනුමක් මත පදනම් කරගෙන වැරදි විදිහට ඔය හිත මේ සම්මුති ලෝකයේ තේරුම් ගන්න යනකොට පින්වතුනි අන්න එතනදී ඔය හිතේ දුක කියන එක හට ගන්නවා. එහෙනම් ඒ දුක හට ගන්න වැඩපිළිවෙලක් එතන සිද්ධ වෙනවා. ඒක කියන්නේ ඕනම දෙයක් පිළිබඳ පටිච්ච සම්පන්නයි. හේතු යුක්තසහගතව ඒක සිද්ධ වෙන්නේ. හේතුඵල ගැළපෙලා තමයි ඒ කාරණාව සිද්ධ වෙන්නේ. එහෙනම් මේ දුක කියලා කියන්නේ මේ ඒක පාට මේ අහසෙන් කඩාපාත් වෙච්ච එකක් නෙමෙයි. දෙවි කෙනෙක් ගිහලා ඕනෝ විසික් කරලා දාලා ගිහිපිකක් නෙමෙයි පින්වතුනි. හේතු තියෙන නිසා ඒක හටගත්තේ. හරියට නිකන් ඒ හිත හටගත්තේ හේතු තිබෙන නිසා වගේම පින්වතුනි. හිතේ දුක හටගත්තේ මක් නිසාද? දුක හටගන්න හේතු තිබෙන නිසා. දුක හටගන්න හේතු කියලා කියන්නේ ඇහැ හටගන්න හේතුද? නෑ පින්වතුනි. මොකද ඇහැ හටගත්තේ පෙර අවිද්‍යාව තෘෂ්ණා නිසා. දුක හටගන්නේ දැන් අවිද්‍යාව තෘෂ්ණා නිසා. එන හේතු කොටස් දෙකක් වෙයි තියෙන. දෙකම අවිද්‍යා තෘෂ්ණා තමයි. නමුත් එකක් පෙර දැන් අරිහතුන් වහන්සේට තියෙන ඇහක් තියෙන්නේ. අරිහතුන් වහන්සේගේ ඇහත් එක්ක රූප ගැටෙනවා. අරිහතුන් වහන්සේටත් ඇහැයි රූපය ගැටෙනවා. මෙන්න හිතක් උදා වෙනවා. ඒ හිත උදා වෙන හිත අරිහත් හිතක්. නැත්නම් මිස අරිහතුන් වහන්සේ රූප වෙනවා කියලා එකක් නැන්නේ බින්දුනේ. ඇහැකුයි රූපේ ගැටුනහම හිතක් උදා වෙනවා. ඒ හිතේ ගතිය අරිහත් අරිහත් ගතිය නං. එහෙනම් ඒක අරිහත් හිතක්. අරිහත් චක්කු විඥානය. එන අරිහත් ගතිය පිහිටලා තියෙන හිතක්. මොකද අරිහත් ගතිය පිහිටලා තියෙනවා කියලා කියන්නේ? අවබෝධයේ පරිපූර්ණයි පින්වතුනි. ඒ ඇහැ හෝ ඒ රූපයවත් ආශ්වාදයේ සැපයි සාරයි කියලා ගන්න බැරි බව. අවබෝධයේ පරිපූර්ණයි. ඒ අවබෝධයේ පරිපූර්ණ නිසා පින්වතුනි කවදාකවත් ඒ විදිහට ගන්න උත්සාහ කරන්නේ නැහැ ඒ හිත. ඒ විදිහට ගැනෙන්නේ. ඒ විදිහට ගැනෙන්නේ නැති නිසා කවදාක්වත් ඒ හිත දුක ජනිත කරන වැඩපිළිවෙලක් තුල යෙදෙන්නේ නැහැ. එහෙනම් මොකක් ජනිත කරන වැඩපිළිවෙලක් තුලද යෙදෙන්නේ හිත? සතුට ජනිත කරන වැඩපිළිවෙලක් තුල. එහෙමද? එහෙම වෙන්නේ නැහැ බින්දුනි. සතුට කියලා කියන්නේ අමුතුවෙන් හදාගන්න දෙයක් නෙමෙයි. සතුට කියලා කියන්නේ දුක නැතිකමට. අනෝකව තේරුම් ගන්නවා. සැබෑ සතුට කියලා කියන්නේ පින්වදනේ දුක නැතිකමට. දැන් තථාගතයන් වහන්සේ චතුරාර්ය සත්‍ය දේශනා කරේ මොකද්ද? දුක්ඛ ආර්ය සත්‍ය. දුක්ඛ සමුදය ආර්ය සත්‍ය. දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය. ඊට පස්සේ මොකද උන්වහන්සේ දේශනා කරේ? සතුට ආර්ය සත්‍ය. සතුට සමුදය ආර්ය සත්‍ය. එහෙම දේශනා කරාද? නැහැ. එන සතුට ලබා ගන්න ක්‍රමයක් උන්වහන්සේ දේශනා කරේ නැහැනේ පින්දුනේ නැත්තරම්. එහෙනම් කොහොමද රහතන් වහන්සේලා මහා සාන්ත සුවයකින් ওই වැඩ ඉන්නේ? තථාගතයන් වහන්සේ දේශනා කරන සුවසේ නිදන්නන් අතර අග්‍ර ශ්‍රේෂ්ඨතම කෙනා මම කියලා. අග්‍රස්ථානයේ ඉන්නේ උන්වහන්සේ කියලා උන්වහන්සේ දේශනා කරන පින්දුනේ. මේ කොහොමද එහෙනම් උන්වහන්සේ ඒ තරම් සාන්ත සුවයකපත් වෙලා ඉන්නේ? සුසුකංවත ජීවාමූනේ කොහොමද පින්වතුනි උන්වහන්සේලා? ඒක උනේ පින්වතුනි සතුට හදන අමුතුෙන් දෙයක් කරේ නැහැ උන්වහන්සේලා. මොකද හිතක් උදා වුනේ පින්වතුනි ඇහැයි රූපයයි ගැටුණු නිසා. ඒ හිත උදා වුනේ පින්වතුනි ඇහැයි රූපයයි ගැටුණු වග දැනුවත් කරන්න. එච්චරයි. ඇහැ රූපය ගැටුණා කියලා වැයවලා යනවා. ඒ වගේම ඉතින් ඒ ගැටිච්ච රූපය ගැන යම් හැඟීමක් දීලා යනවා. මොකද්ද ඒ රූපය? ඒ කියන්නේ ඒක මලක්ද, ගහක්ද, ගලක්ද, අලියෙක්ද, මිනිසෙක්ද? ඔන්න ඔය ටික දැනුවත් කරලා යන තමයි වෙන හිතක් උදා වුණේ. ඒ ටික දැනුවත් කිරීම තුළ පින් දුක හට ගන්න වැඩ පිළිලක් සිද්ධ වෙන විදිහක් නේ. ඒ වගේම සතුට හට ගන්න වැඩි පිළිලක් කියලා එකක් සිද්ධ වෙන්නේ දෙයක්වත් නැහැ. ඇහැ රූපය ගැටෙනවා මොකද සතුට උදා වෙන්නේ. ඒක තේරුම් නැති කතාවක්. මම ඇහැ රූපය ගැටෙනවා සතුට උදා වුණා. මොකද්ද ඒ? ඇහැ රූපය ගැටෙනවා දුක උදා වුණා. ඒ මොකද්ද ඒ? එහෙම වෙන්නේ කොහොමද? ඇහැ සතුට හෝ දුක තිබ්බද? රූපේ සතුට හෝ දුක තිබ්බද? එහෙනම් මේ දෙක ගැටුණාට පස්සේ උදා වෙන හිතේ පිටින් කොහොමද සතුටයි දුකයි හටගන්නේ? එහෙම එකක් වෙන්නේ නැහැ පින්වතුනි. එහෙනම් ඇහැ රූපය ගැටීම තුළ සතුට හෝ දුක කියන එක පනවන විදියක් නැහැ. එහෙනම් දුක කොහොමද හැදෙන්නේ? ඒ හිතට පින්වතුනි දරන්න පුළුවන් අදහසක් තියෙනවා. මොකද හිතකට පුළුවන් අදහසක් දරන්නේ? දෘෂ්ටි දරන්නේ. ඒ හිත පින්වතුනි දරන දෘෂ්ටියක් තියෙනවා. මේ ඇහැ හෝ මේ රූපය සතුටගෙන දෙනවා කියලා. සතුටගෙන දෙනවා කියලා දරන අදහස නිසා පින්වතුනි ඒ ඇහැටයි රූපයටයි ඇලෙනවා. හැබැයි සතුට එනවද? මොකද සතුට දෙනවා කියලා පොරොන්දු වෙනවද පින්වතුනි ඇහැ රූපය ගැටනේ? ඔන්න ඕන අපි සතුට දෙනවා ඕන සතුට දෙනවා අල්ලන්න කියලා ඇහැ රූපය ගැටනවද එහෙමද? නැදින කොහෙද සතුට කියන එකක් තියෙන හැ රූපේ? එදෙන ගැටුනේ දෙච්චරයි. දැන් ඔබ නිකම්ම හිතලා බලන්න. දැන් ඔබ සතුරුනහම අත්වල සන්නාද නගනව නේද? අප්පුඩි ගහන. කොහමද ඔබ අප්පුඩි ගහන්? වම් අත අරගෙන දකුණ අත අරගෙන ඒ දෙක එකට හප්පනවා. නේද? දැන් අපි තුම කවුරු හරි සින්දුවක් කිව්වා. වේදිකාව උන්න කියලා සින්දුවක් කිව්වා. දැන් ඔබ අප්පුඩි ගහනවා. දැන් එයාට හරි සතුටුයි නේද තේරෙන්නේ? ඔබ අප්පුඩි ගහන නිසා. ඔබ ගහන අප්පුඩි පාරේ සතුටු තියෙනවද? තියෙනවනම් කොහෙද තියෙන්නේ? වම් අතේද? එහෙනම් මෙච්චරලා ඔබ අතේ එක තියාගෙන හිටියා. අනික් අතත් එක හැප්පෙනලාට තමයි සතුටු වෙන්නේ එළියට. එහෙම වෙනවද? නැත්නම් දකුණු අතේ තිබුණාද? දැන් මේ දෙක එකට හැප්පෙච්ච වෙලාවේ දෙක හෙල්ලිලා සතුටු ටික හැලුණා එකේ. ආන්නේ හැලිච්ච සතුට එයා දැක්කා. ඊට පස්සේ එයා සතුටු වුණාද? එහෙමද? අපර තේරෙනවනේ බින්දේ මේක කිසි තර්කයක් නැති කතාවක් කියලා. එන සතුට කියන එක වම් අතේවත් දකුණු අතේවත් තිබ්බ නැහැ. තිබ්බ නැත්තම් පිටින් මේ දෙක එකතුලා හැදිච්ච සද්දේ සතුට තියෙන විදිහක් නැහැ. අම්මගේ ඥානවලත් තාත්තගේ ඥානවලත් දෙකේම නැති ඥාන අපිට දරුවට එන්න විදිහක් නැහැ නේද? යරපත්ච ඥාන තියෙන පුළුවන් නිලින ඥාන. අම්මගේ යරපත් වෙලා තිබුණා තාත්තගේ යරපත් වෙලා තිබුණා ක්‍රෝමසෝම් වල. ඒ දෙනක එකතුව තුල පින්තුනේ ඒ ඥානේ මතු වුණා. අන්න එහෙම මතු වෙලා එන්න පුළුවන්. එතකොට සමහරට අම්මරත් නැහැ කළු කෙස් තාත්තරත් නැහැ කළු කෙස්. නමුත් අම්මෙන දරුවට කළු කෙස්. ඉතින් මිනිස්සු ඉස්සර තේරුම් ගත නැති කාලේ මේ අරපත් ඥාන මතු වෙන්නේ කියලා මේ හරි ප්‍රශ්න දෙන්නේ පවුල් වල. අම්මරත් නැහැ තාත්තරත් නැහැ. නමුත් අම්මගේ දරුවට කළු කෙස්. දැන් තාත්තා කල්පනා කරනවා ඒක කොහොමද එහෙම වුණේ කියලා. දෙ මිනිස්සු දෙන්නේ අවිද්‍යාවෙන් හිටපු කාලේ කියන්නේ ඕවා ගැන අනවබෝධයෙන් හිටපු කාලේ ගොඩාක් ප්‍රශ්න වුණා ඇති. නව පසුවෙන් පහ වෙන්න බින්නේ මිනිස්සු තේරුම් ගන්න පටන් ගත්තා නෑ එහෙම වෙන්න පුළුවන් කියලා. ඉතින් ආන් මේ වගේ තමයි. ඉතින් එහෙනම් පින්තුනේ යටපත් වෙච්ච හැරි තියෙන බෑ සතුටක් එහෙනම් වම් මතේ හැරි දකුණු මතේ හැරි ওই දෙක හැප්පුණාම් පින්තුනේ සතුට මතුවෙන. ඉතින් යටපත් වෙලා තියෙනවා නම් එහෙනම් මෙහෙම හිතන් බලන්න. ඒක ඒ සින්දුව කියන මනුස්සයා ගාවට ඔබ ගිහිල්ලා පින්තුනේ මැද්දෙන් ඔබ එයාට හිටගන්න කියලා අත් දෙක පිටිපස්සට අරගෙන වේගෙන් පින්න අත් දෙක ගේන ඒ මනුස්සගේ කම්මුල් දෙකේ වදී. දැන් යටපත් වෙලා තිබ්බ සතුට මොකද උනේ? අර මනුස්සයා කම්මුල් දෙක රතු කරලා සතුට මතුවනවා. නෑර හොඳටම සතුටුයිද? නෑ එහෙනම් සතුට තිබ්බේ නෑනේ පින්න අත් දෙකේ. හැබැයි දෙක එකට එකතු වුණාට පස්සේ සතුටක් අර බලන් ඉන්න මනුස්සගේ හිතේ හැටගත්තා. එහෙනම් පින්නේ මේක වම් අතේ තිබෙත් නැහැ, දකුණු අතේ තිබෙත් නැහැ. එහෙනම් ඒ අත් දෙකේ තිබෙ නැත්තම් පින්නේ ඒ දෙක එකතු වෙලා ගැටුණු හැදුණු සද්දේ තියෙන විදිහක් නැහැ නේද? ඔබට ඒක පැහැදිලි නේද? ආන් ඒ වගේ ඇහි තිබෙ නැති සතුට, රූපේ තිබෙ නැති සතුට පින්තුනේ එකට එකතු වුණාට පස්සේ ඒ දෙන්නා එකතු වෙච්ච බව දැන හඳුන ගන්න උදා වෙච්ච හිතේ තියෙන විදිහක් නැහැ. තියෙනවා අඩුතම යටපත් වෙලා හරි තිබුණා වෙන්න ඕනේ. එහෙම එකක් තියෙන්නේ නැහැ. ඒ වගේම තමයි දුකක් නැහැ. එහෙනම් මෙතන මේක උපේක්ෂාසහගත හිතක්. උපේක්ෂාසහගත කියලා කිව්වේ සරලව ගන්න නම් පින්වතුනි ඒකේ කාර්යය ඒ දේ වෙච්ච බව දැනුවත් කරන එක විතරයි. මිසක් ඒක සතුටින් දැනුවත් කරනවා දුකෙන් කියලා යන්නවත් එහෙම එකක් නෙමෙයි තියෙන්නේ. පැහැදිලිද ඔබට? එතකොට එහෙනම් ආන්නේ කාර්යයේ උදසා හටගත් හිතේ යම් අදහසක් තියෙනව දරාගෙන මොකක්ද? ඒ ඇහැ ඒ රූපය සතුටගෙන දෙනවා කියලා. ඒක වෙනවද ඇත්තටම? ඇහැ හෝ රූපය හෝ සතුට තියෙනවද? නැහැ. හැබැයි ඒ හිත දරාගෙන අදහද මොකද හිතේ මෙන්න ඕන එකක් දරන්න පුළුවන්. දැන් ඔබට හිතා ගන්න පුළුවන් මිදින් නිකන් ඉන්න ගමන් ඔබ පාර යනවා දකින්න ලස්සන ගෑල් ළමෙක්. ඔබ හිතනවා එයා මට ආදරේ ඇති. ඇයි එහෙම හිතන්නේ? නෑ නෑ මම හිතනවා එයා මට ආදරේ ඇති. ගුටි කාලා ගත්තේ පිටින් සමහර එහෙම හිතිලා. ඊට පස්සේ ගිහිල්ලා කියලා බලන් ගියාම එයා ගමින චණ්ඩියාගේ ගෑල් ළමයා. ඔබ හිතා ඔබට ඕන එක හිතා ගන්න පුළුවන් නේ බින්දනේ. විහිතේ කාර්තා වේකනේ දෙකේකව හිතනවා. නැවත හිතනේවා ඇත්ත වෙන්නේ හැම වෙලාවෙම. ඇත්ත වෙන්නේ නැත්තේ කොයි වෙලාවටද? වැරදි දැනුමකින් නම් ඒ හැඟීම ආවේ. ඒ නිසා වැරදි දැනුමක් හෝ වැරදි දෘෂ්ටියක්. වැරදි දැනුමක් හෝ වැරදි දෘෂ්ටියක් පදනම් කරගෙන පින්වතුනි එන හැමම හැඟීමක් තියෙනවා නම් ආන් ඒ හැඟීම හැම වෙලාවෙම වැරදි. එන ඔබ යම් දවසක ඔබ හිතාගත ඔබට දැනුමක් ආවනම් තියෙන මේක ෆුට්බෝල් එකක් කියලා. දැන් ඔබට එන හැම හැඟීමක්ම වැරදි මේ සම්බන්ධයෙන්. මොකද ඔබ මේක ෆුට්බෝල් එකක් කියලා හිතාගත්තරස් මොකද කරන්නේ? පයින් පාරක් දෙනවා පේන්නේ නේද පින්වතුනි මේක විසික්වෙන්නේ. එහෙම කරොත් මොකද මේකට වෙන්නේ? මේක විනාශ වෙනවනේ. ආයෙත් ෆුට්බෝල් ගහන්න හම්බෙන්නේ නැහැ නේද පින්වතුනි? සමහරවිට පව් සිද්ධ වෙයි. සාසනික දේපල විනාශ කරා කියලා. දැක්කද වැරදි දැනුම නිසා වෙච්ච දේ? හැබැයි ඔබ හරි දැනුමක් තිබ්බනම් මේ වට අත්තක්. මේක ෆුට්බෝල් එකක් නෙමෙයි. එහෙනම් මේක ෆුට්බෝල් එකකට කරන්න ඕන දේවල් කරන්න කියලා ඔබට හදවස් පහල වෙන්නේ නැහැ. එහෙම හැංගීමක් එන්නේ නැහැ. එහෙම හැඟීමක් නොවෙන්න නම් පින්දු ඔබ ගාව හරි දැක්මක් හරි දැනුමක් හරි ඥානයක් තියෙන්න ඕනේ ඒ සම්බන්ධයෙන්. මොකක් සම්බන්ධයෙන්ද? එහෙනම් හිතක් නම් මේ කතා කරන්නේ ඒ ඇහැ සා ඒ රූපේ සම්බන්ධයෙන්. ආන් ඒ ඇහැ සා ඒ රූපේ සම්බන්ධයෙන් හරි දැනුමක් නම් තියෙන්නේ පින්දුනේ. හරි දෘෂ්ටියක් නම් තියෙන්නේ. ඒ දෘෂ්ටිය තමයි ලෝකෝත්තර සම්මා දිට්ඨිය. ලෝකෝත්තර මට්ටමින් ගත්තොත් තව දිනන ලෞකික සම්මාදිට්ඨිය. ඒ කියන්නේ මේක රූපයක්. මේක ශබ්දයක් නෙමෙයි මේක රූපයක්. ඒ වගේ මේ රූපේ මොකක්ද? මේ අස්සෙක්. මේ අලියෙක් නෙමෙයි මේ අස්සෙක්. ඒ ලෞකික සම්මාදිට්ඨිය. අපි මේ කතා කරන්නේ නේන ලෝකෝත්තර සම්මාදිට්ඨිය ගැන. ලෝකෝත්තර සම්මාදිට්ඨිය පිටින්නේ තියෙන්නේ මොකකටද? දුක ජනිත කරන වැඩ පිළිවෙල නොකර ඉන්න. මිසක් සතුට ජනිත කරන වැඩ පිළිවෙලක් කරන්නද? එහෙම එකක් නැහැ පින්තුනි. අරිහතුන් වහන්සේ කියලා කියන්නේ සතුට හදන වැඩ පිළිලක් පටන් ගත්ත උත්මයක් නෙමෙයි. දුක හදාගෙන හිටපු වැඩ පිළිල නවත්ත ගත්ත උත්මයක්. චතුරාර්ය සත්‍ය තියෙන්නේ දුක ගැන. එහෙනම් දුක නැති තැන පින්නේ සතුට තමයි තියෙන්නේ. අර දදයක් නැති සෝය පින්නතලින්. කසන්න දදයක් නැති සෝය. දදේ කසනකොට සෝයවත් දැන් දදයක් නැතුව පින්නේ කොහොමද සෝයක් ගන්න? අපර දේනන එක තේරුමක් නැති කතාවක් කියලා. එහෙනම් දදයක් නැති එක නේද සුවේ? දබේ ඇඟල ඉඩ වුණාට පස්සේ ඔබ කියලා බෙහෙත් ගන්නේ හිතන්න මේ අතේ අත මුළු අතේ දිගේම පිළ රෑෂයක් ඇවිල්ලා. දැන් ඔබ කියලා බෙහෙත් ගන්නවද පිළ තව අතක් එන්න කියලා. කවදාකවත් දැකලා නැහැ නේ මිනිස්සු ගිහිල්ලා දොස්තර ගාවට ගිහිල්ලා දොස්තර මහත්මයා මට බෙහෙත් දෙන්නකෝ. මොකටද ඒ? මට තව අතක් එන්න. අත දෙකයි දෙන මට තව එකක් ඕනේ. බෙහෙත් මුකුත් නැද්ද? එහෙම කරන්නේ නැහැ නේ වින්නතුනේ. බෙහෙත් ගන්න මොකටද? මෙච්චරලා තිබුණා සනීපෙන් හිටියා. හැබැයි ලෙඩක් ආවා. දැන් අන්නේ ආපු ලෙඩ නැති කරගන්න. ඒකද තමයි ප්‍රകൃති තත්ත්වෙටපත් වෙන්නේ. එහෙනම් ප්‍රകൃති තමයි ස්වභාවයෙන් තියෙන්නේ විකෘතියක් එකට එකතු වෙනවා. ආන්ගේ විකෘතිය ගලවලා ඉවත් කරාට පස්සේ පිටින් ආයෙත්පත් වෙන මොකටද? ප්‍රകൃතියට. එහෙනම් මේ ඇඟට දෙන බෙහෙතුත් ඔය වගේ නම් පිටින් හිතට දෙන බෙහෙතුත් ඔය වගේම තමයි. වෙනසක් නැහැ. එහෙනම් සතුට කියලා කියන්නේ මේ අමුතුවෙන් හදන එකක් නෙමෙයි. දුක හදන වැඩ පිළිවෙල නවත්තන එකට කියනවා සතුට කියලා. ඒ කියන්නේ දුක හදන වැඩ පිළිවෙල නැවතුනට පස්සේ දැන් හිත ස්වභාවයෙන් තියෙන කින් සතුටෙන්. ඒකයි කියන්නේ ඔබ හැමෝම ගාම අරිහතුන් වහන්සේ නමක් ඉන්නවා. යටපත් වෙලා. මොකෙන් යටපත් වෙලාද? අවිද්‍යා තෘෂ්ණාව නිසා යටපත් වෙලා තියෙනවා. ආන්ගේ අවිද්‍යා තෘෂ්ණාව ගලවලා දැම්මම පස්සේ පින්වතුනේ අරිහතුන් වහන්සේ මෙච්චරලා යටපත් වෙලා තිබි අරිහතුන් වහන්සේ මතුවලා එනවා. මිසක් අරිහතුන් වහන්සේ නමක් අලුතෙන් කියන්නේ අරිහත් හිත ඔබ අලුතෙන් ගේන්න ඕනේ නැහැ කොහෙන්වත්. ඔය හිතේ මේ වෙලාවෙනේ මෙන්න මේ සද්ද ඇහිච්ච හිත තියෙනවනේ චුට්ටට කලින් ඔය අන්නෝයි සද්ද ඇහිච්ච හිත අවිද්‍යා තෘෂ්ණාවෙන් තොර වෙලා නම් උපදුනේ පින්වතුනේ. ආන් එක අරිහත් හිතක්. නැවත ඒක අරිහත් හිතක් නොවුනේ ඇයි? ඒ හිතේ අවිද්‍යා තෘෂ්ණාව එක්ක හිත හටගත් නිසා. පැහැදිලිද මම කියන කාරණාව? අන්නෝය සද්දේ ඇහුණ බව ඔබට හැඟුණා නේද? ඔය සද්ද ඇහුණ බව දැනගත්තන පින්වතුනි. ඒ හිත අරිහත් හිතක් නොඋනේ. අවිද්‍යා තෘෂ්ණා සහගත ඒ හිත අරගත නිසා. අවිද්‍යා තෘෂ්ණාව රහිතව පින්වතුනි ඒ හිත හටගත්තා නම් අනුසේ මට්ටමේවත් නැතුව මම මේ කියන්නේ. මාත්‍රයක්වත් අවිද්‍යාව තෘෂ්ණාව ගෑවිලා නැතුව පින් මේ හිත හටගත්තා නම් ඒ හිත අරිහත් හිතක්. එහෙනම් තියෙන දෙයක් අයින් කරනවා හැරෙන්න මිසක් පින්වතුනි තව දෙයක් ඔකට එකතු කරන්න දෙයක් නැහැ. දහම පාවිච්චි කරන්නේ තියෙන දේ අයින් කරන්න. කොටිම සබන් කැල්ලක් පාවිච්චි කරනවා වගේම තමයි. සබන් ගාලේ යුණන අර පස්සේ ඔබ ඇඟට 아무තු දෙයක් එකතු වුණා නෙමෙයි. සබන් කැටෙන් කරන්නේ මොකද්ද? ඇඟේ තියෙන කුණු ටික අයින් කළා දාන එක. ඔබේ බර වැඩි වෙන්නේ නැහැ නේද සබන් ගෑවා කියලා. සබන් ගාලා හොදගත්තට පස්සේ බර වැඩි වෙන්නේ නැහැ. බර අඩු වෙනවා හරිද? ඇයි ඒ? සබන් ගාද්දි පිංගුදනේ මේ මැරිච්ච සෛල, හමේ සෛල, ඒ වගේම තව කුණු මොන හරි තිබ්බනම් තෙල්, ඒ වගේ දේවල් පිංගුදනේ බොහෝ ලොකු ප්‍රමාණයක් හේදිලා යනවා. ගැලවිලා යන සෛල ගාන නම් මිලියන බිලියන ගණනින් පිංගුදනේ. මදනේ කිලෝ ගණක් තියෙනවා මිනිස්සෙක් දවසක් තුල ත්‍යාගයෙන් ඇඟෙන් දවසක් තුල හරි සතියක් තුල මට හරියට මතක නැහැ මේ වෙලාවේ මිනිස්සෙක ඇඟෙන් ගැලවිලා යන සෛල ප්‍රමාණය. ඉතින් මේ මැරිච්ච සෛල. එන ඔබට දැනෙන්නේවත් නැහැ පිටින් මේ කියන දේ. මේ හැම එළියෙන් තියෙන මැරිච්ච සෛල. Dead skin cells. මේ ඔබ නිකන් මෙහෙම කැසුවා නම් පිටින් මැරිච්ච හැම සෛල ටිකක් දැන් ඔය ගැලවිලා වැටෙනවා. නැත්නම් මේ වාතේ මොසුනා වල පේන්නේවත් නැහැ ඒවා. ආන් ඒ වගේ දහම නැමැති සබන් කැටේ පාවිච්චි කරද්දී ඔය හිතේ කෙලස් නැමැති කුණු ගැලවෙනවා. ආන්නේ ගැලවෙනකොට පින්නේ මෙතර වෙලා ඒ කෙලස් වලින් තමයි දුක ජනිත වුනේ. දැන් ඒ දුක ජනිත වෙන්නේ නැති වෙනවා. ආන්නේ කරගෙන සතුට කියලා. එහෙනම් ඒ දුක ජනිත වුනේ පින්නතුනේ ඒ හිත වැරදි අදහසක් දරාගෙන හිටපු නිසා, වැරදි ඥානයක් තුල පිහිටා හිටපු නිසා. ඒ වැරදි ඥානය තමයි අර ඇහැ සහ ඒ රූපය පාවිච්චි කළා සතුට ගන්න පුළුවන් කියන අදහස. මේ හැදෙන දුක නැති කරගන්න පුළුවන් කියලා නෙමෙයි, සතුට ගන්න පුළුවන් කියන අදහස. සතුට ගන්න පුළුවන් කියන අදහස තියෙන නිසා පින්වතුනේ දැන් උත්සාහ කරනවා සතුට ගන්න. අපේ කර කිව්ව අபிසංකාරය කියලා. උත්සාහ කරනවා සතුට ගන්න. හැබැයි සතුට ගන්න පුළුවන්ද පින්වතුනි? දැන් දෙහි කිඩිය කටේ දාලා ඔබට කවදද පුළුවන් දෙන්නේ පැණි රස ගන්න? කවදාකද ඒක කරන්න බැ? මොකද පැණි රස කියන එක දෙහි කිරි නැති නිසා. ඒක තියෙන ඇඹුල් රස. උනම් තිත්ත රස තියෙ පොඩ්ඩක්. ලෙල්ලේ. නෑ පොත්තේ. හැබැයි රූපේ සතුට කියන එක නැහැ. හැබැයි හිත දරාගෙන යන වැඩි අදහසක් එක තියෙනවා කියලා. තියෙනවා කියලා අදහසක් තියෙන නිසා පින්වතුනි. එන සතුට තියෙනවා කියලා අදහස තියෙන නිසා මොකද කරන්නේ? ඒ අදහසට කියනවා අවිද්‍යාව කියලා. ඒ අදහස නිසා මොකද වෙන්නේ? ඒකට තණ්හා වෙනවා. ඒක අල්ල ගන්නවා. ඒ හැල්ලගත්තයි රූපේ අල්ලගත්තා. හැබැයි දැන් තව ටිකකින් මොකද ඒ හිතට වෙන්නේ? ඒ හිතට සිද්ධ වෙනුනේ වැය වෙලා යන. දැන් අල්ලගත් වෙලාවෙන් නම් පින්දුනේ උත්සාහ ගන්නවා මේකෙන් මේක කරගන්න. මේ සතුට ගන්න. හැබැයි උත්සාහ ගත්තර පින්දුනේ කවදාකවත් වැඩක් වෙන්නේ නැහැ. මොකද නැති දෙයක් ඔය බලාපොරොත්තු වෙන්නේ. නැති දෙයක් ඔබ කොච්චර උත්සාහ කරොත් හම්බෙන්නේ. ඒක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මොකද නැහැනේ. හැබැයි හිත ඒක දන්නේ නැති නිසා මොකද හිත තරංගේ වැඩි දවසක තියෙනවා කියලා. ඒ නිසා උත්සාහ කරනවා ඒක ගන්න. ඒ නිසා ගන්න උත්සාහ කරනවා වෙන පුදුමාකාර පීඩාවකටපත් වෙනවා. කොච්චර පීඩාවකටපත් වෙනවද කියලා මෙන්න ඒක අවස්ථාව වෙනවා හිතට පිස්සු වැටෙනවා. ඒ පිස්සු වැටෙන අවස්ථාවෙදී හිතට හැඟෙනවා මෙච්චරලා මේ හිත ඉල්ලපු දේ දැන් හම්බුණා කියලා. මොකද පිස්සුව කියලා කියන්නේ සාමාන්‍ය එහෙම එකක් නෙපින් අතලේ. අම්මගේ දරුවෙක් නැති වුණොත් එහෙම අම්ම කෙනෙක්ගේ ඒ අම්මට පිස්සු හැදෙනවා. පිස්සු හැදුනට පස්සේ දැන් මොකද යාමර තේරෙන්නේ? ඒත් පිසුව හැදෙන කලින් දරුව මලා. දැන් අම්මන හොඳට ඕම දුකට පත් වෙලා අපි ඉන්නේ පොළවේ පස් කකා අන්නනවා දැන් මේ අම්මා. ඔහොම ඉඳලා එකපාරට අම්මන පිස්සු හැදෙනවා. දැන් ඊට පස්සේ තාය අම්මා පොළවේ පස් කකා අන්නනවා. නෑ දැන් මිනිහ නම ෂෝක් එකේ ඉන්නවා. ඇයි ඒ? දැන් අම්මට හිතෙනවා දරුවා ඉන්නවා කියලා. දර කොටයක් හරි අතට අරගෙන අම්මා කියනවා මේ මගේ දරුවා ඉන්නවනේ. අපි ඔකට කියනවා පිස්සුව කියලා. හිතට පෙන්නේ ඔන්න ඔය කාරණාව තමයි පෙන්නේ. අර ඇහැ රූපය. තව තියෙනවා චක්කු සම්පස්සේ ඒ හිත සම්බන්ධයෙන් ඒ වගේම වේදනාව සම්බන්ධයෙන් තේරෙනවද? ඒව සම්බන්ධයෙන් පිටින් හිත දරාගෙන ඉන්න අදහසක් තියෙනවා. ඒවයි සතුට ගන්න පුළුවන් කියලා. ඒ සතුට ගන්න පුළුවන් කියලා හිතාගෙන ඉන්න වැඩ පිළිවෙල තුල පින්තුනේ ඒ අදහස තියෙන නිසා උත්සාහයක යෙදෙනවා. උත්සාහයක යෙදුණාම මොකද වෙන්නේ? පීඩාවටපත් වෙනවා. පීඩාවටපත් වෙලා පින්නේ එක අවස්ථාවක් වෙන හිතට පිස්සු හැදෙනවා. මේ හිතකට පැහැදෙන පිසුවක් ගැන මම මේ කියන්නේ මිසක් අර සම්මුති ලෝකයේ පිසු හැදෙන එක ගැන නෙමෙයි. ඒ වගේ දෙයක් නමුත් ඒක නෙමෙයි. නැත්නම් අපර හිත අහයි ආන ඉර තියෙනවා. ඉතින් අපි හඳන එන අපි හැමෝම පිසු වගේ ඉන්න පැයිද කියලා. නෑ මේ කතා කරන්නේ හිතකට පිසු හැදෙන එක ගැන මිසක් අර සම්මුති පිසුව ගැන නෙමෙයි මේ කියන්නේ. කියන්නේ අංගොඩ යන පිසුව ගැන නෙමෙයි මේ කියන්නේ. මේ ලෝකේ ජීවත් වෙන පිසුව ගැන මේ කියන්නේ. දේ සතුට ගන්න පුළුවන් කියලා හිතාගෙන පින්වතනේ දරණ වෑයම තුල හිතට පිස්සු හැදෙනවා. ඒ පිස්සුව තුල දැන් හිතට හැංගෙනවා සතුට ආවා කියලා. හැබැයි ඇත්තම ආවද? ඇත්තම ආවද? ඇත්තම එන්න පුළුවන්. ආවද නෙමෙයි එන්න පුළුවන්ද? එන්න බෑ. ඇයි බැරි? ඒක ඒක නැති නිසා. හැබැයි පිස්සු හැදුනට පස්සේ නැති දෙයක් තියෙනවා කියලා හිතෙන්න පටන් ගන්නවා. ඔන්න ඔය හිතෙන අදහතර පින්වතුනි ආශාවදේ කියලා අපි කියනවා. නෑ එන ඇත්තම දේ ආවේ ඇත්තම සතුට ආව දේ රූපෙන් හෝය ඇහෙන් ආවද ඇතරම් නෑ පීඩාවටපත් වෙලා ඒ පීඩාවෙන් නිදහස් වෙන වෙලාවේ හේතර පිස්සුව තද වෙලා නැත්නම් ඒ පීඩාවටපත් වෙලා පිස්සුව හැදෙන වෙලාවේ හිතට හැංගෙන අපේ අන්න මං ඉල්ලපු දේ දැන් තියෙනවා කියලා අන්න ඒ වෙලාවේ පිටනාර පීඩාවෙන් නිදහස් වෙනවා හරියට අර අම්මා දරුවා මැරිච්ච දුකෙන් නිදහස් වුණා මොකක් වෙච්ච වෙලාවද බින්දුද පිස්සුව හැදිලාද අම්මට හිතුණු වෙලාවේ දරුවා ඉන්නවා කියලා දර කොටේ දිහා බැලුවම අම්මට හිතෙනවා දරුවා ඉන්නවා කියලා. ඒ මතක තියාගන්න බින්දු නෝක හිතක් හිතක් ගන්න වෙන සංසිද්ධියක්. නිසා එක දිගට පිස්සුව හැදිලා තියෙනව නෙමෙයි. හිතක් හිතක් ගන්න බින්දු මේ පිස්සුව හැදෙනවා. දැන් හිතලා බලන්න මොනතරම් පීඩාවක්ද කියලා බින්දු මේ තියෙන. මේ ජාති දුක කියලා කියන්නේ මොන තරම්නම් පීඩාකාරී අවස්ථාවක්ද මේක ඔබ තව තේරුම් ගන්න පින් තව අවබෝධ කරගන්න අපි ඉස්සරහට යනකොට ඔබට තේරෙයි පින්තුනි මේ ජාති නසනව හැරෙන්න මනුස්ස ජීවිතයක් සුගතිගාමි ජීවිතයක් හම්බෙච්ච මනුස්සෙ පින්තුනි ආය වෙන කරන්න දෙයක් නම් ඇත්තෙම නැහැ කියලා ඔබට ඒක තේරිච්ච දවසට පින්තුනි යුතුයකමින් වගකීමෙන් ඔබ ගිහි ගෙදරට බැඳලා ඉන්නවා මිසක් ආය වෙන නම් කිසිම හේතුවක් නිසා ඔබ ගෙදර නවතින්නේ නැහැ නව දිනන ඔබට මේක තේරෙලා නැහැ. එක්ක තේරෙලා නැහැ. නැත්තම් තේරුම් ගන්න ඕන ටික තාම අහලා නැහැ. තේරුම් අරගෙන ඒත් ඉන්නවා නම් එහෙනම් ඉතින් මොකක් හරි යුතුයකම් වගකීම් නිසාම තමයි ඉන්නේ. නැත්තම් වෙන හේතුවක් දෙන්න දෙන්නේ නැහැ. නැත්තම් ඇත්තටම පිස්සු. ඒක වෙන්න විදිහක් නැහැ ඉතින්. මොකද යමෙක් ඒකනේ බුදුහාමර දේශනා කරන්න පිළින්නේ හිස ගිනිගත් එකේ ගෙගිනි නිවන්නාසේ හරිනම් යමෙක් සෝතාපන්නන උත්සාහ කරන්න ඕනේ කියලා. ඔක තේරෙන්නේ නැහැනේ පිළින්නේ සෝතාපන්න වෙනකන් ඒකනේ වැඩි. සෝතාපන්නයට තමයි ওই කාරණාව තේරෙන්නේ. සෝතාපන්න වෙනකන් ඇයි උන්වහන්සේම දේශනා කරන්න කියලා තේරෙන්නේ නැහැ. දැන් ඉතනකෝ ඔබ දකින්නවද පින්වතුනි මේ ලෝක ජීවත් වෙන මිනිස්සු හිස ගිනිගත් එකේ ගෙගිනි නිවන්නාසේ සෝතාපන්න වෙන උත්සාහ කරන නම් පාටි කර කියලා බලන්නකෝ පින්වතුනි. දැන් තව මාසයක් දැක් යනකොට මේ අවුරුදු උත්සව. අවුරුදු කාලයකට පේන තියනද පින්වතුනි මිනිස්සු හිස ගිනි ගත්තා ඒ ගිනි නිවන්නාසේ මේ ජාති නසන්න උත්සාහ කරනවා. හිස ගිනි ගත්තා ඒ ගිනි නිවන්නාසේ පින්වතුනි කොණ්ඩ කැවුම් හදන්න උත්සාහ කරනවා ඔබ දකින්න ඇති. අවුරුදු ක්‍රීඩා කරන සින්දු කියන පාටි දාන ට්‍රිප් යනවා වෙඩින් ප්ලෑන් කරනවා, බර්ත්ඩේ පාටි ප්ලෑන් කරනවා, ඒවන අපිට දකින්න ඇති. හිස ගිනි ගත ගිනි නිවන්නාසේ. මගේ ඔළුව ගිනි අරන් ඉන්නේ මං කොහොමද මේ වැඩේ කරලා ඉවර කරන්න ඕනේ? ඔන්න ඔහොම කියන විභාග පාස් වෙන්නේ. ඒකට හේතුව පින්නේ ඒ තාම සෝතාපන්න ඵලෙ පිහිලා නැති නිසා. ඒ කියන්නේ තාම අනවබෝධයෙන් ඉන්නේ මේ ලෝක ස්වභාවය ගැන. තාම විසිතුරු මායාව ජීවත් වෙන්නේ. ඒ කියන්නේ විකෘති මානසිකත්වයකින් ජීවත් වෙන්නේ. ආම ඇස්සල්ලා බල්ලා නැහැ ඇත්තට මොකද මේ වෙන්නේ කියලා. මහා අන්ධකාරයක ඉන්නේ. හරි අපිට හරි අනුකම්පාවයි පින්තුනි. ඒ නිසා තමයි ඉතින් මේ දේශනා කරන්නේ. කවදා හරි දවසක මිනිස්සුන්ට මේවා තේරෙන්නේ කියලා. ඒ නිසා තමයි ඔබත් උත්සාහ කරන්න පින්තුනි මිනිස්සුන්ට. ඒ අහිංසක මිනිස්සුන්ට ධර්ම දේශනා කරන එයාට ධර්මය ලබා දෙන්න CD තැටියක් ගහලා හරි බණ එකට ලින්ක් එකක් යවලා හරි අක්කේ අපි යන් අර බණ ටික අහන්න කියලා හරි නේද? යෝගතේ උත්සාහය ගන්න පිළිබඳ මේ ලෝක සත්‍යය ගැන අනුකම්පාවයි. මේ ජාති දුක දැකලා නැති ඇත්තට මේ හිතක් හිතක් ගානේ හැදෙන පිස්සුවේ ස්වභාවය දකින්නේ නැති අප්‍රමාණව පීඩාවට පත් වෙලා තියෙන හිත ගැන තියෙන අනුකම්පාව තමයි ඔබ හිම කටයුතු කරන්නේ. ඉතින් දිගටම ඔබ ඒවා කරගෙන යන්න පිළිබඳ මොකද ඒවා තමයි අපේ පීඩේට පීඩන්නේ. පීඩේට එන්නේ යම් දවසක. ඔබ අනෙක් කැවෙනුම් කරන කොටස. ඉතින් ඔබ තේරුම් ගන්න පින්නේ මේ නම් මේ අපි කතා කරගෙන ආපු කාරණාවේ මේ ඇහැ රූපය ගැටනහම උදා වෙන හිතේ සතුට දුක කියන කාරණා දෙකෙන් එකක්වත් නැහැ. ඒක හරියට උදාසීනයි. pH අගේ 7යි වගේ. අම්ලත් නෙමෙයි බස්මත් නෙමෙයි. ඒ පැත්තටත් නෑ මේ පැත්තටත් නෑ මොකද ඒක ආවේ ඒ කාරණාව කරන්නේ නෙමෙයි සතුට දුක විඳින්න නෙමෙයි පිටින් හිතක් උදා වෙන්නේ සතුට විඳින්නවත් දුක් විඳින්නවත් නෙමෙයි හිතක් උදා වෙන්නේ හිතක් උදා වෙන්නේ ඇහැ රූපයක් ගැටුණා කියලා දැනුවත් කරලා යන්න ඒ ගැටුණ රූපේ මොකක්ද කියලා දැනුවත් කරලා යන්න ආශාවද විඳින්න නෙමෙයි පීඩාවට වෙන්නත් නෙමෙයි ඔය ආශාවද පීඩා කියන සම්පූර්ණ සංසිද්ධිය පින්තුනේ වෙන්නේ තිරෙන් මෙහා පැත්තේ. ඒකට සම්පූර්ණේ වග කියනොත් අවිද්‍යාව තෘෂ්ණා මිසක් ඒ ඇහැවත් රූපේවත් නෙමෙයි. අවිද්‍යාව තෘෂ්ණාව දිනන පින්නේ හිතරවත් වග කියන්න බෑ එතනින් එහාට මොකද හිතර වෙන්නේ කියලා. හරි මෙයා පැත්තක ඉන්න මනුස්ස එක බහිතන මෙහෙම මොකක් හරි සිදුවීමක් සිද්ධ වෙනවා යම් තැනක. ඒක මනුස්සයට ඔබ පවරලා දිනන පින්නේ මේක වෙච්ච ගමන් ඇවිල්ලා අපිට කියන්න කියලා. ඒ කියන්නේ එනකොට පින්නතුනි තව මනුස්සෙ පැත්තකින් නම් ඒ මනුස්සට පොළු පාරක් ගන්න හැංගිලි ඉඳලා ඒ පොළු පාර වදිනකොට අර මනුස්සට පිස්සු හැදෙනවා එහෙම නැත්නම් අපි කියමු ඒ මනුස්සයා හූ කියනවා දැන් එයා ආවේ මොකක් කියන්නද මොකද වේදනාවට හූ කියනවා අධික වේදනාව ඊට පස්සේ යාට කියා ගන්න බෑ දැන් එතනින් එහාට යාට කියන්න අපු කාරණා තමතකයි දැන් අර දැඩි වේදනාව පින්දුනේ ඉවස ගන්න බැරුව ඌ කියාගෙන ඉන්නවා පින්දුනේ දැන් ආවේ මොන කාරණාව කියන්නද මොකක් හරි වෙච්ච සිදුවීම අපි කියමු ගහකින් ගෙඩියක් වැටෙනවා කියලා ඒක වෙනකම් බලන් හිටියේ ඔන්න ඔය ගහෙන් ගෙඩිය වැටෙන මොහොතේ ඇවිල්ලා මට කියන්න ඕනේ කියලා ඔබ යාට වගකීමක් දීලා තිබ්බේ ඉතින් එයා එනවා පින්දුනේ ඒ ගහෙන් ගෙඩිය වැටුණා කියලා ඇවිල්ලා කියන්නේ ඒ එනකොටම මොකද කරන්නේ අර හැංගිලා හිටු මනුස්සය පොළු පාර ගන්න දැන් ඔබ බලන් ඉන්නවා දැන් ඇවිල්ලා ගෙඩිය වැටුණා කියලා කියයි කියලා. ඉතින් එනවා එයා දුවගෙන. දවපත් බලන් ඉන්න දැන් ඒක කියයි කියලා. ඇවිල්ලා මොකද ඔබට ඇහෙන්නේ? හූ කියනවා. දවපත් නම් මේ මොකද මේ කියන්නේ? හූ. හූ කියන්නේ කිව්වේ කවුද? මා වේදනාවෙන් කෑ ගහනවා. දවපත් මොකද මේ කරන්නේ කියලා. එයා ආවේ එක දෙයක් කරන්න පින්වතුනි නමුත් මගදී හයිජැක කෙනෙක්ට අහු වුණා. හයිජැක මොකද කරන්නේ පින්වතුනි ආපු කාරණාව කරන්න දෙන්නේ නැහැ. එයා වෙන කාර්යයක් සඳහා හරහා. ඒ ආපු පණිවිඩකාරයව පාවිච්චි කරනවා. අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් කරන්නේ ඔන්න ඔය කාරණා. පණිවිඩ කාර්යාව පින්නතුනේ විකෘති කරවනවා තවදුරටත් එයා ඒ ආපු කාරණාව නෙමෙයි අර කරන්න සිද්ධ වෙන්නේ. සම්පූර්ණයෙන්ම වෙනස් කාරණාවක් කරනවා. අපි තුමු මේ මනුස්සයාට ඔළුව ඔළුවට පහරක් වැදුනට පස්සේ පින්වතුනි එයා වියරු වැටෙනවා. කළා දැන් ඔබ බලන් ඉන්නවා කියලා පණිවිඩ දෙයි කියලා මේ මනුස්සයා වියරුවට මොකද කරන්න ඇවිල්ලා ඔබ කන්න බලනවා ඊට පස්සේ නිමදාගෙන. උඹට ගහනවා. පයින් පාරවල් ගහනවා. ඔබේ ඔබ මරන්න හදනවා. ඒක තමයි ස්වභාවය. ඔළුව ඔළුවට ඒ පොළු පාර වැදුනට පස්සේ එයාට ඒක තමයි සිද්ධ වෙන්නේ. දැන් එහෙම එකක් තමයි විතර ඔතන සිද්ධ වෙන්නේ. දැන් හිතට ඒ පොළු පාර අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් පොළු පාර වැදුනට පස්සේ පිටින් දැන් හිත සම්පූර්ණයෙන් විකෘතියි. මහා දුකක් ජනිත කරලා 11 මහා ගින්නක් ජනිත කරලා තමයි පිටින් හිත බෑවලා යන්නේ. නමුත් හිත ආවේ ඒක කරන්න නෙමෙයි. හිත ආවේ මොකකටද? ඇහැ රූපයක් ගැටුණා කියලා දැනුවත් කරලා යන්න. දැන් එනම් කල්පනා කරලා බලන්න. ඔන්න ඔය වගේ පින්වතනේ හිත තමයි ඔය හැම තැනම ඔබට පේන්න තියෙන්නේ. හැම තැනම කියලා කියන්නේ මේ හිත හට ගන්න පුළුවන් හැම පරිසරයක් තුළම පේන්න තියෙන්නේ. දැන් මේ මොකද්ද මේ තියෙන්නේ? මේ කය හිත හට ගන්න පරිසරයක්. කොහොමද දැන් අපිට පේන්න තියෙන්නේ මේ චලනය කරන කතා කරන මේ ශබ්ද නිකුත් කරන අදහස් ප්‍රකාශ කරන මේ ඔක්කොම කරන්නේ හිතෙන්. එක හිතකින් නෙමෙයි උදා වෙලා වැය වෙලා යන හිත පරම්පරාවකින්. එහෙනම් මේ හැමතරම පේන්න තියෙන්නේ පින්වතුනි හිත පරම්පරාව හිත හට ගන්න පරිසරයක් තුල උදා වෙලා වැය වෙලා යන. ඒ පරම්පරාවේ නැත්නම් හිත වැලේ හැම මොහොතකම අලුත් හිතක් එකතු වෙනවා. එක තප්පරයකට කෝටි ප්‍රකෝටි ගානේ පින්වතුනි එකතු වෙවි එකතු වෙයි එකතු වෙවි යනවා. එනවා හිත වැලක් ඔය තියෙන්නේ. ඔයි හිතවල උදා වෙන්නේ ඔය මස්ලේ කඳ ඇතුලේ. ඉතින් හැම වෙලාවෙම මස්ලේම නෙමෙයි අපි සාමාන්‍ය සම්මුතියේ මස්ලේ කියලා කියන්නේ මනුස්ස ස්වභාවයට. ඒතර දෙවියන්ට බ්‍රහ්මයන්ට මස්ලේ නෙමෙයි තියෙන්නේ. නමුත් එතන තියෙනවා කයක්. සියුම්ම හරි කයක් තියෙනවා. ආන්නේ කය අසුර කරගෙන හිතවලක් උදා වෙලා වැය වෙලා යනවා. හිත වැලක හිත උදා වෙලා වැය වෙලා යනවා. ඒතර එක වෙලාවක වැලක් එහෙම එකක් නැහැ. හැම වෙලාවෙම එක හිතයි තියෙන්නේ පිටු. ඕනම වෙලාවක අතෝ අපි ෆ්‍රීස් කරොත් එක හිතයි. උදා එක්ක උදා වෙන ගමන් නැත්නම් වැය වෙන ගමන් ඔන්න ඔය දෙක අතර තමයි අපිට පේන්න තියෙන්නේ. මොකද හිත දෙකක් අතර පරතරයක්වත් නැහැ. එක්ක උදා වෙන ගමන් නැත්නම් වැය වෙන ගමන්. ඉතල උදා වෙන වැය වෙන එක මැද තියෙනවා. උදා වෙලත් ඉවරයි තමයි වැය වෙන පටන් ගත්තෙත් නැහැ. අන්න එහෙම බොහොම සියුම් තනක් මම මේ කියන්නේ. මේක සරලව ගන්න පින්වතනේ ඔබ කොයිලා වැළුවත් එක උදා වෙන ගමන් නැත්නම් වැය වෙන ගමන් ඉතින් ඔච්චරයි තියෙන එක හිතයි තියෙන හැම වෙලාවෙම. හැබැයි ওই හිත පරම්පරාවක එක්කෙනෙක්. එහෙනම් ඊට කලිනුත් හිත උදා වුණා ඊට පස්සෙත් හිත උදා වෙනවා. සසර කවදාද පටන් ගත්තේ? මෙන්න ආන් එදා හිත උදා වෙන පටන් ගත්තා. සසර කවදාද අවසන් කරන්නේ? ආන් එදාට නිකන් හිත උදා වෙලා වැය වෙලා යනවා. පින්නිවන් පාන අවස්ථාවේ තමයි ඒ හිත අන්තිම හිත උදා වෙලා වැය වෙලා. එතනින් පස්සේ පරපුරු කරයි. ආයතක උදා වෙන්නේ ඒ පරපුරේ. එහෙනම් ඔබ යම් අවස්ථාවක පින්වතුනි මෙත් වඩනෝ නම් කවුරුන් හරි අරබයා. මම ඔබට මේ ආරාධනා කරන්නේ ඒ කෙනාව අරමුණු කරගෙන මෙත් වඩන්න නෙමෙයි. කල්පනා කරලා බලන්න පින්වතුනි ඔය ශරීර කූඩුව ඇතුලේ ඔය ශරීර කූඩුව කරලා කියන්නේ මේ හිත උදා වෙලා වැය වෙලා යන පරිසරයක් ඔය තියෙන. ඔය ඒක ඇතුලේ තියෙන මොළ ගෙඩිය, හදවත, ලේ ටික, හුස්ම වැටෙන පෙනහළු ටික, වකුගඩු, අක්මාව, ප්ලීහාව, ඔය හැම එකක්ම පින්වතුනි මස් ටික පේනවා. ඔය ඔක්කොම ටික උදව් වෙන්නේ පින්වතුනි ඔය කියන සිස්ටම් එක ඇතුලේ, ඔය කියන පද්ධතිය ඇතුලේ හිතක් ජනිත කරවන්නේ. යම් අවස්ථාවක් එනවා පින්වතුනි පරිසරයේ හිත උදා කිරීම සඳහා සුදුසු නැති. අන්න ඒකට අපි කියනවා මරණය කියලා. ඒ කියන්නේ සම්මුති මරණය. එන කොටීම කියනවා හිත ඔතන උදා වෙන එක නැවතිලා දැන් තව තැනක උදා වෙනවා. කොයි වගේ තැනකද? ඒ හිත උදා වෙලා වැය වෙලා යන සුදුසු පරිසරයක් තියෙන තැනක. එහෙනම් ඔන්න ඔය පරිසරයේ වෙනස් වීම කියන එක චුට්ටක් පැත්තකින් තිබුණ තින අන්තිමට අපිට පේන්න තියෙන මොකද්ද හිත් පරම්පරාවක් විවිධ තැන්වල පරිසරයේ තියෙන නිසා උදා වෙනවා වැය වෙනවා උදා වෙනවා වැය වෙනවා එහෙනම් ඇත්තටම උතන ගැලුවම් තියෙන්නේ හිත් පරම්පරාවක් ඔන්න ඔය හිත් පරම්පරාවට ඔබ මෙත් වඩා ඒ හිත් පරම්පරාවකට ඔබ මෙත් වඩාද්දි පින්වතුනි දැන් කාගේ හිත් පරම්පරාවද කියලා එකක් නැහැ. ඔතන දෙන හිත් පරම්පරාවක්. ඔබ හිත් වලටයි මෙත් වඩන්නේ. කෙනාලට නෙමෙයි. දැන් ඒ හිත බලු කයක් ඇතුළේ දුවන එකක් වෙන්න පුළුවන්. නැත්නම් වඳුරු කයක් ඇතුළේ දුවන එකක් වෙන්න පුළුවන්. මොකද පරිසරේ මේ වෙලාවේ පරිසරේ වඳුරු කය. නැත්නම් වඳුරු නැත්නම් බලු කය. නැත්නම් මනුස්ස කය. ස්ත්‍රී කය, පිරිමි කය. ඒ ඔක්කොම කයට සම්බන්ධ කොටස්. ඇත්තටම ඉතින් ඔබ මනෝසේද්‍යා බල්ලා මේ පිරිමේක මේ ගැහණුක කියලා කියන්නේ හිත බල්ලා නෙමෙයි නේද? ගාකුර සතෙක් ඉන්නවා. ඔබ කියන අන්න වඳුරෙක් කියලා. මොකක් බල්ලාද ඔය කිව්වේ හිත බල්ලාද? ඒ මොකක් බල්ලාද කිව්වේ? ඔබ පෙරහැර යන ගමන් කියනවා අන්න අම්මේ අලියෙක්. මොකක් බල්ලාද ඔය කිව්වේ? හිත බල්ලාද? නැත්නම් හිත හට ගන්න පරිසරය බල්ලාද? හිත හරගෙන පරිසරය බල දිහා බලලා ඒක යන පින්නේ මස්ලේ කන දිහා බලන ඔය කිව්වේ. ඉතින් ඇත්තම ඔබ කියනවා අන්න අම්මේ. හිත හරගෙන පරිසරයක් යනවා. අන්න අතනත් හිත හරගෙන පරිසරයක් යනවා. අන්න අම්මේ ගහවට හිත හරගෙන පරිසරයක්. අන්න අම්මේ හිත හරගෙන පරිසරයක් වැඩි වෙලා ගෙදර එනවා. ඔකද නැත්ද කතා. මොකද ඔබට ඇත්තම ඇහැට පේන්න තියෙන පින්නේ හිත හරගෙන පරිසර. හේවත් මේ කය ඔන්න ඔය කය ඇසුරු කරගෙන වෙනින හිත උදා වේවි වැය වේවි යනවා. ඒකයි දාග ඔබට කිව්වේ මං. මස්ලේ කඳ කුයි සිත් වල කුයි. නැත ඒ හැර ඔබ කුයි මම කුයි. එහෙනම් පින්විතර ඔබ මෙත් වඩද්දී එයාටයි මෙයාටයි ඔබටයි මටයි මෙත් වඩන එකක් නෙමෙයි මෙතන තියෙන්නේ. මස්ලේ කඳන් තියෙනවා. නැත්තම් කයවල තියෙන අපිට මේ ආන්ගේ කයවල තුල උදා වේවි වැය වෙන හිත තියෙනවා. ඒ හිත හැම වෙලාවෙම මොකක් හරි හිත පරපුරකට සම්බන්ධයි. ඒතර මේ පරපුරේ හටගන්න හිත නෙමෙයි පිටින ওই පරපුරේ හටගන්න. ඒක වෙනස්. හැබැයි දෙකම හිත. දෙකම උදා වුණේ එකම ක්‍රමවේදයකට. හැබැයි ගිල ඇටැච් උනේ වෙන පරපුරකට. එච්චරයි වෙනස කර තියෙන්නේ. මතකද යන්නේ ඒ පරපුර නැහැ පිටින ඇහැට පේන්නේ. හැම වෙලාවෙම මේක හිතයි පේන්නේ. පේන්න තියෙන එක. ඇහැට පේන එක අදහස් කරන්නේ එක මොහොතක විද්‍යමාන වෙන එක හිතයි. නමුත් ඒ හිත හැම වෙලාවෙම කනෙක්ට් වෙලා තියෙනවා පින්වතුනි. ඒ පරපුරට. ආන්ගේ පරපුරට හැම වෙලාවෙම මෙත් වඩා. එතකොට පින්වතුනි ඒ පරපුර මේ හිත හදන වැඩ පිළිවෙල යම් දවසක සූපත් භාවයට පත් වෙනවා. ඒ කියන්නේ යම් දවසක එනවා පින්වතුනි මේ පරපුරේ එක හිතක් උදා වෙනවා. ආන්ගේ හිත හරිම හරි නිවැරදිම ඥානය දරාගෙන තමයි හිත උදා වෙන්නේ. ඒ ඥානය අවබෝධයට පත් කරගෙන ආන්ගේ අවබෝධයට කියන අපි අරිහත් අවබෝධය කියලා. නැත්නම් අරිහත් ඵලය. ඒ හිත තුල තව කවදාකවත් පින්වතුනි දුකක් හටගන්නේ නැහැ. සතුටක් හටගන්නේත් නැහැ. ඒ හිත හුදෙක්ම ඇහැ රූපයක් ගැටුණා ඒ ඒ ඒ ගැටුණු රූපය මෙන්න මෙය කියලා වැවෙලා යනවා. එහෙනම් ඔන්න ඔය කාරණාව මේ හිත් පරපුරකට සිදුවේවා කියලා තමයි බුදුන් ඔබ ආදිෂ්ඨාන තියන්නේ. තව කෙනෙකුට මෙත් වඩනවා කියලා කරන්නේ ඔන්න ඔය වැඩේ. මෙන්න මේ අපි හිතමු ඔබ ඔබේ අම්මා දිහා බලාගෙන මෙත් වඩනවා. ජාතිකින්නේ මෙදෙත්වා, ජරාකින්නේ මෙදෙත්වා, රාගකින්නේ මෙදෙත්වා, දේශකින්නේ මෙදෙත්වා. ඔය හැම තැනකදීම පින්වතුනි ඔබට කල්පනා කරන්න තියෙන්නේ අම්මා නැමැති මස්ලේ කඳ තුල හිත වලක් දුවනවා. හැම මොහොතකම අලුත් හිතක් ඒකට එකතු වෙනවා. යම් දිනක යම් මොහොතක හැකිනම් මේ වෙලාවෙන් ඔය පරපුරේ එක හිතක් උදා වෙත්වා. හෝ එක හිතක් උදා වේවා. මොකක් කියලාද? දුක හට ගන්න නැති. ඒ කියන්නේ නිවැරදිම දැනුම ඥානය සහගතව. කයලවන වැඩපිළිවෙල අතහැරුණු හිතක් උදා වේවා. අර සින්දුවක් තියෙන්නේ මොකද හොඳ හෙටක් උදා වේවා කියලා. ඒ වගේ හොඳ හිතක් උදා වේවා. මොකද හොඳ හිත කියලා කියන්නේ? මෙතන හොඳ කියලා අදහස් කරන්නේ මේ ලෝකෝත්තර හිතක් උදා වේවා. ඒ කියන්නේ මේ කයලවන වැඩපිළිවෙලින් එතර වෙච්ච හිතක් උදා වේවා. ආන් ඒ හිත පින්දින ජනිත වෙලා යම් සිදුවීමක් මේ ලෝකේ සිද්ධ වුණා කියලා වැවලා යනවා. ආන් එදාට ඒ හිත සුඛී සුවපත් බවට පත් වුණා. දුකෙන් නිදහස් වුණා. ඔන්නෝක හැකික්මනින් වෙත්වා කියලා තමයි දිනෝ අධිෂ්ඨාන කරන්නේ මෙත් වලද්දී. ඒ වෙනුවෙන් ඔබට කරන්න පුළුවන් යමක් තියෙනවා නම් තව කෙනෙක් වෙනුවෙන් පින්තුනි. තව හිත් පරම්පරාවක් වෙනුවෙන්. ඒවට ඔබ කියනවා මෙත්තා සහගත කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම කියලා. එහෙනම් හිතින් කරන්න පුළුවන් කරස මනෝ කර්ම, වචනෙන් කරන්න පුළුවන් කරස වචී කර්ම, ක්‍රියාවෙන් කරන්න පුළුවන් කරස කාය කර්ම. ඔන්න ඕකයි පිටුතන වෙන වැඩ පිළිවෙල. ඒ වගේ මේ හිත් පරම්පරාවක් සූපපත් කරන්න මෙතන හිත් පරම්පරාවද අතන හිත් පරම්පරාවද කියන එකේ වෙනසකුත් නැහැ. මොකද කාගේද හිත් පරම්පරාව? එහෙම එකක් නැහැ පිටුතන. කාගවත් හිත් පරම්පරාවක් නෙමෙයි හිත් පරම්පරාවක් තියෙන. මොකද හිත උදා වෙන මොකකටද? ඇහැයි රූපය ගැටුණා. අන්න එක කියලා යන. කාගේද? තේරුමක් නැති කතාවක් නේද? දැන් ඔබ මෙහෙම හිතනවා. ඔන්න දැන් ඔබ රූපවාහිනියේ පින්වතුනි න්ියුස් බලනවා. ප්‍රවෘත්ති. හරිද? ඔබ ගෙදර ටීවී එක දාලා දැන් ඔන්න ප්‍රවෘත්ති බලනවා. ඒ ප්‍රවෘත්ති කියන්නේ ඔබට. එනේ මේ ප්‍රවෘත්ති නිවේදකයෝ එදා දවසේ වෙච්ච සිදුවීම් ටික වාර්තා කරන්නේ වාර්තා කරනවා ඔබ අහන් ඉන්නවා. පැහැදිලිද? දැන් එතකොට ඒ නිවේදකයෝ එදා දවසේ වෙච්ච සිදුවීම් ටික සාරාංශ කරලා ඔබට කියන වෙලාවේ ඒ නිවේදකයෝ ඔබේද? එන ඔබේද නිවේදකයෝ? නැත්නම් channel එක ඔබේද? ඒ news එක ඔබේද? හොඳට බලන්න කල්පනා කරලා. ඒ වෙච්ච සිදුවීම ඔබේද? ඔබට අයිති දේ සිදුවීම. අබ්දුන් රටේ මැතිවරණයක්. අන්න ජනාධිපතිතුමා ප්‍රකාශ කරලා තියෙනවා ලබන ලබන අවුරුද්දේ නැත්නම් තව මාසයකින් මැතිවරණයක් තියෙනවා කියලා. හරිද? දැන් ඔන්න ඒ සිදුවීම දැන් ඒ සිදුවීම. ඒ සිදුවීම ඔබේද? ඒ ඔබේද ඒ සිදුවීම? එහෙනම් ඒ ප්‍රවෘත්ති ඔබේද? ඒක වෙච්ච බව ඔබේද? මේ ප්‍රශ්නේ තේරුම නැහැ නේද වින්නද? එතන ඒක වෙච්ච බව නිවේදනය කරන නිවේදකයෝ ඉන්නේ. ඒ නාලිකාව ඒ අය ඔබේද? එහෙම නැත්නම් පින්වතුනි ඒ අය ඒක විකාශනය කරන නාලිකාව ඔබේද? කොටිම කියන්නේ රූපాయని ඔබේ. ඔබේ නම් ඒ රූපాయని ඔබෙන් අයින් කරන්න බැරි වෙන්න ඕනේ. يعني ටීවී එක දන්නවද ඒක ටීවී එක ඔබටයි තියෙන්නේ කියලා. ඔබ හිතන් ඉන්නවා ඔබ ටීවී එක ඔබටයි තියෙන්නේ කියලා. ටීවී එක දන්නවද ඒක? ඒ කියන්නේ ඒ ටීවී එක විදිහට මං අරන් ආවත් ඔබෙන් දැන් වැඩ කරන්නේ නැද්ද ටීවී එක? ටීවී එක මේ හේවාර කියන්නේ මං ඔයාගේ නෙමෙයි මං අරයාගේ. මං ඔබ හන්සගේ නෙමෙයි. මං වැඩ කරන්නේ එයාගා විතරයි. මං එයාගේ ටීවී එක කියලා ටීවී එක කියනවා. එහෙනම් ටීවී එක ඔබේ වුණේ නැහැ නේද පින්දුනි? ඔබ ටීවී එක ඔබේ කියලා හිතාගත්තට. දැන් ඇයි ඔබ ටීවී එකකින් විතරක් නැවතුනේ පින්දුනි? ඇයි ඒකින්නේ channel එක ඔබේ කියලා හිතාගත්තේ නැත්තේ? නැත්නම් ඒ channel එකේ ඉන්න නිවේදකයෝ ඔබේ කියලා හිතාගත්තේ නැත්තේ ඇයි? නැත්නම් ඒ වැඩසටහන ඔබේ කියලා හිතාගත්තේ නැත්තේ ඇයි? එතන ඒ දෙන පණිවිඩේ මොකක් හරි ඒ ප්‍රවෘත්තිය හරි වෙළඳ දැන්වීම හරි ඒක ඔබේ කියලා හිතාගත්තේ නැත්තේ ඇයි? ඒකත් හිතාගන්න තිබ්බනේ. නැද ඇත්තර මේ වෙච්ච සිදුවීම ඒක ඔබේ කියලා හිතා ගන්න තිබ්බන්. දෙහෙම උන්නේ නැහැ නේද පිංගුදේ? ආන් ඒ වගේ තමයි මේකත්. හිතක් කියලා කියන්නේ පිංගුදේ ප්‍රවෘතියක් අරගෙන එන වැඩ පිළිවෙල. මෙන්න මේව එකක් වුණා. ඇහැ රූපය ගැටුණා. මොකද්ද ගැටිච්ච රූපේ? මෙන්න මෙහෙම රූපයක්. ඔන්න ඔය ටික කියලා යන අපු වර්තාකරුවෙක්. නැත්නම් පණිවිඩකාරයෙක්. ඔබේද එතකොට හිත. එහෙනම් හිත ඔබේ නෙමෙයි නම් පින්තුනේ හිතාවේ හිතේ වැඩේ කරන්න නම්. එහෙනම් ඔතනත් හිත පරම්පරාවක් තියෙනවා. මෙතනත් හිත පරම්පරාවක් තියෙනවා. ගෙදර බල්ලගාව හිත පරම්පරාවක් තියෙනවා පින්තුනේ. ඒ ඒ ඒ පරිසරය තුල ගහේ ඉන්න වඳුරගාව හිත පරම්පරාවක් තියෙනවා. සත්තුවත් ඉන්න වලහගාව හිත පරම්පරාවක් තියෙනවා. කැලවින් අලියගාව හිත පරම්පරාවක් තියෙනවා. මේ අහසේ ඉන්න දෙවියගාව හිත පරම්පරාවක් තියෙනවා. ඒ විවිධාකාරයේ හිත හටගන්න පරිසර තුර හිත උදා වේවි වැයවි අර පරම්පරාවට එකතු වෙවි යනවා. ඕන් නොයි හිත පරපුර. හිත පරපුරවල් සුඛී සූපද්දායර පත් වේවා කියන අදිෂ්ඨානය තමයි පිටින් අපි මෙත් වලින්. එතකොට ඒකට කෙනෙක් වරමුණු වෙන්නේ නැහැ. මොකද කෙනෙක් අරමුණු වෙනකොට පින්විතනේ ඔබ නැවතත් අයෝනිසෝ මනසිකාරයෙන් තමයි ඒක කරන්නේ. එහෙනම් ඔන්න ඔය කියපු කාරණාව ගැන ඔබ තව හොඳට කල්පනා කරලා බලන්න. තමන්ට සැරයක් දෙසරයක් මේ දේශනාව අහන එක ප්‍රයෝජනක් වෙන්න පුළුවන් ඔබට. අපි ඉදිරියටත් ඒක කතා කරගෙන යන්න. මම පොඩ පොඩ ඔබට පෙන්නන්නේ තව උදව් කරනවා මේ ඉස්සරහට යන්න මේ නිවන් මාගේ. ඔබ වඩන මෙත තව සාර්ථකව කරගන්න පුළුවන් ක්‍රමයක් මේ ඔබට කියලා දුන්නේ. මං කියවන ආරම්භයේදී මහා සංඝරත්නය කියලා කියන මේ අපි වගකීමෙන් බැඳලා ඉන්න යුතුකමෙන් වැඳලා ඉන්න ලෝක සත්‍යය යහපත කරන්න. ඔබටත් පුළුවන් මේ සංඝයාට එකතු වෙන්න ලෝක සත්‍යය යහපත කරන්න. එහෙනම් ඔබට කරන්න පුළුවන් එකම දේ පිළි ලෝක සත්‍යය මෙත් වඩන එක නම් ආන්ගේ මෙත් වඩන එක හරියට කරන්න. හරියට කරන්න නම් පිටින් අවබෝධයෙන් කරන්න ඕන. අවබෝධයට පත් වෙන්න. ආන්ගේ අවබෝධයට පත් වෙන්න තමයි මේ ධර්ම ඔබට දේශනා කරන්නේ. ඔබ අවබෝධයට පත් වෙන්න පින්තුනේ ඔබ ඔබ තුල හරි මෙත්තාව නැගෙනවා. ඒ වගේම ඒ හරි මෙත්තාව නැගෙන නිසා පින්දුනේ ඔබ වටේින අනෙක් මිනිස්සුන්ට ඔබ ඇවිදින පුන්කලසක් වගේ දැනෙන්න පටන් ගන්නවා. එතකොට ඔබ මේ ධර්මයට ඇවිදින වෙළඳ දැන්වීම බවට පත් වෙනවා. ඔබ දකින දකින අය පින්දුනේ ධර්ම ගැන පැහැදෙනවා. ඔබ ඇවතුම් පැවතුම් දැක්කහම මේ මිනිස්සු ධර්ම ගැන පැහැදෙනවා. ඔබ කතා බස් කරන විදිහ හැනකොට මිනිස්සු ධර්ම ගැන පැහැදෙනවා. ඔන්න ඔබ තමයි ඔබට ධර්මර දෙන්න දෙන හොඳම වෙළඳ දැන්වීම. ඒක මං කියපෙන්නේ අපි මේ මඟ වඩන නිසා අපි එළියට පහළට වැඩලා ධම් දේශනා කරන්නේ නැති වුණත් අපි මේ මඟ වඩන එක දැකලා පින්තුනේ ඒ කියන ධම් අහලා ඒ උණුසුම දැනෙන පිරිසක් පින්තුනේ එනවා මේ ශාසනයට. දවසක් විදිහේ ලක්ෂ ගානක් එයි. ලෝකේ නම් දෙසින් එයි. මම කියන්නේ මෙහෙට විතරක් නෙමෙයි. මග වඩන උත්තරීතර මහා සංඝරත්නය වැඩි ඉන්න හැම දනකම පින් නොයි සංසිද්ධිය වෙන්න ඕනේ. සා වෙනවා. මොකද එතනත් ඉන්නේ මග වඩන අපි විශේෂය කියලා එකක් නැහැ. මග වඩන අපි නෙමෙයි. මග වඩන හිත් පරම්පරාවක්. එනයි හිත් පරම්පරාව කොහෙද වැඩ කරන්නේ? ඒ හැම දනකම පින් දින ශ්‍රේෂ්ඨ වැඩ පිළිලක් සිද්ධ වෙනවා. එනෑක මෙතන වෙන්න පුළුවන්, ඔබේ නිවස වෙන්න පුළුවන්, අල්ලපු ගෙදර වෙන්න පුළුවන්, ගමේ පන්සලේ වෙන්න පුළුවන්, ආරාමයක වෙන්න පුළුවන්. කැලෑ වෙන්න පුළුවන්. ඒක අපිට කියන්න බෑ පින්දුනේ. සමහර චාතුරු මහරජ කියවෙන්නත් පුළුවන්. කොතනද සිද්ධ වෙන්නේ පින් නාන් එතනට. නිවෙන සැනසෙන්න ඕන පිරිස එකතු වෙන්න පටන් ගන්නවා. මොකද නිවෙන සැනසෙන තැනට නිවෙන සැනසෙන ඕන එකතු වෙනවා. ගතිර ගති ගැලපෙන නිසා. දැල් වෙන පත්තු වෙන තැනට පත්තු කරගෙන බලන් ඉන්න කට එකතු වෙනවා. ඒක තමයි ස්වභාවය. ගතිර ගති ගැලපිල්ලක් තමයි පිළින්නේ මේ විශ්ව ධාතු ක්‍රියාත්මක වෙන්නේ. ගති ගැලපෙන්නේ නැති වෙනකොට විකර්ෂණය වෙනවා. ඒක නවත්තන්න බෑ කාටවත්. ඔබ කල්පනා කරලා බලන්න. අද ඔබ ඇතුළේ ඉන්නේ ඔබ වගේ කට්ටිය. ඔබ වෙනස් වෙනකොට පින්නතුනේ ඔබ වගේ නොවන ඔබෙන් ඈත් වෙනවා. දැන් ඔබ ඇසුරු කරන්න කැමති නැති කෙනෙක් ඉන්නවනම් ඔබට එයාට කියන්න ඕනේ අනේ යන්න ඔබ යන්න කරදරයක් නොවේ කියලා. ඔබට තියෙන විදිහ ඔබේ ගති වෙනස් කරගන්න. ඒ කෙනාගේ ගති වලට ඔබේ ගති පෑහෙන්නේ නැතිකොට ඉබේට මෙයා අයින් වෙනවා. මොකද ඒක විශ්වයේ තියෙන සනාතනික නීතියක්. ඔබ වට ඉන්නවනම මඟ වඩන්නේ නැති අය. ඔබ වට ඉන්නවනම අනෙක් අය කෙනෙහිලිකම් කරන අය. ඔබ වට ඉන්නවනම අනෙක් අයගේ කුණු හොයන කට්ටිය. ඔබ වට ඉන්නවනම නිතරම කයිවාරු ගහන කට්ටිය. ඔබට කරන්න තියෙන්නේ ආන්ගේ ගති වලින් වෙන්නේ. කයිවාරු ගාන ගැටියක් නම ඔබ අතර ඉන්න ඔබ කැමති නැත්නම් එහෙම වෙන විදිහ ඔබ කයිවාරු ගානේ නවත්තන්න. සතිය දෙකක් ඉඳලා බලන්න. ඔය එක්කෙනෙක්වත් එන්නේ නැහැ ඔබ ගාවට. ඔබට ඉන්නෝ නම් කුණු හොයන කට්ටිය. අනෙක් මිනිසුන්ගේ කුණුමයි හොයන්නේ. අනෙක් අය ගැනමයි කතා කරන්නේ. එහෙනම් ඔබට ඕන නම් බින්දේ යාංගේ ගතියන් අත මිදෙන්න. අපිට තේරෙලා තියෙනවා මේ ගතිය හරියන්නේ නැහැ. කවදාකවත් ඔබට යහපත බින්දසේක හේතු වෙන්නේ නැහැ. නමුත් ඔබ එකතු කරගත්ත පිරිසක් ඉන්න ඔබ එහෙම කටයුතු කරපු කාලේ. දැන් එහෙර යන්න කියලා කියන්නත් බෑ හිතේ දෙයක් දන්නේ නැහැ. තරහ කරගෙන බැහින්නත් බෑනේ ඒකත් ගැලපෙන්නේ නැහැ. එහෙනම් මොකද කරන් තියෙන්නේ? කාටවත් මුකුත් කියන්න ඕනේ නැහැ. ඔබ ඒ ගතිය අල්ලලා දාන්න. පිළිනේ බලන් ඉදී අය ඈත් වෙනවා. ඔබට මේ ලෝකේ වටනවා කියලා හිතාගෙන හිටපු කාලයක් තිබ්බා මග වඩන්නේ නැතුව. එතකොට ඔබට මග වැඩිල්ල ගැන ඕමනාවක් උනන්දුවක් තිබ්බේ නැහැ. බණ භාවනා කරන්න ඕමනාවක් තිබ්බේ නැහැ. වසලගත වෙලෙන් නිදහස වෙන ඕනම තිබෙන ඒ කාලෙදි වෙන ඔබ ඔහේ පාඩුවේ ජීවත් වුණා. ඒ වගේ පිරිසක් ඔබට එකතු වුණා. නමුත් අද පිරිස ඔබට ඕනේ මග වඩා ගන්න. ඔබ කැමති නැහැ මග වඩන්න නැති පිරිසක් අතර ඉන්න. මොකද එතකොට ඔබට ඒකින් උනන්දුවක් රුකුලක් එන්නේ නැති නිසා. ඔබේ කාරණාව කරගන්න. ඔබට කරන්න තියෙන විදිහ දිගටම මග වඩන්න. ඔබ මග වඩන්න මග වඩන්න මග වඩන්නේ නැති කටි ඔබෙන් ඈත් වෙනවා. ඒක නවත්තන්න බෑ මොනම කෙනෙක්ටවත් මොන සක්කරටවත්. තථාගතයන් වහන්සේට පින්නේ මේක නවත්තන්න බෑ. මොකද ඒක මේ විශ්වයේ තියෙන සනාතනික දහමක්. ඒ වගේම මගවඩන පිරිසක් අතර ඔබ නැත්තම්. හොඳට මගවඩා ගන්න පිරිසක් ඉන්න ඔබ නැහැ ඒ ඒ ඒ ඒ කණ්ඩායම ඇතුලේ. එහෙනම් ඒකෙන් ඔබ යමක් තේරුම් ගන්න ඔබ ගැන. ඒ කියන්නේ ඔබ මගවඩන කෙනෙක් නෙමෙයි. හෝ ඒ තරමට මගවඩන කෙනෙක් නෙමෙයි. ඔන්න ඔය දිනේ ඔබට පුළුවන් ගොඩක් ඔබ ගැන තේරුම් ගන්න. ඔබ කොයි වගේ කෙනෙක්ද? මොන වගේ ගති තියෙන කෙනෙක්ද? සාමාන්‍යයෙන් ඔබට ඔබ තේරුම් ගන්න අමාරුම දේ. ඔබට ඒක පුළුවන් බඳින ඔබ වටේ ඉන්න ඉදිහ බලලා තේරුම් ගන්න. එනස ඔබට මේකම අපේ දවසක් කිව්වේ. ඔබට මගෙන් ඔබ ගැන අහලා දැනගන්න ඕන නම් ඔබට මගෙන් ඔබ ගැන අහලා දැනගන්න ඕන නම් ඒ කියන්නේ ඔබ ගැන දැනගන්න ඕන නම් මගෙන් අහලා ඔබ ඇවිල්ලා මාව හම්බෙන්න එපා. එනවා මං කියන්නේ දෙයක්. ඔබට ඕන ඔබ ගැන දැනගන්න. කාගෙන් අහලාද? මගෙන් අහලා. එහෙමනම් ඔබ ඇවිල්ලා මාව හම්බෙන්න එපා. මොකද කරන් තියෙන්නේ? ඔබ වැඩිපුරම ඇසුරු කරන කට්ටිය මාගාවට එවන්නකො. මම එවන්න කියලා නෙමෙයි කිව්වේ. මම මේ කාරණාවක් කියන්නේ. ඔබ නිතරම ඇසුරු කරන කට්ටිය මාගාවට එවන්න. ඒත් එක විනාඩි 10-15 කතා කරලා ඊට පස්සේ මම ඔබ ගැන පින්තුනේ මුලින්ම අකට ඔක්කොම ටික කියන්නේ. ඒ කියන එක කරුණක් ගන්න පින්න ඔබ ගියා හරියටම හරිනේ අපේ හැමෝම. හරියටම හරිනේ ඔබ හසේ කොහොමද දන්නේ? මාත් ඒ කතා කරේවත් නෑ නබ හසේ. ඒ තමයි ස්වභාවය පින්තුනේ. ඔබේ ස්වභාවයට තමයි මේ විශ්වයේ විපාක ඇදෙන්නේ. ඔබේ හැටි මොකක්ද? ඔබ වටේ එකතු වෙන්නේ ආගේ හැටි තියෙන දේවල් හෝ අය හෝ පුද්ගලයෝ. එන ඔබට ඔබ තේරුම් ගන්න අමාරු නම් ඔබ කල්පනා කර බලන්න ඔබට ඉන්නේ කොයි වගේ අයද කියලා. සම්පූර්ණ කාරණාව කියනද ඔබට? මගේ වටේ ඉන්න කෙනෙක් තමයි ගුරු හාමුදුරන් වහන්සේ. එච්චරයි මට කියන්නේ. මගේ වටේ ඉන්න අයගේ අංක එකට ඉන්නේ ගුරු හාමුදුරන් වහන්සේ. ඉදිරි කෝ පිටා ගන්නකෝ. දැන් මම ඔබෙන් අහන්නද? ඔබ වටේ කවුද ඉන්නේ? ළබට එක එක උත්තර ඇති කියන්නේ. ඒකත් එක්ක ඔබ කමක් නැත්තම් එහෙම හොඳයි නා ප්‍රශ්නයක් නැහැ. මං කියන්නේ ප්‍රශ්නයක් නැත්තම් ප්‍රශ්නයක් නැහැ තේමද? ප්‍රශ්නයක් තියෙනවා නම් අන්න ඒකට උත්තරයක් හොයාගන්න ක්‍රමයක් තමයි මම ඔබට කියන්නේ. එහෙනම් දැන් මට ඕනේ නම් ගුරු හාමුදුරන් වහන්සේගේ ඇසුරු ඉන්න. මම මොකද කරන් තියෙන්නේ? බලෙන් ගිල උන්වහන්සේගේ ඇඟ ඉල්ලෙන්න. දෙව් කරලා නැහැ බින්දු. උන්වහන්සේගේ ගති වලට පෑහෙන්න මං ඉන්නවා. උන්වහන්සේ ගති වලට පෑහෙන්න මං හිටියේ නැත්තම් උන්වහන්සේගෙන් මාව ඈත් වෙන එක නවත්තන්න බෑ කාටවත්. ඒක උන්වහන්සේට නවත්තන්න බැරි වෙනවා ඊට පස්සේ. එහෙනම් මම උත්සාහ කරන්නේ බිම නිරන්තරයෙන් මගේ ගුරුවරයාගේ ගතිවලට පෑහෙන්න කටයුතු කරන්න. එහෙනම් ඔබ උත්සාහ කරනොනේ දන්න එකම තමයි. ඔබ යමෙක් යමේ ඔබේ ගුරුවරයා කරගත්තා නම් පින්වතුනි ආන්ගේ ගුරුවරයාගේ ගතිවලට පෑහෙන්න ඔබ ඉන්න. නැත්තම් ඔබේ ගුරුවරයාගෙන් ඈත් වෙනවා. ඊට පස්සේ ඔබට ඕනනම් ඔබේ ගති වෙනස් කරන්න ආයි ගුරුවරයා ඒ ගුරුවරයා ගාවට යන්න නැත්නම් ඔබේ ගති වලට පෑහෙන ගුරුවරයෙක් හොයාගන්න. මේ ගොඩතර බින්න ඔබේ ගති ගුරුවරයා ගති සමාන වෙන දවසට ඊයෙතර ඒක නම ඔබේ ගුරුවරයා වෙන්නේ නැහැ නේද ඉතින් පස්සේ. මේ ඔබේ ගුරුවරයා ගති සමානයි. දැන් ඔබට ගති වෙනස් කරගන්න ඒක නට උදව් කරන්න බෑ නේද? මේ ඔබට වඩා ශ්‍රේෂ්ඨෙක් වෙන්න බෑ ඔබේ ගුරුවරයා. නැද්ද? ගුරුවරයෙක් ඇසුර කරන්නේ මොකටද? අඳුන් දෙක හොදලා දීලා නේද? අතුපතු ගාලා දීලා වැඩි කළ දෙන ගුරුවරයෙක් ඇසුර කරන්නේද? නැද්ද? එහෙනම් ෆීස් ගෙවන්නද? මොකටද ගුරුවරයෙක් ඇසුර කරන්නේ? ගුරුවරයෙක් ඇසුර කරන්න බින්නේ තමන්ගේ ගති සුද්ධ කරගන්න. තමන්ගේ ගති වෙනස් කරගන්න. මේ තියෙන දත්තට වඩා ශ්‍රේෂ්ඨ වෙන්න. එහෙනම් අනිවාර්යෙන් එතනට පත් වෙච්ච කෙනෙක් ගුරුවරයා කරගන්න ඕනේ. කරගෙන පින්විතනේ ආන්ගේ ගති වලට ලං වෙන ඔබ වෙනස් වෙන්න ඕනේ. ඒක වෙන්නේ නැත්නම් කාලයක් ගියාට පස්සේ ඔබ ඒ ඇසුරෙන් ඈත් වෙනවා. ඒක නවත්තන්න බෑ කාටවත්. ඒකට ගුරුවරට දොස් කියලා වැඩකුත් නැහැ. කාටවත් බෑ වැඩකුත් නැහැ. එහෙනම් ඔන්න ඔය කාරණාවත් හොඳට ඔළුවේ තියාගන්න ඕනේ. එහෙනම් ඒ අවවාදයක් ගන්න ටික ගැඹුරු දහම් කරුණක් අද අපි කතා කරේ. ඒ ටික තේරුණ පිරිසක් ඉන්නවා නම් ඒ ටික හොඳට වඩන්න පටන් ගන්න. අපි තව ඒක ප්‍රායෝගිකව තව ඉස්සරහට අපි කතා කරමු. මේක තව කොහොමද ප්‍රායෝගික ජීවිතය තුළ ඒක තව ප්‍රායෝගිකව යොදා ගන්න කියලා. නමුත් අපි තුමේ ඒකේ ගොඩාක් ගැඹුරු කාරණාවක් සමහර වෙන්නත් පුළුවන් සමහර පිරිසකට. මම අන්තිමට කියපු එක තේරුණා නේ උනාට. ඒ වගේ මුලින් කියපු එක තේරුණා නේ. මේ ශික්ෂාපද සම්බන්ධයෙන් වෙන්න ඕන හේතු ඒ ටික සහ අන්තිමට මේ දුන්න අවවාද පිටින් ගුරු ඇසුර සම්බන්ධයෙන් ඒක හැමෝටම ගන්න යමක් තියෙනවා මේකේ හැම දේශනාවකම හැමෝටම ගන්න යමක් තියෙනවා අද තමයි තෙරුවන් සරණයි කියන දෙක හරි කාටද ගන්න තියෙනවා අපිට ඒ නිසා ඔබට හැකි පමණින් ඔබට පුළුවන් තරමේ ඔබේ ඥාන ශක්තිය පමණින් ගන්න තියෙනවා අරගෙන තමන්ට තමන් බලාපොරොත්තු වෙන අදිෂ්ඨානය ආනෙක සාක්ෂාත් කරගන්න සීල දනම් කටයුතු කරගන්න. හොඳයි. එහෙමනම් පින්වතුනි අපි අද දවසේ මෙතනින් දේශනාව අවසන් කරමු. ඉදිරි දේශනාවල අපි මේ කතා කරන ආපු කාරණා තව හොඳට පැහැදිලි විස්තර කරගමු. ඒ නිසා කලබල වෙන්න එපා. අපි තව ඉස්සරහට ඒවා පැහැදිලි කරගමු. ඔබ උත්සාහ කරන්න මේ කියපු කාරණාව යම් ප්‍රමාණයකින් තේරුම් ගන්න. අද අපි කතා වුණේ මොකද්ද? මේ මෙත් වඩන වැඩපිළිවෙල තුළ කොහොමද කොතනද ඒක ફોකස් කරන්න ඕනේ කියලා. ඔන්න ඔස්සේ පොඩ්ඩක් හැකියාවක් තියෙනවා නම් වෙලාවක් තියෙනවා අපව සැරයක් දෙසරයක් පොඩ්ඩක් ඒ දේශනාව අහලා බලන්න. හොඳයි එහෙමනම් පින්වතුනි අපි පුණ්‍යානුමෝදනා සිද්ධ කරලා අද දවසේ දේශනාව අපි එතකින් අවසන් කරමු. හොඳයි පින්වතුනි එහෙමනම් සිල් දනම් සිල්පත් කරගන්න. අද දවසේ පටන් මේ මොහොත දක්වාම සද්ධර්මයේ ශ්‍රවණය කරලා සද්ධර්මයේ දේශනා කරගෙන දහම් මනසිකාරයේදීලා විවිධාකාරයේ පුණ්‍ය කටයුතු නිලලා මිනාගා කියාගත් අනන්ත අත්මාන පුණ්‍ය කුසල ආශිර්වාද ශක්තිය පළමුකොටම මෙතුක් කාලයක් මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරගෙන ආවා වූ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියනවා සිවණ පිරිසටත් ඒ වගේම ලෝකේ කොහේ හෝ තනක ඉඳගෙන මක වඩන්නා වූ උත්තරීතර සිවණ පිරිසටත් ඒ වගේම මේ සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා තමන්ගේ දිවිහිමෙන් අපකපලා කටයුතු කරන්නා වූ උත්තරීතර මහානායක අනුනායක හාමුදුරන් වහන්සේලා ඇතුළු කොටගත් යතිවර මහා සංඝරත්නයටත් ආරාම්‍ය වැඩ වාසය කරන්නා වූ ගුරු සාමින වහන්සේලේ ඇතුළු කරගත්තේ සියලුම සංඝයා වහන්සේලාටත් අනගාරික මහත්මීන් සියලු දෙනාටත් ඒ වගේම පුණ්‍ය බාරට සම්බන්ධව කටයුතු කරන්නා වූ සෑම සියලු දෙනාටත් ඒ වගේම දායක කාරකාදීන් සෑම සියලු දෙනාටත් මේ නගක් එකතු කුණු ශක්තිය වීදුව වතුර හරින් මේ පින් වීදී පැතිරියාමෙන් එයට වැදවල දියෙන්නා වූ රෝගාබාධ අතුරන්තරායන්තක් ඇතනම් ඒ සියල්ලක්ම සදූරී මුදු වෙත්වා අස්වාහ කටවහ හෝවහ අවුල්දේව සක සංකාන විල කොඩු වින හිට බඳන යන්තක් ඇතනම් ඒ සියල්ලම සදූරී මුදු වෙත්වා 89ක් රෝග 99ක් වෙද 23ක් අන්තරාංග සාධූරින් බුදු වෙත්වා නිවන් මාර්ගට බාධා කරන මොනෑම හෝ කරුණු කාරණාවක් නම් ඒ සියල්ලකම නිදහස් වෙත්වා දසකුසලෙ මිදෙත්වා දසකුසලෙයි වඩත දස ගුණ ක්‍රියාම් කරත්වා නිබ්බාන පරම සුඛෙන් සුඛිතතර වෙත්වා කියන සාදු කර දෙල පින් අනුමෝදන් කරන්. ඒ වගේම පින් උතුණි සම්බුදු ශාසනයේ සම්බුදු දේශනේ සම්බුදු ශ්‍රාවකයන් වහන්සේලා මෙතුවක් කාලයක් ආරක්ෂා කරගෙන ආවා වූ සක්‍ර දේන්තුම ප්‍රධාන සදෙව් ලෝක වාසී දේව මහ රජ දරුවන් ඇතුළේයගේ පරිවාර පිරිසට චාතුරු මහරජකේ රාජ කරන්නා දුත රාෂ්ට්‍ර විරුද්ධ විරුපාක්ෂ වෛශ්‍රවණය කියන්නා වූ ඒ රජ දරුවන් ඇතුළේයගේ පරිවාර පිරිසට ඒ වගේම මේ ආරාමයේ නිරන්තරයෙන් ඇසුරු සිදු කරන්නා වූ සිවණ පිරිසස නිරන්තරයෙන් ආරක්ෂා සම්පත්තිය සල්සා දෙන්නා වූ ගහක් ගහක් ගානේ කොළයක් කොළයක් ගානේ මන් වාගෙන වැඩ වාසය කරන බොහෝමාට දෙවියන්ගෙන් පටන් අකින්දා බ්‍රහ්ම ලෝකයේ දක්වා විහිදී පැතිරී සිටිනා වූ ඒ සියලුම දෙවි දේවතාන් වහන්සේලාටත් මේ නගක් හේකත පුණ්‍ය ශක්තිය විදුව පතර හරින් මේ පින් විහිදී පැතිරී යාමේ නේ දෙවියන්ගේ දේවානුභාවය වැඩි වෙත්වා ආයුෂයේ වර්ණයේ සැපේ බලි පරිමාණ ඥානෙ පිහිටත්වා ඒ වගේම පින්දෙනි මොහොතකට කල්පනා කරගන්න විපතරපත් ජනතාව නිරන්තරයෙන් පිහිට රැකවන්නේ ආරක්ෂාව සසා දෙන්නා වූ සුමන සමන් පත්තිනි ගම්බාර බණ්ඩාරය නායක ආදි වශයෙන් මේ නානා නාම කතෙන් පෙරී සිටිනා වූ දෙවිදාතන් වහන්සේලාට ඒ වගේම ඔබේ ඉෂ්ඨකාමී හිතකාමී ප්‍රියකාමී දේව දේවතාවන් වහන්සේලාත් මේ මොහොතේ සිහිපත් කරගෙන ඒ සියලු දෙනා වහන්සේලාටත් මෙනගා කියලාත පුණ්‍ය ශක්ති විද්ව පතරවන් මේ පින් විහිදී පැතිර යන මේ දෙවියන්ගේ දේවානුභාවය වැඩි වෙත්වා ආයුෂයේ වර්ණයේ සැපේ බලේ පරිපාලන ඥානෙ පිහිටත්වා නිවන් මාර්ගට බාධා කරන මොනෑම හෝ කරුණු කාරණාවක් නම් ඒ සියල්ලක්ම නිදහස් වෙත්වා දස කුසලෙන් මිදෙත්වා දස කුසලෙන් වඩත්වා දස පුණ්‍ය ක්‍රියාම් කරත්වා නිබ්බාන පරම සුඛෙන් සුඛිතර වෙත්වා කියලා සාදු කරදෙල පින් අනුමෝදන් කරන් ඒ වගේම පින් තුනේ ඔබේ සජීවත්ව සිටින මෞද මාපියන් සහෝදර සහෝදරිය ඥාත හිත මිත්‍රාදී පිරිසත් මේ මොහොතේ සිහිපත් කරගෙන කුඩා කලපටන් මේ මොහොත දක්වාමර ගුරු හරුකන් ලබා දුන්නා වූ ගුරුවරු ගුරුරියන් ඒ වගේම කරදරයක් විපතක් වෙච්ච වෙලාවක බුදු දව උපදව කරන් ඉදිරිපත් වුණා වූ ඥාත හිත මිත්‍ර සහෝදර සහෝදරිය ඒ සිළු දෙනත් මේ මොහොතේ සිහිපත් කරගෙන ඒ වගේම පින් තුනේ ඔබ අවුවෙන් වැස්සෙන් පින්ෙන් ආරක්ෂා කරන්ට නිවාස ස්ථානයක් නිර්මාණය කළ දීලා ඇඳුම් අයිත්තන් නිර්මාණය කළ දීලා ඔබ අතට පත් වෙනකන් ඒ වෙනුවෙන් වෙහෙස මාන්සල කටයුතු කරපු සිළු දෙනාටත් ඒ වගේම ආහාරක් පානයක් උපයාස අපයා ගන්නට ඔබේ සාපිපාසකින් නිවා ගන්නට ඒ වෙනුවෙන් වෙහෙස මාන්සල කටයුතු කරපු යම්තා පිරිසක් නැත්නම් ඒ සිළු දෙනාටත් ඒ වගේම ලෙඩ දුකක් කරදරයක් අසනීපයක් හැදුණු වෙලාවක ඔබට වේදහිතකමක් කළ ඔබ සූපත් කිරීම උදෙසා වෙහෙස මහන්සිල කටයුතු කරපු යම්තා පිරිසක් නැත්නම් ඒ සිල් දනටත් මේ නගකයට පුරුෂ ශක්ති විද්‍යාව පතර හරි මේ වගේ පින්තුනේ මේ රට පාලනය කරන මේ රට සංවර්ධනය කරන මේ රට ආරක්ෂා කිරීම සඳහා තමන්ගේ දිවි හිමින් අපකැපලා කටයුතු කරන යම්තාක් පිරිසක් නැත්නම් ඒ සිල් දනත් මේ මොහොතේ සිහිපත් කරගෙන එයාටත් මේ නගකයට පුරුෂ ශක්ති විද්‍යාව පතර හරි මේ පින් වීදි පැතිර යමින එයාටත් වැඩවලදී යන රෝගාබාධ අන්තරාන්තරා යම්තාක් නැත්නම් ඒ සියලුම සදූරින් බුදු වෙත්වා 89ක් රෝග 99ක් වැඩි දෙතුනක් අන්තරාග සදූරින් බුදු වෙත්වා යක්ෂ පිටු විසාද මනගල කුම්බාණ්ඩා දෙකින් වැදපෙමිණියා දෝසාන්තකාර පාපාන්තකාර යම්තාක් නැත්නම් ඒ සියලුම සදූරින් බුදු වෙත්වා නිවන් මාර්ගට බාධා කරන මොනෑම හෝ කරුණු කාරණා නැත්නම් ඒ සියලුම නිදහස් වෙත්වා දස කුසලෙන් මිදෙත්වා දස කුසලේ වඩත් දස පුණ්‍ය ක්‍රියාම් කරත්වා නිබ්බාන පරම සුඛෙන් සුඛිතර වෙත්වා කියලා සාදු කරදෙල පින් අනුමෝදන් කරන්නේ මේ වගේ පින්තුනේ ඔබේ නමින් ජන්මාන්තර ගතුන එදුන මෞද මාපියන් සහෝදර සහෝදරිය නැත හිතරාදී පිරිසක් මේ මොහොතේ සිහිපත් කරගෙන මේ අනන්ත සංසාරය පුරාට ඔබත් එක්ක විදාකාරයෙන් සහ සම්බන්ධකම් ඇති කරගෙන කටයුතු කරගෙන ආපු යම්තා පිරිසක් නැත්නම් ඒ සිදුනත් ඒ වගේම මේ අනුව එක්කල්පය පුරාට පිළිගන්නේ ඔබ යතින් අවදා සදානේ ලක් වෙලා හිඟින්තාන්ට ලක් වෙලා කරදර හිඳ බාධක වලට ලක් වෙලා පීඩාවන්ට පත් වෙලා අදපත් එක වෛරයෙන් ක්‍රෝධයෙන් පස වෙන ඔබේ ලෞකික ලෝකතර ජීවිතේට බාධා කරනවා කියලා හිතාගෙන ඔබව කපනවා කොටනවා මරනවා කියලා හිතාගෙන ඉන්නව යම්තා පිරිසක් නැත්නම් ඒ සිරු දනාවත් මහා මෙත්තා සාගත චේතනා යුක්ත මේ මොහොතේ සිහිපත් කරගෙන ඒ සිරු දනාවගේම සිත් පරම්පරාවල් සූපත් වේවා කියලා අදිෂ්ඨාන තියලා ඒ සිරු දනාවට මේ නගකීගත පුණ්‍ය ශක්ති වීදුව වතුර හරින් මේ පිං වීදී පැතිර යාමෙන් එයාට අභවයේ ගාමි වින්නෝන එයින් අතමි දේව සම්දිර සුගතියද්දව ලබත්වා සසර පුරාවර කරගත්ව යම්තාක් නායකනඳු නැත්නම් ඉස්සයලක නිදහස් වෙත්වා දස කුසලෙම මෙදෙත්වා දස කුසලෙම වලත දස පුණ්‍ය ක්‍රියම් කරත්වා නිබ්බාන පරම සුඛෙන් සුඛිතර වෙත්වා කියලා සාදු කරදල පින් අනුමෝදන් කරන් එහෙමනම් පින් අවසන් වශයෙන් සීපත් කරගමු අදෝදසන පාඩම් මෙහෙම දක්වා මේ කර කියාගත්ව අනන්ත අපමාන පුණ්‍ය ගංගා කුසල ගංගාවන්ගේ බල මහිමෙන් මේ මිහි මරල මත ලක්ෂ ගණනේ අරිහතුන් වහන්සේලා පහළ වෙත්වා ඒ පහළ වෙන අරිහතුන් වහන්සේලා අතරට ඔබ සිතනාට මේක දුන්ට වාසනාව ලැබිලා මේ මනසත් භවය තුළදීම ශ්‍රී ගෞතම සම්බුද්ධ ශාසනය තුළදීම බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා නිවිසන සිපු වෙන වදාළ නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහා නිර්වාණ ශාන්තිය ඒකාන්තයෙන්ම සාක්ෂාත් වෙත්වා කියලා සාදු කර දෙල පින් අනුමෝදන් කරන් ඔබ සිතනාටම නිබ්බාන පරම සුඛයෙන් සුඛිතර වෙත්වා හොඳයි පින් තුනේ එහෙමනම් මහා සංඝ රත්න ඔබ සිතනාටම මෙත්තානි සංසෙන් ආශිර්වාද කරනවා සියලු දෙනා වන්දනා කරගන්න රාග ගින්නෙන් මිදෙත්වා දේශ ගින්නෙන් මිදෙත්වා මෝහ ගින්නෙන් මිදෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා
නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා. මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා. නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා. නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා. රාග ගිනි නිවේවා, දේශ ගිනි නිවේවා, මෝහ ගිනි නිවේවා, නිවන් සැප ලැබේවා, නිවන් සැප ලැබේවා, නිවන් සැප ලැබේවා.
තුනුරුවන්ගේ සුවිසි අනන්ත මහා ගුණ බෙලෙන් සිරු ලෝක සිරු සත්‍යයෝන් නිබ්බාන පරම සුඛයෙන් සුඛිතර වෙත්වා. සාදු සාදු සාදු. අදට ඉතින් එහෙමනම් අද දවසේ දේශනාව අපි එතකින් අවසන් කරමු. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි.